හොඳයි, අපි ධර්ම දේශන ආරම්භයේ සඳහා සාදුකාරය පවත්. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ. යාච ලෝකේ සවන්තියෝ මහා සමුද්දං අප්පේති, යාච අන්තලික්ක ධාරා පපන්ති, න තේන මහා සමුද්දං උන්නත්තං වා පුරත්තං වා පඤ්ඤායති ති. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, මෑණිවරුනි, ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අපි පහාරාද සූත්‍රයේ සර්වත්‍ය දේශනාවේ ත්‍රිපිටකයේ අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේ සඳහන් මේ සූත්‍රය ඉදිරිපත් කරගෙන පවත්වාගෙන ලබන දේශනා මාලාවේ අද පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ හත්වෙනි දේශනයයි. ඒ හත්වෙනි දේශනේ වෙනකොට අපි පහාරාද අසුරේන්ද්‍ර විසින් මහා සමුද්‍රයේ පිටබඳ ඉදිරිපත් කරන ලද කරුණු හතරක් පහක්ම ඉදිරිපත් කරගත්තා. ඒ අනුව සරුවච්චන් වහන්සේ ඒ උපමාවට උපමේයක් වශයෙන් මේ ශාසනයේ තියෙන ඒ විශේෂ ලක්ෂණ ගෙන අරපාමින් බොහෝම ලස්සන ධර්ම මාතෘකාවක් කතා පාබතයක් මේ සූත්‍රයෙන් අපිට ලැබුණා. අද නැවතත් මම මේ ඉදිරිපත් කරපු පාලි වාග්මාලාවේ සඳහන් කරන්නේ පහරාද අසුරේන්ද්‍රයා විසින් ඉදිරිපත් කරන ලද තවත් මහා මොහොතේ තියෙනා වූ අද්භූත ආශ්චර්ය ලක්ෂණයක්. ඒ කියන්නේ අපි ගිය පාර මේ තිස්සල මතක් කරගත්ත විදිහට මහා සමුද්‍රයේ කරා පැමිණිලා මහා සමුද්‍රයට මුදා හරින ඒ ගංගා, යමුනා, අචිරවති, සරබු මහි කියන මහා ගංගාවල් වලගේ ලෝකේ විවිධාකාර පැතිවලින් මේ මහා සමුද්‍රයට ගංගාව ගලා බසිනවා. නදී කුන් නදී කියලා තියෙනවා, මහා නදියෝ කුඩා නදී. ඊට අමතරව විශාල ධාරා නිපාත වර්ෂා වැටෙනවා. මුඛවදාකත් මහා නදී පිරෙන්නෙත් නැහැ, හිස් වෙන්නෙත් නැහැ. නඋනත්තම් පඤ්ඤායති න පුරත්තම් පඤ්ඤායති කියලා තියෙනවා. මහමුදේ මේ ඊට ඉස්සෙල්ලා අපි ඇත්තටම දෙවෙනි දවසේ කිව්වා මහමුදට මහමුදේ ඉවුර පන්නන්නේ නැහැ කියලා. ඉවුරෙම ඒ සුනාමියක් වගේ ඇවිල්ලා පැන්නට ආයෙසරක් ඉවුරට ගිහලා නතර වෙනවා. කොච්චර මහා ගංගාවල් ආවත්, මහා වර්ෂාවල් වැටුණත් මේ මහමුදේ පිරිච්ච ගතියක් හෝ හිස්සෙන ගතියක් නැහැ. ඉතින් මේක ඇත්තටම ජලයේ පිළිබඳ කල්පනා කරන්න බලන ගියත්, එහෙම නැත්නම් ලෝකයේ තියෙන ඉල්ලුම සැපයීම නීචර කල්පනා කරත්, මෙතන මේ තියෙන සමතුලිතතාවය ගා කමාරුයි තීරුම් ගන්න. අර මහා සමුද්‍රයට අධිපති පහරාදාසුරේන්ද්‍රයවම අවුරුදු ගණන් නිරීක්ෂණය කළා කියන එකක් මිස නැත්නම් කාටවත් හිතා ගන්න බෑ. කොහොමද මේ මොහොත මේ තරම් ගණදුනුවක් කරන ගමන් නිකන් ඉන්න තැනම නොසලී නොපිදි ඒ වගේම උණත් එකටපත් වෙන්නේ නැතුව පවතින හැටි. ඉතින් මේක සමුද්‍රයේ තියෙන අද්භූත ලක්ෂණයක්, එහෙම නැත්නම් ආශ්චර්ය ලක්ෂණයක් වශයෙන් මුහුදේ ජීවත් වෙන අසුරයෝ අභිරමණය කිරීම පිණිස පාවිච්චි කරන අපේ මුහුද, අපි වාසය කරන වාසස්ථානය බොහොමත්ම තල තුනයි. ඒක කාටවත් පුම්බණ්ඩක් බෑ, හකුලන්නක් බෑ, පුරවන්නක් බෑ, හිස් කරන්නක් බෑ. ඒ නිසා අපි ඉන්නේ බොහොම ස්ථාවර නැත්නම් තල තුන පද්ධතියක. රටක තියෙන හොඳ ස්ථාවර ආර්ථිකයක් තියෙන රටක ඉන්න රටවැසියා ඒ රට ගැන ආඩම්බර වෙන්න වගේ. ඉතින් දැන් මේ පහරාද අසුරේන්ද්‍රයාගේ මුහුද පිළිබඳ වරුණාවෙන් පස්සේ පහරාද අසුරේන්ද්‍රයා අපේ සරුවච්චන් වහන්සේ ආනවා ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේගේ මේ ශ්‍රාවක නැත්තම් භික්ෂු භික්ෂුණි පිරිස් නැත්තම් සර්වඥාචේ සරණ හොයාගෙන ඉන්නේ ඇත්තෝ මේ ශාසන ධර්ම විනයෙහි අභිරමණය කරනවාද කියලා. ඉතින් සර්වඥාචේත් ඒ විදිහටම උත්තර දෙනකොට මේ කාරණේයිලා සර්වඥාචේ සඳහන් කරලා තියෙනවා, මගේ ශාසනයේත් විශාල පිරිස් නිවන් දකිනවා, නිවන් දැක්කයි කියලා අපේ විවාර භාෂාවෙන් කියනවා නිවන් පුරේ පිරෙන්නෙත් නැහැ, කොච්චර පරිනිර්වාණයට ගියත් නිවන් පුරේ හිස් වෙන්නෙත් නැහැ කිය. මුචි මට අද තියෙන මහා අමාරු මාතෘකාවක් අපි කොහොමද මේ කොච්චර නිවන් දැක්කත් නිවන් පුරේ පිරෙන්නේත් නැහැ. එහෙම නැත්නම් නිබ්බහන ධාතු කියන වචනේ සරුවචනේ පාවිච්චි කරන්නේ මෙතන. නිබ්බහන ධාතුව විශාල පිරිසක් පරිණිරවාණයෙන් අනුපදී සෞපදීශේෂ පරිණිරවාණයෙන් පරිණිරවාණයටපත් උනත් නිවන හිස් වෙන්නේ නැහැ. ඒ වැඩි වෙන්නේත් නැහැ. ඉතින් මේක විශේෂෝචර දෙයක් නෙවෙයි. ඒ නිවනටපත් වෙච්චි නැති එහෙම නැත්නම් සරුවච්චන් වහන්සේ වගේ නිවන කියන මාතෘකාව විශාල වශයෙන් බොහෝ කල් ඇසුරු කරපු කෙනෙකුට නම් අර පහාර දසුරේන්ද්‍රටක මේක ප්‍රකාශ කරන්න පුළුවන් නම් අපිට දිරව ගන්න අමාරුයි මේක. අපිට මේක හිතා ගන්න අමාරුයි. මේ මොන වගේ සමතුලිතතාවයක්ද මෙතන තියෙන්නේ කියලා. ගනුදෙනුවක් වෙනවා. ගනුදෙනුවක් වුණාට ඒකේ පිළිල්ලක් හෝ අඩුවීමක් පේන්නේ නැහැ. ඉතින් මේක හුඟක් වෙලාවට මේ දේශන මාලාවේදී මම කරා වගේ මේ අවසාන නිෂ්ඨාවේදී එතන පරමාර්ථ පැත්තෙන් අපි තාම ස්පර්ශ කළා නැහැ. එහෙම නැත්නම් අපිට මේක වශී කරගන්න අමාරුයි මේ කියන වචනේ. නමුත් මේ නිවන යන මඟ නැත්නම් නිවන් ගාමී ප්‍රතිපදාවේ බොහෝ තැන්වලදී මෙන්න මේ වගේ ඒ නොසලෙන ගතියක් ඒ තලතුණා ගතියක් දිගටම සරුවත් යනසෙ පෙන්වන්න උත්සාහ කරලා තියෙනවා. ඒක ඒ ධර්මයේ තියෙන අන්තිම සජීවී පැත්තක් පේන්නේ හැබැයි පේන්නේ මැරිලා වගේ. මැරිලා කියලා කියන කවුරු ආවත් වැඩි වෙන්නෙත් නැහැ. කවුරු ගියා කියලා නැති වෙන්නෙත් නැහැ කියලා නිකන් බැලුව බැලමට පේන්නේ ඒක නිකන් අක්‍රීය පද්ධතියක් වගේ. නමුත් මේ තාමත්ම සජීවී සමතුලනයකින් තමයි එහෙම නැත්තම් සමබර වීමකින් තමයි මේ මදහත්කම තියෙන්නේ. ඒක නිකම්ම නිකන් තියෙන එකක් නෙවෙයි. ඒක සජීවීව පවතින සමතුලිතතාවයක්. ඒ සමතුලිතතාවය නිවන් දැකපු හිතක ස්වභාවය කියලා කියන්නයි මම මේ ධර්මදේශනාවෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් නිවන් දැකපු ස්වභාවය හිතක ස්වභාවය තමයි ඒ මොන විදිහේ ලාභ සත්කාරයක් ලැබුණත් පූර්ණත්වයකට යන්නේ පුරන් පිරිචි tattreපත් වෙන්නේ නැහැ. මොනතරම් පාඩුවක් ඥාති විශේෂණයක් වස්තු විශේෂණයක් වුණත් ඌනත් එකටපත් වෙන්නේ නැහැ. ඉතින් මේ සම්පූර්ණ පිරිච්ච අපි කිව්ව සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ හිතක්, එන්දම් පසේ බුදුරජාණන් වහන්සේගේ නමකගේ හිතක්, එහෙම නැත්නම් මහරහතන් වහන්සේ නමකගේ හිතක්, එනතරහතන් වහන්සේගේ නමකගේ හිතක්. ඉතින් අපිට පිළිගන්න වෙනවා අන්න එහෙම නොසැලෙන මනසක් තමයි අපි මෙතන අරමුණු කරන්නේ. නමුත් එවැනි මනසක් යෝගාවචරයක් භික්ෂුවක් භික්ෂුණියක් යෝගාවචරයක් අභිරමණය කරන්නේ කොහොමද කියන එකයි ඔතන තියෙන ප්‍රධාන ප්‍රශ්න. අපිට අභිරමණය කරන්න නම් ඒකට අපිට මේ ගැළපෙන ඉල්ලුම සැපෙම නීතිය හැටියට අපි මේ කෑදර හිතට මොන හරි කුට්ටිය කඩා ගන්න ඕනේ අභිරමණය කරන්නේ. දැන් මෙතන වෙන්නන දන්න එකක් නෙවෙයි නොසැලෙන ගතිය. ඉතින් මේක සරුවචනාංශයේ සාමාන්‍ය මේ කනබන ලෝකයට අපි කියන මේ පෘථග්ජනට ඉදිරිපත් කරනකොට උන්වහන්සේට මේ ප්‍රඥාගෝචර වෙන මේ නොසැලෙන ගතියත් ඒ වගේම මහා කරුණාට අහු වෙන මේ මිනිස්යෙන්ගේ කුට්ටි කඩා ගන්න තියෙන ආශාවත් දෙක අතර මැද පුදුමාකාර සමබරකමක් තියෙනවා. ඒවා දේශනා විලාසෙත් හොඳ ලස්සන පේන්න තියෙනවා. ඉතින් ඒක බලාන බලාන යනකොට මේ හැම තැනකදීම මම උත්සාහ කරනවා දානෙදී කොහොමද ඒක වෙන්නේ, සීලේදී කොහොමද වෙන්නේ, සමාධියේදී කොහොමද වෙන්නේ, ප්‍රඥාව කොහොමද වෙන්නේ කියලා කියන්නේ. සෑම තැනකදීම සරුවචනාංශයේ මේකට අපිට පොට පාදලා දීලා තියෙනවා. නමුත් අපිට මේකේ පය ගැහුණට වැදෙ තේරෙන්නේ නැහැ. අර පොට්ටයාට මණිකක පය ගැහුණට ඌ දන්නේ නැහැ මේක මණිකක් කියලා. ඉතින් ඒක නමුත් අපි වටිනා භාණ්ඩාගාරික රූපකමක් තියෙන මේ සද්ධර්මයේ ථේරවාදී ත්‍රිපිටකයේ කියවනකොට හොඳට තේරුම් ගන්න පුළුවන් තේරුම් ගත යුතුයි. ඒකයි මම මේ උත්සාහ කරන්න හදන්නේ. මේ දානය ගැන කියනකොට පවා ඒක ඉතින් අපි දන්න ශාසන ප්‍රතිපදාවේ ඇත්තටම අනුපුබ්බ කිරියා අනුපුබ්බ අනුපුබ්බ සීක්කා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා කියනකොට දානය ගැන නෑ, සීලෙන් පටන් ගන්න. නමුත් නිදර්ශනයක් වශයෙන් මම දානේ ගිනාර පානවා මේ සරුවචනසේ පින්නන මේ ගතිය දක්වන්න. සත්පුරුෂ දාන සූත්‍රයේදී සරුවචනාංශේ සඳහන් කළා තියෙනවා දානයක් සත්පුරුෂ දානයක් වෙන්නේ නැත්නම් දානයක් දාන කුසලයේ මහත්ඵල මහානිසංස වෙන්න කරුණු පහ පංචමාන බික්කවේ සත්පුරුෂ දානානි කියලා අන්න ඒකෙදි කියනවා සද්ධාය දානන්දේති සක්කච්ඡන් දානන්දේති කාලේන දානන්දේති අනග්ගහිත චිත්තෝ දානන්දේති අත්තානංච පරංචන අනුපහච්ච දානන්දේති කියලා. මම කෙටියෙන් මතක් කිරීම සඳහා කියනවනම් දෙනදී සද්ධා විශ්ල කරගෙන දෙන්න මුල මැදඟ කියන තුන් හිත පහදගෙන දන් දෙයි. එතකොට ඒ හිත පැහැදෙන්න වැඩි කුසලයක් සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් දන් දෙන වෙලාව විතරයි දායකයා හුඟක් වෙලාවට හිත පහදාගන්නේ. දාන සූදානම් වෙනකොටත් දාන දීලා මරණ මොහොත දක්වා එනකම තියෙන පූර්ව චේතනා පස්චිම චේතනා බොහෝ විට ගෙවල් දොරවල් අඩ දබර නිසා ශ්‍රද්ධාවෙන් පිරෙන්නේ නැහැ. නමුත් පුරව ගත්තොත් දානික කුසලිය දාන දෙන්න ඉස්සෙල්ලම සමාදන් වෙන්න පුළුවන්. දාන දීලා මරණ කම්ම මතක් කරන වෙලාවේ සමාදන් වෙන්න පුළුවන්. එතකොට ඒ හිත හොඳ තේදවත් වෙනවා. අපි සිංහලෙන් කියන්නේ තුන්සිත පහද දන් දෙනවායි කියලා. මේක පළවෙනි එක. දෙක සක්කච්ඡකාරී. සක්කච්ඡකාරී කියලා කියන්නේ ආදර ගෞරවයෙන් නැමී සිට. නැත්තම් මුළු හදින්ම. මම තින් දෙන්න එපා. දෝතෙන්ම දෙන්න. මේකත් ලොකු පේවීමක්. දානයේ දානයේ පිළිබඳ ලොකු තමසතු වත්ව ධාර්මිකදී තමන් කාවට කිසි කෙනෙකු දොස් කියන්නේ නැති දේ නන්නදුරන කෙනෙකුට දීල වදිනවා. මේ දානයේ ආචාර්ය ධර්ම. තුන්වෙනි එක තමයි කාලේන දානන් දෙති. දන් දෙන කෙනාගේ වස්තු හිමි. දන් නැති කෙනෙකුට අඳුර නැති කෙනෙකුට දාන දෙන්නේ. හැබැයි මේ පුද්ගලයා ඒ දවස සම්පූර්ණයම කාලේ ගත කරන්නේ තමන්ගේ කාලසටන අනුව නෙවෙයි ලබන්නගේ කාලසටන අනුව. දාහනේ ලබන්න මේ ආකාරනම් තමන් ඒ දාහනේ ලබන්නගේ සැප පහසු වෙනස තමන් දුක් වළඳමින් තමන් කාලසටන වෙනස් කරමින් දාන දෙනවා. උදේ හිල් දාන දෙනකොට අරුණෙන් පස්සේ දෙන්න වගේ බලා ගන්නවා. දවල් දානේ මධ්‍යහන්ට ඉස්සලා දෙන්න වගේ බලා ගන්නවා. ගිලම්පසක් දෙනව නම් හැන්දෑවේ දෙන්න වගේ බලා ගන්නවා. දැනගෙන සාසන කාලසටන නැනුව තමන් හැඩ ගැහෙනකොට කුසලයක් සිද්ධ වෙනවා. අතිරේක කුසලයක් සිද්ධ වෙනවා. මේ තුන නෙවෙයි මම මේ කියන්න හැදුවේ මේ හතරෙනි කාරව අනග්ගහිත චිත්තෝ දානන්දේති කියලා කතාව බුදුහාමුදුරෝ දේශනා කරලා තිනවා. දෙන දාණය පිළිබඳව අල්ලගත්තේ නැති හිතින් දන් දෙන්නේ කියලා. ගහිත හිත කියලා කියන්නේ දීපු දේ පිළිබඳව පස්සේ පශ්චාත්තාප වෙනවා. එහෙම නැත්නම් මොකක් හරි කොනක් ගන්න. අනග්ගහිත සිද්දෝ චිත්තෝ දානන්දේති කියන එක සිංහලෙන් කියන්නේ දීලා දානවායි කියන්නේ. රාගේ නැත ලෝභේ නැති කිරීම සඳහා තම සතු වස්තු දීලා දානවා. එහෙම නැත්නම් ඒ පුද්ගලට අවශ්‍යතාවයක් තියෙනවා කරුණා බුද්ධියෙන් දීලා දානවා. දුන්නට පස්සේ පශ්චාත්තාප වෙන්නේ නැහැ. ඉතින් අපි මේ වගේ දෙයක් සරුවච්චයන්ගේ ශ්‍රීමුක දේශනාවට එනකොට මේක නිකන් මේ දෙන කට්ටිය දිලිවල අල්ල ගන්නවා. ඒකේ වැරද්දට ටොක්ක්ක් අනින්නයි මේ අනග්ගහිත චිත්ත කියන එකක් හඳුන්ලා දෙන්නේ කියලා දාන දෙන දායකයෙකුට හිතන්න පුළුවන්. අපි දෙන්නේ එහෙම අල්ලගත්ත නැතුව තමයි. ඇයි මේ අල්ලගනේ අල්ලගත්ත හිතකින් දන් දෙනවායි කියලා කියන්නේ කියලා ගැඹුරෙන් බැලුවේ නැත්තම් මේ විතර සැකෙන් ඉඳී තිනවා. නමුත් ඒකට උනත් නිදර්ශන අපිට කියන්න පුළුවන් සරුවත්තර වහන්සේ ඔය වෙස්සන්තර ජාතකයේදී දොර දන් දීලා වේල දන් මේ තපස් රකින්නකොට හරියට වෙලාවට බෙල්ලා දැම්මා වගේ ජූතක ඇවිල්ලා අර ඇහි මුනි තියන හදපු අර පැටව දෙන්න අරගෙන යනවා. තරු පැටව දෙන්න අරගෙන යනවා. ඉතින් ඒ වෙලාවේදී ඇත්තටම ඒ ක්‍රිෂ්ණ ජිනාගේ තියෙන ඒ ලතුරු ගතිය නිසා ජාලි ඇවිල්ලා කියනවලු අනේ අපච්චි එහෙනම් මල් නංගි තියාගන්න මොකද තාම කිරිබන වයසින්නේ දැන් අම්මා ආවට පස්සේ අම්මගේ තනි කිරි ටික වේලේනවා ඒක නිසා නංගි තියාගන්නයි කියලා ඊට පස්සේ කියනවා උඹලා දෙන්න නැවක් කරගෙන මම ඒගොඩ වෙන්න හදන්නේ දරුවනේ මේකදී පසු බාන්න එපා මම කියන දේ අහලා ඵලයල්ලයි කියලා ඉතින් එහෙම දුන්නාට පස්සේ හැන්දකොරේ එතකොට ජූතකයාට තේරෙනවා තව පොඩ්ඩක් වෙලා හිටියොත් මන්ත්‍රී දේවී ආවොත් ඔය කතා හරියන්නේ නැහැ. ගොදුරට දැහ ගන්න වෙන්නේ නැහැ. නමුත් ගමට යන්න ගොඩක් වෙලා තියෙන නිසා දරුව පිටිපස්සේ හැරියදී දැන් අම්මා ඒ කියලා බලනවා තාත්තා බලන් ඉන්නවා. මේ හැංගුමකින් තොරව එනිසා පස්සා දිනකොට නිකන් කතා ජාතක පොතේ ලියලා තියෙනවා කටුවලක් අරගෙන අත් දෙක අල්ලගෙන එකට ගැට ගහගෙන කෙවිතකින් තලන්න පටන් ගන්නවායි කියලා වරෙලා යන්නේ කියලා. මොකද දැන් එයාගේ වස්තුවනේ. ඉතින් මේ වෙලාවේ වේශාන්තර රජුරවන්න තරහක් ගියාලු මෙයා ගා මේ මගේ දරුව දෙන ඇස්මායමෙන් යන්න ඉස්සලා ගහන්න පටන් අරගත්තයි කියලා. අර දීපු වස්තුව පිළිබඳව තරහක් ආවා. පස්සේ බුදු වුණාට පස්සේ නිශ්චයක්කමක් ඇවිල්ලා තියෙනවා. අර දීපු වස්තුව පිළිබඳව වෛරයක් හේවලා වෙවිලා තියෙනවා. ඒ අර ලේවල තියෙන කැක්කුමට. නමුත් මේ වගේ දේවල් වෙනවා. මේක දාන පරමාර්ථ පාරමිතාව මේ කතා කරන්නේ. සරුවත් සනාංශගේ දාන පරමාර්ථ පාරමිතාවෙදිත් අර දීපු දරු දෙන්නට දුන්නට පස්සේ ඒකට ගහනවා දකින්නකොට තරහක් ආවයි කියලා. හැබැයි ඒකත් නෙවෙයි ඇත්තටම අනගහිත චිත්තෝ දානන්දේති කියලා කියන්නේ මේ තම දීපු වස්තු විනාශ කරනවා කියන එකම නෙවෙයි. දුන්නට පස්සේ මම දන් දෙනවා අනික් කටිය දන් දෙන්නේ නැහැ කියලා ආඩම්බර හිත් ඇති කරගන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් තමයි දීපු දේ පිළිබඳව අන්ධහර පාන්න ඉඩ තියෙනවා. ඒ අන්ධහර පානකොට ඒ කීර්ති ගෝසාව વિશે නැත්නම් ලාභ තමන්ට ලැබෙන කීර්ති ප්‍රශංසාව વિશે තණ්හාවක් ඇති වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් අනු නොදෙන මට්ටමේ දානයක් මම දුන්නා කියලා සංසන්දනාත්මකව දානපතියන් අතර මම ලොක්කෙක් කියලා ගන්නත් ඉඩ තියෙනවා. එහෙම නැත්නම් දානේ දීමේ මම ආයනය සක්කාය දිට්ඨිය වැඩෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේක හරීම සූක්ෂමයි. මොකද මේ දාන දෙන්නේ සිල් රකින්නෙත් නැති, භාවනා කරන්නෙත් නැති, විපස්සනා බණහන්නෙත් නැති පිරිසක්නේ. ඉතින් ඒ පිරිසට කිව්වොත් එහෙම දානයක් දෙන්න ඕනේ තණ්හා ඇති කරගන්න නැතුව, මාන ඇති කරගන්න නැතුව, දිට්ඨිය ඇති කරගන්න නැතුව කියලා. ඒත්තු එහෙමනම් මොකටයි දාන දෙන්නේ? දාන දෙන්නේ මොකක් හරි මේ පින්වත් සිද්ධ වෙයි කියලා හිතලානේ. මොකද මේ පින් සිද්ධ වෙනවා කියලා හිතන එකෙත් විපස්සනා දෘෂ්ටි කෝණයෙන් බලනකොට තණ්හාවට මානෙට ditthiyete එnde ඉඳ තියෙන නිසා ඒ දාණය අනග්ගහිත චිත්තෝ දානන්දේති කියලා පදයක් බුදුහාමුදුරු දේශනා කළා තියෙනවා. ඉතින් මේක ටිකක් තව විග්‍රහ කරලා ලොකු සංසින්න කාලේ දානයක් දෙන දායකයත් දාණය ලැබෙන ප්‍රතිග්‍රාහකයත් අතර සම්බන්ධතාවයේදී සම්බන්ධතා හතරක් මේ අනුව කොට ගන්න පුළුවන්. ගහිත අනග්ගහිත කියලා පද දෙකට අපි ගත්තොත් ගහිත කියලා කියන්නේ දීපු දේ පිළිබඳ බැඳීමක් සහිත ගහණේ අල්ල ගන්නවා කියන අදහස ගහිත කියලා කියන්නේ. අනග්ගහිත කියලා කියන්නේ දීලා දැම්මා. ආයේ සලකන්නේ නැහැ. මේ අනුව බලනකොට දායකයයි ප්‍රතිග්‍රහකයයි ගත්තොත් දෙන්න අතර සම්බන්ධයේ ගහිත ගහිත වෙන්න පුළුවන්. ඔය අනග්ගහිත කියන පදයට මුත්තක කියන පදෙත් පාවිච්චි කරනවා. මුත්ත කියලා කියන්නේ මිදිච්ච හිතකින් දන් දෙනවායි කියලා. ගහිත ගහිතක මුත්ත මුත්තක මුහිත්ත ගාහක ගාහ මුත්තක කියලා සම්බන්ධතා හතරක් ඇති වෙන්න පුළුවන්. අපි හිටමු එක දායකෙක් ඉන්නවා. ඒ ස්වාමීන් වහන්සේට ඒ ස්ථාන හොඳට හොයලා බලලා අවශ්‍යතාවයේ සපුරනකොට ඒ ස්ථානයේ ස්වාමීන් වහන්සේලා මේ දායකයත් එක්ක අර වගේ අල්ල බදා ගන්න ගතියකට එනවා. දායකයත් ඉස්තානේ අල්ල බදා ගන්න ගැටියකට එන මේකට කියනවා ගහිත ගාහ ගාහක කියලා. දෙන්නද දෙකොල්ල බොහොම අවබෝධයෙන් සාසනාල පැත්තෙම තමයි අන්ලෝකෙම තමයි සිද්ධ වෙන්නේ. හැබැයි ඒ දායකයා තමයි මේ දෙන ස්ථාන පිළිබඳ ආඩම්බරයෙන් කතා කරනවා. ස්ථානයත් මේ දායකයා පිළිබඳ ආඩම්බරයෙන් කතා කරනකොට මේක අතරේ යම් යම් අවස්ථාවල් ඉන්න පුළුවන් තණ්හාමාන දිටි වැරෙන්නේ. නැත්තම් පුළුවන් දායකයා ස්ථානේ අල්ල ගන්න හදනවා. නමුත් ස්ථානේ දායකත් එක්ක සම්බන්ධයක් නැහැ. එතකොට ගාහ මුත්තක කියන පදයක් එනවා. අනිත් පැත්තේ තියෙන පුළුවන් ඒ ස්ථානේ කැමති දායකයා අල්ල ගන්න. ඔහු දායකයා ඒ ස්ථානට බැඳිලා නැහැ. එයා මුත්ත ගාහක වෙන්නත් ඉඩ තියෙනවා. නැත්තම් පුළුවන් දායකයා ස්ථානේ සම්පූර්ණ මුත්ත මුත්තක වෙන්න පුළුවන්. ඒ පුළුවන් වෙලාවෙන් කර ගන්න නැති වෙලාවේ දෙකොල්ල ස්වාධීනයි. ඉතින් මේකෙදි මේ අනග්ගහිත චිත්තෝ දානන්දේති කියන කොට මුත්ත මුත්තක தત્වේ තමයි ශ්‍රේෂ්ඨම தત્වේ. කරන දේ කරන නම බැඳීමකින් තොරව. ඉතින් මේක හරීම අමාරුයි. මම මේ වගේ පිළිතර කතා කරන නිසා මම හිතන්නේ කවුරුත් මට ගල් ගහයි මුල් ගහයි කරදර කරයි කියලා නැත්තම් ගාක් කියලා අර ප්‍රශ්න කරන්න ඉඩ තියෙනවා. ඔහොම සමාජයක් ඔහොම දෙයක් මේ ලෝකේ වෙයිද කියලා. නමුත් අපි අද විපස්සනා භාවනා කරන නිසා විපස්සනාවෙන් දානදී බලන නිසා ඒ වගේම සර්වඥ දේශනාවක් මේ අනග්ගහිත චිත්තෝ දානන්දේති කියන එක. ඉතින් ඒක නිසා අපි ඊට පස්සේ දානයකට සම්බන්ධ වෙනකොට අපිට එතෙන්දි බලන්න පුළුවන් මේ දාණය අපි මිදිච්ච හිතකින් මුදාහල හිතකින් දෙනවද නැත්නම් ගහිත හිතකින් අල්ලගත්ත හිතකින් කරනවද කියලා. ඒ සම්බන්ධයෙන් අපිට හික්මීතු පැත්තක් තියෙනවා. දැන් මේ අනග්‍රහිත චිත්තෝ දානන්දේති කියලා වල සර්වචත්තනාංශේ මේකට ආනිසංස වාරේ දේශනා කරනකොට අපි ওই தත් වෙඩි අමාරු தත්යකට වැටෙනවා. උන්වංශයේ කියනවා අනග්‍රහිත චිත්තෝ කෝපන භික්ඛවේ දානන්දත්වා යත්ත යත්ත තස දානස විපාකෝ නිබ්බත්තಂತಿ අඩ්ඩෝ චෝති මහද්දනෝ මහබෝගෝ උලාරේසු පංචසුකාම ගුණේසු චිත්තං නමති කියලා. මහණිය යම් කිසි කෙනෙක් දෙන දානයක් පාස අදිෂ්ඨාන පූර්වක මම මේ දානේ ස්වාමීන් වහන්සේවත් එහෙම නැත්නම් මේ දානේ අඬහැරපාලා ඒකවත් අල්ලගන්නේ මම අනග්ගහිත හිතෙන් දන් දෙනවා මොකද ඒක හොඳයි ගහිත හිතට වැඩිය. එතකොට අනග්ගහිත හිතෙන් දන් දෙනකොට අතිරේක කුසලයක් සිද්ධ වෙනවා. අනග්ගහිත හිත දැනගෙන සමාදන් වෙලා දන් දුන්නොත් යත්ත යත්ත තත්ත තස්ස දානස විපාකෝ නිබ්බත්තಂತಿ. දැන් මේ පුද්ගලයා නිවන් දැක්කේ නැත්නම් සංසාරේ ගමන් යනකොට එයා වැඩි වැඩි මේ ඉස්සර ආත්මවලදී භවභෝග සම්පatti ලැබනවා කියලා බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා. යත්ත යත්ත තස්ස දානස විභාකෝ නිබ්බත්තಂತಿ අඩ්ඩෝ චෝති මහද්දනෝ මහභෝගෝ. ආඩ්‍ය වෙච්චි ධනවත් වූ භවභෝග සම්පන්න සහිත කෙනෙක් බවට පත් වෙනවා. මේ දානයේ ආනිසංස. ඒකට අනග්ගහිත භාවයේ අතිරේක ආනිසංසය තමයි උලාරේසු පංචසුකාම ගුණේසු චිත්තං නමති. ඔක ත්‍රිපිටක පොතේ අපි ගත්තොත් පංචක නිපාතයේ සත්පුරුෂ දාන සූත්‍රයේ සිංහල පරිවර්තනය ගත්තොත් අන්නර විදියේ දානයක් දීලා ඒක අල්ලගන්න නැති එහෙම නැත්නම් මුත්තක හිතකින් දන් දෙන අනග්‍රහිතකින් දන් දෙනවා නම් අත් ලැබෙන ආනිසංසය තමයි යන යන තැන භවභෝග ධන දහඩ වලින් ආඩ්‍ය වෙනවා. එයා නිසිසේ කාමභෝග සම්පatti විඳිනවයි කියලා දීලා තියෙනවා. උලාරේසු පංචසුකාම ගුණේසු චිත්තං නමචි. උලාර වූ උදාර වූ පස්කම් සැප එයා බාධාවකින් තොරව විඳිනවයි කිය. අද මේක සරුවච්චන්නාංශේ නමක් කියයිද කියලා හුඟක් වෙලා හිතන. මොකද සරුවච්චන්නාංශේ පංචකාම ගුණයන් පිළිබඳව ආදීනව වෝකාර සංකලෙස දේශනා කරද්දී උන්වංශේ දේශනා කරනවා යම් තැනක තමන් අනගහිතෙන් දන් දෙනවනම් මේ ලෝකේ අබිරමණය කරනවා කිය. පස්කම් සැප අබිරමණය කරනවා කිසි පැකිලීමකින් තොරව. මේකට කියන්න වෙනවා එයා අත්තකිල මතාන යෝගයට ගිහිල්ලා කයට දුක් දෙන වැඩවලට යන්නෙත් නැහැ. ඒ වගේම සුඛම භෝගීත්වයට ගිහිල්ලා කය වෙහෙසකටපත් කරගන්නෙත් නැහැ. ඉස්සරහ තියෙන දේ අවශ්‍යතාවයට ලැබිච්ච දේ තමන්ගේ පිනට බහල වෙච්ච බව දැනගෙන ඒක නිසිසේ පාවිච්චි කරනවා. අනේ මේක අරගෙන ඉවර මට මිනිස්සු බනීද? එහෙම නැත්නම් ලැජ්ජා හිතේද මොකක්වත් වෙන්නේ? එනිසා භවභෝග මට්ටමේ උපදි මට්ටමේ එහෙම නැත්නම් මේ සංසාරය පවත්තන්න අවශ්‍ය කරන උපකරණ පැත්තෙන් බැලුවත් අනග්ගහිත හිතෙන් නන්දීපේකනාට පොදු දෙයක් පාවිච්චි කරනකොට හරි එහෙම නැත්නම් තමන්ට යම් කිසි දෙයක් මෙන්න මේක ගන්න කියලා කියනකොට හරි සැකයක් පහළ වෙන්නේ එයාට ආඩ්‍ය ගතියක් හිතට එනවා. ඔව් මේක මේ වෙලාවට අවශ්‍ය මම පාවිච්චි කරනවා මෙයා මට දුන්න සැකයක්ට. ඉතින් එහෙම කෙනා ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. මසුරුකම් කරන්නේත් නැහැ. ලැබෙන දේ නිසිසේ පාවිච්චි කරනවා. ඉතින් මේක වස්තුවට ස්වාමිත්වයක් ලබන්නේ නැහැ. වස්තුවට බයක්වත් එයි මට මේක පාවිච්චි කළ කවුරුත් මට බනීද කියලා මොකක්වත් එන්නේ නැහැ. ඉතින් මේ නිසා අපි දානයක් දෙනකොට අනග්ගහිතෙන් දානයක් දුන්නොත් කාන්තාරයක ගියත් අල්පං කඳුරු පහළ වෙනවා. ඕන තැනකට ගියොත් තමයි තේරෙන්නේ නෑ දා පිරිසක් අතරට ගියා වගේ කවුරු හරිවිල්ලා අහනවා බාංශට මේක ඕනේද මේක දෙන්නද මේක දෙන්න. ඉතින් යා පැකිලෙන්නේ නැහැ මේ නන්නාඳුන කෙනෙක් ඇවිල්ලා කොහොමද මට මේ සලකන්නේ කියලා පැකිලෙන්නේ නැහැ. අපි අරගෙන පාවිච්චි කරමු. ඒක නිසා එවැනි අනක්යිත හිතින් නන්දීපු කෙනාට ඒ පින ආනිශංශ දෙනකොට දැන් නෑ දා පිරිසක් අතරට ගියා වගේලු වැටේ. ඒ පිරිස් පිළිබඳව කෝල ගති පහළ වෙන්නේ නැහැ, කෝඩු ගති පහළ වෙන්නේ නැහැ. මේ අනාරක්ෂිත බවක් හිතෙන්නේ නැහැ. අම්ම ගොඩකොට ගිය පොඩි එකෙක් වගේ, තමන්ගේ පැලැස්සට ගිය හාවෙක් වගේ, ඒ තියෙන වස්තු ටික පරිභෝග කරනවා. හරියට බාල දක්ෂයෙක් කැලේට ගිහිල්ලා ඒ තියෙන ලී කෝටු අරගෙන, ඒ වගේ අවශ්‍ය කූඩාරමක් හදාන, හැන්දක් හදාන, ලිපක් හදාන වැඩ කරන ඉතාමත්ම සන්තෝෂේ. නැති දේවල් ගැන හිතන්නේත් නැහැ, තියෙන දේවල් පාවිච්චි කරන්න පැකිලෙන්නේත් නැහැ. ඉතින් මේ වගේ තමයි භික්ෂුකර ජීවත් වෙන්නේ කියලා තියෙන්නේ. ඒ ධාර්මික ලැබෙන වස්තුවට පැකිලෙන්න එපා කියලා. ධාර්මික නම් ලැබෙන්නේ ඒකේදී වළක්වන්න බෑ. කවුරු මොන જાතියෙන් ඊර්ෂ්‍යා කරත් වළක්වන්න බෑ. මේ පුද්ගලයා අනේ තැන ඉව හම්බ වෙනවා. මොකද දෙනකොට දීලා තියෙන්නේ අල්ලගෙන නෙවෙයි. ඒ නිසා දානයේදී පවා මේ අල්ලගන්නේ නැති හිතින් දුන්නොත් තමයි ලැබෙනකොටත් ඒ වස්තු පිළිබඳව ඒ උලාර පංචකාම සම්බන්ධයෙන් මට කැපද මේකට යනකොට මේක මිනිස්සු මට දොස් කියයි දන්නේ නැහැ මොනම පැකිලීමක්වත් නැහැ ප්‍රයෝජන සලකලා පාවිච්චි කරන්න පුළුවන් ගතියක් තියෙනවා ඒක මේ අවස්ථාවට අවශ්‍ය දේ තමන්ට ලැබීම පිණිස අර අනාගහිත හිතින් ලැබෙන දාණය ලාභේ ආනිසංස අවස්තික වටිනාකමක් තියෙන වෙලාවට අවශ්‍ය දේ ලැබෙන ඒ වගේම මේ දානේ මේ නිසා කියනවා තමන් දානේ ප්‍රතිග්‍රහක පැත්තේ හිටියත් දායක පක්ෂේ හිටියත් ගහිත ගහිතක වෙන්න හදන්න එපා. එතකොට ලැබිච්ච වස්තුවත් සැපසේ බුද්ධ විඳින්න හම්බෙන්නේ නැහැ. ඊර්ෂ්‍යා කරනවා, ක්‍රෝධ කරනවා, සැකහිප උපදවනවා. කවුරුත් මට මේ මයිලක වස්තුවක් තියෙනවා දැක්කොත් එක පරිභෝග කරන්න ගත්තොත් මිනිස්සු ණයට ඉල්ලන්නේයි, අරකට ඉල්ලන්නේ, මේකට ඉල්ලන්නේ කියලා තමන්ගේම වස්තුව තමන් වසංගන මසුරුකම් එන්නේ නැහැ. එන්නේ ඉඳ තියෙනවා ගහිත හිතෙන් දුන්නොත්. අපි අනගහිත හිතෙන් දෙනවා නම් මුත්ත මුත්තක ස්වරූපෙන් දානයක් දෙනවා නම් මේක ලස්සනට කිව්වේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දකුණෙන් දෙන දේ වමට දැනෙන්න දෙන්න එපයි කියලා තිබුණා. එච්චර. ඒකයි පාරමිතා ශීර්ෂයෙන් දන් දෙනවා කියන්නේ. මේ අතින් දෙන දේ මේ අතට දැනෙන්න දෙන්න එපා. අවස්ථාව ආවනේ ඒ දේ කරනවා මිසක දානි සඳහා කසවට ගහILLක් නැහැ. මේක කෙරෙන්න ඕනේ කො දුන්නා. තිපාසෙන වතුර බීපා. බත් තියෙනවනේ බත් දීපා. බුලත් තියෙනවනම් බුලත් ටික දීපා. බෙහෙතක් ඕන නම් බෙහෙතක් දීපා. තේරුමක් දැනුමක් ඕන නම් දැනුමක් දීපා. එච්චරයි. ආනේ විදිහට කරන්න පටන් අරගත්තට පස්සේ ඒක හුදු මානව යුතුයකමක් විතරයි. ඒක මේ තමන්ගේ පිටේ බැඳගෙන යන්න අන්ධහර පාණ්ඩ කියා පාණ්ඩ දෙයක් නෙවෙයි. හැබැයි අපි මේ දාන ගැන පොඩ්ඩක් කතා කරනකොට කවම කවදාකවත් කිසිම කෙනෙක් ඔන්නෝ විදිහ අනගහිත හිතේ දානයක් දෙන්නේ නැහැ ආරම්භයේදී. ආරම්භයේදී දෙන්නෙම ගහිත හිතින් දෙන දාන. ගහිත හිතින් දාන දෙනකොට බණ කියන හාමුදුරන්ගේ යුතුයකම තමයි දැන් ඔබ හිරකම් කරනව නෙවෙයිනේ. ගහිත ඉතින් හරි දෙන එකනේ කරන්නේ. අන්න ඔය දෙන දානේ මහානිසංස වෙන්න නම් මහත්ඵල වෙන්න නම් සත්පුරුෂ දානයක් වෙන්න නම් ඔය දේ බහුලී කරලා දීපන් බොහෝ කොට දීපන් නැවත නැවත දීපන් ලක්ෂ වාරයක් දීපන් දීලා මේ දෙන දේ ඉලක්කම් ගණන් මතක නැහැ පුරුද්දක් වෙනකම් ඇබ්බැහියක් වෙනකම් විනෝදාංශයක් වෙනකම් දන් දීපන් අන්නේ දාට ඔබට තේරෙයිඹ දන් දෙනවා ගණන් හිලව මතක නැතුව අන්නේ දාට තමයි මේක අනගහිත හිතක් පාටපත් වෙන්නේ එදාට තමයි දානපතිනි කියන නමට ඉන්න පුළුවන් වෙන්නේ කියලා ඒක අර බාහිර ගන්න ස්වාමීන් වහන්සේලා තමයි නැත්තම් අනුග්‍රහක පක්ෂෙන් තමයි අනුමෝදන ධර්මදේශනාවලට කියලා දෙන්නේ කියලා. එතකොට අර දායකයා අතර ඒ දාණය තියා දාණේ ආනිසංස වලටවත් බැඳීමක් ඇති වෙන්නේ නැහැ. ඒක පේන්න තියෙන්නේ නිකන් හරියට ගඟට මොහොත දැම්ම වගේ ගඟට ඉනි කැපුවා වගේ වැඩක් කියලා. ඉතින් මෙතනත් පේන්න තියෙනවා ආන් එහෙම කරන්න පටන් අරගත්තට පස්සේ ඒ හිත හුදුවේ ලෑස්තියක් තියනවා මේ ශාසනයේ තියෙන නිවන කියන එක තේරුම් ගන්න. ඊට පස්සේ අපි හිතමු සීල් රකින්නයි කියලා. නිකන් වෙනව නෙවෙයි මම මේ බණ කතාව ගෙනියන්න ඕන නිසා කියන්නේ. සීල් ලකින ගියාට පස්සේ අපි ගිය පාරත් මතකයි දන් දෙනවා සීල් රකින්න වගේ කියන දෙකේ විශාල ආධ්‍යාත්මික වෙනසක් තියෙනවා. දාහනේ දෙනවයි කියලා කියන්නේ කලයුත්ත කිරීම මාර්ගයෙන් පින් කිරීම. නැත්නම් අප්‍රමාදී වීම. අපිට පෙර පිනක් නිසා හරි එහෙම නැත්නම් අම්මට අපලාර පින් සිද්ධ වෙන්න හරි යමක් හම්බෙලා තිනම ඔක්කොටම නැහෙනේ ඒ නිසා නැති කෙනෙකුගේ අවශ්‍යතාවය බලලා අපි හදා බෙදා ගන්න දාන ශීර්ෂයෙන් එතකොට කියනවා කලියුත්ත කිරීම මාර්ගෙන් අප්‍රමාදී වෙනවා කියලා එනමුත් මේක මිනිස්සෙගේ පෞරුෂත්වයේ සම්පූර්ණ කරන්නේ මිනිස්සගේ පෞරුෂත්වයේ සම්පූර්ණ කරන්නේ නොකලියුත්ත නොකිරීම මාර්ගෙන් අප්‍රමාදී වීම එතකොට මේ සීලය කියලා කියන්නේ නොකලියුත්ත නොකිරීමේ අප්‍රමාදී ඒ මොකද සතුන් මැරීම කියන පළවෙනි ශික්ෂාපදය ගත්තොත් අපි පුද්ගලිකව කැමති නැහැ කාගමති යනකොට පාරදී කුටියක් කල මැරෙන්න. අපි එමනම් මානව වෛද්‍යවාස්කම් පිළිබඳ නඩු දානවා. එහෙම කොහොමද අපිට එහෙම මරණ තර්ජන කරන්නේ? කාටවත් එහෙම කරන්න බෑ. අපිට ජීවත් වීමේ අයිසී තියෙනවා කියලා. නමුත් අපි සතෙක් මරනකොට අපි ඒ සතාට එහෙම කියන්න අවස්ථාවක් දෙන්නේ නැතුව ඌට මානව නෙවෙයි තිරිසන් අයිතිවාසිකමක්වත් නැතුව අපේ පුළුවන් කාර්යකට අපි මරුවට ඒ සත්තාගේ අවසරය ගන්න පුළුවන් නම් ඡන්දේ ගන්න පුළුවන් නම් කිසිම සතෙක් කැමති වෙන්නේ නැහැ හරියට තමන් වෙන කෙනෙක්ගෙන් නීච තාලට මැරෙන්න කැමති නැතුව ඒ නිසා බාරිකර නොපනත් කරන් කියලා නොකල යුතු දේවල් කියනවා. ඉතින් ඒ නොකල යුතු කම් නොකර සිටීම දානයක් තමයි. ඒකට කියන්නේ අබේ දානය කියලා. නමුත් ඒක අර දස දාන වස්තුවට වැඩිය අන්නපාන ගහන් වත්තම් කියන දස දාන වස්තුවට ඉතාමත්ම ආධ්‍යාත්මිකයි, ඉතාමත්ම දාර්ශනිකයි. නොකල යුතු නොපනත්කම් නොකර සිටීම. අංසතුත්ව හොරකම් කරන එකත් වස්තු හිමියගේ පැත්තෙන් බලනකොට මහා බඩපපෝ දාන වැඩක්. අපේ වස්තුවට අපි කැමති වගේ අපිට අයිතියක් නැහැ නුදුන් දෙ ගන්න. ඒ වගේම අපිට අයිති නැති කාම වස්තුන් මිත්‍යාචාර කරනකොට සාමාන්‍යයෙන් කියනවා කාම වස්තු හිමියා මරණවට වැඩිය නින්දාටපත් වෙනවා කියලා. තමන්ගේ කාම වස්තු වෙන කෙනෙක් මිත්‍යාචාර කරන දකින. ඒක නිසා අපි දැනගන්න ඕන අපේ වස්තු අපි කැමති නැත්නම් අපිට අයිතියක් නැහැ වෙන කෙනෙකුගේ කාම වස්තුවක් මිත්‍ය වැරදිවිත හසුරවන්න. ඒක නිසා රූප බලනකොට, සද්ද අහනකොට, ගඳ බලනකොට, රස බලනකොට, පහස ලබනකොට අපි දැනගන්න අපේ සීමාවක්. මේ පෘථජනය කියලා කියන්නේ ඔන්න ඔය සීමාව දන්නේ නැති මනුස්සයා. ඉතින් එතෙන්දී අපි සීමා වික්මවනකොට අනිවාර්යයෙන්ම කාට හරි බයක් ඇති වෙනවා. ඒ නිසා මේ මම මේ විස්තර කෙරුවේ කායික සිද්දෙන්න පුළුවන් අකුසල කර්ම තුන. ඒ අකුසල කර්ම තුනේදී අපිට මේවා කරන්න කිසිම අයිතියක් නැහැ. මොකද අපි කැමති නැහැ අපේ පණ නැහිනවට, අපේ වස්තුව නැතිනවට, අපේ කාම වස්තු වෙන කෙනෙක් තෙල්ලක්කාරකම් කරනවට. අන්න ඒ නිසා මේවා නොකර සිටීමට කියන්නේ සිල් රකින්නයි කියලා. එහෙම නැත්නම් නොකල යුතු දේ නොකිරීමේ අප්‍රමාදේ බුදුරජාන් වහන්සේ කියනවා. කල යුත්ත කිරීමෙන් ලබන කුසල් වගේ නෙවෙයි අප්පමේයයි අප්‍රමාණයි කියලා කියනවා. එක චිත්තක්ෂණයක් සිල් රකින්නේ. දානේ කන්දක් දෙනවට වැඩි වටනවා සිල් රකින්න එකේ. මොකද පොඩි උපමාවක් බුදුහාමුදුර දෙනවා. එකම මිනිසෙක් එක චිත්තක්ෂණයක් සතුම් මරන්නේ නැහැ කියලා අදිෂ්ඨානයක් ගත්තොත් එයින් අභය ලබන සත්ත්ව ප්‍රමාණය බුදුහාමුදුරන්ට ප්‍රමාණ කරන්න බෑ. ලෝකේ ඒ තරම් සත්තු ඉන්නවා. ඒ හැම සතෙකුටම චිත්තක්ෂණයක් මගෙන් බයක් නැතුව යන. ඒ නිසා පිං ප්‍රමාණ කරන්න බෑ. ඒ නිසා දානීය කරපු කෙනාට තමයි කියන්න පුළුවන් වෙන්නේ මෙච්චර ඔබ දන් දීලා තියෙනවා. නමුත් ඒ ඔක්කොම දානත් හරිය ඔබ එක සතෙක් මරුවොත් ඔබ ඒකාන්තෙන් අපාගත වෙනවා. ඒකාන්තෙන් ඒක කර්මපතයක් වෙන. ඒ නිසා කොච්චර දන් දුනට වැඩිය හොඳයි සතෙක් මරන්න තියෙන එක වළක්වන්න පුළුවන්. ඒ බුදුම ස්වාමීන් වහන්සේ කියනකොට සඳහන් කරනවා අපි අවුරුදු 100ක් ජීවත් වෙන සතෙක් අරගෙන අවිලා ඉතාමත් පළදරු වයසේ ඉඳලා 100ක් අවුරුදු ජීවත් කරන්න. එයාට ආහාර දීලා, අරසව දීලා, ඔක්කොම දීලා කිව්වත් අවුරුදු 100ක් ගියාට පස්සේ අපේ සතාට ඒත්තු ගන්න දුනොත් උඹ පුංචිම පුංචි කාලේ මං ගෙනාවේ උඹට කන්න දුන්නා, ඉඳ දුන්නා නිසා උඹේ ওই මසුත් මගේ ජීවිතෙත් මගේ නිසා මං දැන් උඹ මරනවා. උඹ කැමතිද කියලා ඇහුවොත් අර අවුරුදු 100ක් දීපු එකත් එකයි ඌ කවදාකවත් කැමති වෙන්නේ. ඒ වාගේම මේ ස්වාමීන් වහන්සේ කියනවා යම් කිසි මිනිස්සෙක් ජීවිත හානියක් කරලා උසාවියේ තියෙනවා ඉසකසාදා. නැත්තම් ඉල්ලලා මරයි. ඉතින් මේ මිනිස්සු හම්බෙන්න අපිට අවස්ථාවක් හම්බෙච්චාම දැන් හාමුදුරු යනවනේ බණ කියන්නේ. ගිහිල්ලා අපි ගිහිල්ලා මනසට කතා කරොත් උඹට ලස්සන රූප දෝනේ, සද්ද දෝනේ, ගඳක් දෝනේ, දිවට ආහාර දෝනේ, නැත්තම් සුකුබ්බෝගී දේවල් දෝනේ, මොනවද කරන්න ඕනේ, මම ඔබ වෙනුවෙන් ඕන දෙයක් දෙන්නම්. මන්ට මේ උසාවියෙන් අවසරයක් දීලා තියෙනවා. ඔබට ඕනේ රූපයක් පෙන්වන්නද කියලා තියෙනවා. ඕනේ සද්දයක් අහන්න මට බලතල දීලා තියෙනවා කිව්වොත්, ඉතින් මේ මිනිස්සයා කියාවිද මට අනේ බුරියානි එකක් ගෙනත් දෙන්න, මේ හිට මැරෙන්න ඉස්සලා බත් එකක් කන්න ඕනේ කියලා. නමුත් ඒ වෙනුවට කියන්න පුළුවන් නම් මට පුළුවන් ඔබට මේ ඔක්කොම දෙනව වෙනුවට මට ඕන ඔබට අබේ දාන දෙන්න පුළුවන් කිව්වොත් කොමෙන්ස මොනවද තෝරයි? ජීබුද්ධිය ඇති කෙනෙක් නම් අනිවාර්යයි ඔය මොන කාමක සැපයටත් වැඩිය යට අවශ්‍ය කරලා තියෙන අබේදාන. ඒ තරමටම සතෙක් නොමරා සිටීමෙන් අබේදානෙ දීමෙන් ලැබෙන කුසලයේ වැදගත්. එනිසා අපි තාමත්ම වෙනසක් ඇති කරනවා දානෙ දීලා අනුන් කිවිඳ අනුකම්පහිතක් ඇති කරගෙන මෛත්‍රීතාවක් ඇති කරන එක දසදහස් ගුණයකින් අපි ලොකු කරනවා. ඒ මන ඒ සතාට හෝ වෙන සතෙකුට හෝ අබේ දීමෙන්. ඒ නිසා ආර්ය විනයයි අග්ග දානම් මහා දානම් යදිදං පානති පාතෝ කියලා බුදුජානසෙ දේශනා කරලා තියෙනවා. මේක ආර්යයන් වහන්සේලාගේ දානේ අබේ දානේ ප්‍රමාණයි. නමුත් මම මේ ගේන්න හදන්නේ අපි මේ දානීයේ වටිනාකමට වඩා සීලේ වටිනාකම තියෙනවායි කියලා හිතලා සීලය මෙහෙම රැකගෙන ඉන්න ගමන් මුද සිල්වන්ත වෙනවා. ඒ පලාතෙම නෑ එහෙම සිල්වන්ත කෙනෙක්. එහෙම නැත්නම් ඒ පුද්ගලයාටත් මතක නෑ තමන්ගේ ජීවිතේ මෙච්චර සීලවන්ත වුණා. මෙන්න මේ සීලය පිළිබඳව එයා මම රකින්න සීලෙ බොහොම උතුම්. මම අනින්ට වැඩිය බොහොමත්ම සීලවන්තයි. ඒ නිසා මමයි සිල්වන්ත කියලා මේ සීලෙන් තණ්හාවක් හෝ මාන්නයක් හෝ දිට්ඨියක් ඇති කරගත්තොත් බුදුරජාණන් වහන්සේ කට හෝද කියන අසප්පුරුෂයිය. සීලය නිසා තණ්හා මාන දිට්ඨිය ඇති කරගත්තොත් අසප්පුරුෂයි කියලා කියනවා. ඒක අසප්පුරුෂ සූත්‍රයේ හොඳටම ලියලා තියෙනවා. ඒ නිසා සරුවච්චන්සේ කියලා තියෙනවා සීලවා හෝත න සීලම යෝ. උඹ සිල්වන්ත කෙනෙක් වෙන නමුත් සීලයෙන් ආඩම්බර වෙන කෙනෙක් වෙන්න එපා. සීලයෙන් මාන්නකාරකමක් ගන්න කෙනෙක් වෙන්න එපා. සීලයෙන් මමේ කියා ගන්න කෙනෙක් වෙන්න එපා. සීලවා හෝත න සීලමයෝ. එනිසා සීලයක් රකින්නකොටත් ඒක 100%ක් හොඳ නෑ. සීලෙන් ආඩම්බර වෙනවා නම් එතන තියන කුණා. සීලයෙන් මාන්නකාර වෙනවා නම් කුණා. අනින් සිල්වත් නෑ මම උසස් කියලා හිතනවා නම් කුණක් තියෙනවා. එනිසා ඒක නැති කරගන්න පුළුවන් නම් සීල වන්ත නොවී ඉන්නකොට නම් කොහොමඩක්වත් මාන්නක් අරගමක් එන්නේ නමුත් හොඳටම සීලවන්ත වෙලා සීල නෙමෙයි අදි සීලයටත් ගිහිල්ලා ඒක කාටවත් නොදැනෙන්න කාටවත් නොඅඟවා කාටවත් අඬහැර නොපා කරන්න පුළුවන් නම් ඒක තමයි සීලේ තියෙන සත්පුරුෂ ගතිය. මේක හරි අමාරු. මේක හරි අමාරු කියලා කියන්නේ එහෙම සිල්වන්ත වෙලා අඟවන්න නැත්නම් හුඟ දෙනකොට සීල් රැක ගන්න බෑ. මොකද සීල් රකින්නේ අඟවන්නමයි. ඒ නිසා ගෙදරක සම්පූර්ණයෙන්ම බාහිරයව දෙන්නේ එක්කෙනෙක් සිල් රකින්නවා නම් ඒ මනුස්සයාගේ වැඩේම අනුමනසා දුස්සීලයි කියලා අල්ලපු ගෙදරට කීකෑ ඉන්න එක තමයි. එල් විශාල සන්තෝෂයක් ලැබෙනවා. අනේ අපේ මනුස්සයා නම් ඔය කොච්චර කිව්වත් කවදාකවත් නැහැ මේ බණක් අහන්න යන්නෙත් නැහැ සිල් රකින්න යන්නෙත් මම නම් අද දවසේ බානකුත් කරලා ආවා. මම අර විපස්සනාත් කරනවා. අපි ගෙදර එකනාට නම් අයියෝ මොන જાති කිරුවත් බෑ කියලා අර මනුස්සයාට කෙනෙහිල්ලෙන් විශාල සන්තෘප්තියක් ලැබෙනවා දන්නේ නැහැ මේ ගේ ඇතුලේ බිම්බෝබ්බයක් වලරනවා වගේ වැඩක් මේ කරන්නේ. එஞ்சා සිල් ගන්න යනකොට අං එන්න පටන් ගන්නවා. ඉතින් සිල් රැකලා සීලවා හෝතන සීලමයෝ කියන විදිහට සීලයෙන් අං එන්න නැතුවෙන්ද අදිෂ්ඨාන කරන්න නම් ඒ මනුස්සයාට මේ දානේදී අර අනගහිත හිත ගන්නවා වගේ සීලේදීත් නොගන්න නම් මේ මනුස්සයා මේ නෛර්යානික සද්ධර්මයේ තියෙන අපි කොහෙද යන්න හදන්නේ කියන වැඩි එහෙම නැත්නම් මේ තණ්හාමාන දිට්ටි කියන මේ ප්‍රපංච ධර්ම නූපදවා ඉන්නවා කියන එක ගැඹුරෙන් තීන්දුව කළ යුත්තක්. ඒ වගේම ආරම්භයේදී අපිට මේක අහුවෙන්නේත් නැහැ. අහුණාට තේරෙන්නේත් නැහැ. මොක කරලා මේ මට්ටමට එන්න නම් බුදුරජාණන් වහන්සේ කියන්නේ ආශේවනය කරන, භාවිත කරන, බහුලීගත කරන්න කියලා. ආශේවති භාවේති බහුලීකරේති. ඒ කියන්නේ අපි ඉස්සල්ලාම දුසිල්වත් ඉඳලා සිල්වන්තකම ආශ්‍රය කරලා බලමු. සතු මරමින් හොරගම් කරමින් කාමීත්‍යාචාරය කරගෙන හිටියේ එක්කන කාය දුත්‍යත්ව වශයෙන් අදිෂ්ඨානය ගන්නව නම් සතු මරන්නේ මිලවයි. මම හොරගම් කරන්නේත් නැහැ. මම කාමීත්‍යාචාරය කරන්නේ කියලා ඒක නිකන් ඇසුරු කරලා බලනවා. ඇසුරු කරලා බැලුවට පස්සේ ආර තේරෙනවා නම් මේ සීලය ආපු දවසේ ඉඳලා තමන්ට මේ අත්තානුවාද බයක්, පරානුවාද බයක්, දණ්ඩ බයක්, දුක්ගති බයක් එන්නේ නැහැ. ඒ කියන්නේ තමන්ට අන්ධකාර තැනකට ගියාට, ලෙඩ වුණාට, වයසට ගියාට ප්‍රශ්නයක් නැහැ. දැන් දන්නවා ඉස්සර සිල්වන්ත නැහැ, දැන් සිල්වන්තයි. ඒ වගේම අනුන්ගෙන් බයි බැනුම් අහන්න වෙයි කියලා දන්නෙත් නැහැ. හැදිච්ච ගෙදර නැහැ, හැදිච්ච එකයි කියලා දන්නවා ඉස්සර මන් නැහැ, හැදිච්ච එක දැන් හොඳ. ඒකයි නිසා මිනිස්සුන්ගේ බැනුම් වෙයි කියලා පරානුවාද බයකුත් නැහැ. කරපු වැරදි වලට තමයි හිර යන්නේ ඉඳී තියෙනවා. නමුත් දැන් වැරදි කරන නිසා දැන් පොලිසියට බය වෙන දෙයක්වත්, නීතියට බය වෙන දෙයක්වත් නැහැ. දඬ බයකුත් නැහැ. ඒකෙන් මැරෙනාට පස්සේ අපාය ගියත් වටිනවා කරපේවට. නමුත් දැන් නම් මම ඉන්නේ මොන්ට පැත්ත කියලා ඒ බය නැතිකම තමයි. ඇත්තටම කියනවා නම් ප්‍රසිද්ධ වශයෙන් කියනවා නම් ওই අසහනෙට එකම හේතුව සීලෙමයි. මානසික ආතතියට එකම හේතුව සීලෙමයි. මොන මොකක්වත්ම නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා සීලවන්තයා තමන්න තමන් දෙස් දී ගන්නෙත් නෑ, අනුන්ගෙන් බැනුම් අහන්නෙත් නෑ, රටේ නීතියෙන් විලංගුවට වැටෙන්නෙත් නෑ, අපායෙම බේරිලා. නිසා සීලය අදිෂ්ඨාන කරගෙන ඉන්නවා නම් නැත්තම් සීලේ නොකඩ ඉන්නවා නම් ඒක පුදුමාකාර බලකණුවක්. ඉතින් මෙන්න මේ විදිහට නොදන්න සීලයක් රකින්න ගියාට පස්සේ මෙන්න මේ ටික තේරෙනවා. මේ වගේ සාන්තියක් තේරෙනවා නම් ඒ පුද්ගලයා ඉස්සරහට යනකොට මේ සීලයේ තව දියුණු පවුණු කරනවායි කියලා කියන්නේ මේ සීලය වැඩි වැඩි සීල වලට ගිහිල්ලා දවස පුරාම රකිමින් බහුලීකත කරනවායි කියලා එකක් තියෙනවා. ඉස්ලාම කියන්නේ ආශ්‍රය කරලා බලන ආශේවති. ඊට පස්සේ බහුලීකත කරනවා. බහුලීකත කරනවායි කියලා කියන්නේ හැම අසක් මුලක් නැර මේ සීලේ පැතිරලා යන්න හදනවා. ඊට පස්සේ භාවේටි කියන එකේ මේක භාවිත මනසෙන් අයිතේ බහුලීකත කරනවායි කියලා කියන්නේ කාටවත් කියා පාණ්ඩ නෙමෙයි. ඒක ඒ පුද්ගලයාගේ ළඟට එන කට්ටියට සිල් රකින මට්ටමට ළඟට එන කෙනාට තේරෙන මට්ටමට ඒ සීතල ගතිය, සදාචාර ගතිය, හික්මිච්ච ගතිය, බෝ වෙන ගතියට මේක බහුලීගත කරනවා. නමුත් කවදාහක බණ කියලා නෙවෙයි, ඒ හැසිරීමෙන්ම නිහඬ බණකින්ම සීලෙ පැතරන විදිහට යනකොට කියනවා ඒ මිනිස්සයා සීල රකින්නේ මොන්නම ලාභයක් සඳහා නෙවෙයි. ඒ සීල රැකයි කියලා මොන්නම එයාට පාඩුවක් වෙන්නෙත් නැහැ, ලාභයක් වෙන්නෙත් නැහැ. එදාට තමයි අපිට කියන්න පුළුවන්න්නේ සීලය අතින් අපි යම් කිසි සතුට වෙන්න පුළුවන් තැනකට ආවයි කියලා. මේක එන්නේ අර විදිහට සීල් රකිමින් අනුන්ට කියා පාමින් අඳහැර පාමින් ආශේවිති භාවේති බහුලී කරොති කියලා ක්‍රමයෙන් සීලයෙන් නම්බුවක්, සීලයෙන් අනුපාත කර සැලකීමක්, සීලයෙන් මමයි සිල්වන්ත කියලා සීලය තමන්ගේ ආත්මය කරගන්න යන්නේ. මේ විදිහට අපි සීල අධි සීලක් වඩපත් කරනවා. මේ දෙක අමාරුයි. මොකද හේතුව අපි ජීවත් වෙන ලෝකේ තියෙන බුදුමාකාර කැපිපෙනි මේ ආසාව. බුදුමාකාර වෙළඳ ප්‍රචාරක අන්ධහැරයක් තියෙන ලෝකෙක අපි ජීවත් වෙන නිසා යම් කිසි කෙනෙක් ඒ විදිහට දන් දීලා දාණය අන්ධහැර පාන්නේ, සීල් දක්කට සීල අන්ධහැර පාන්නේ කිව්වොත් එම හුඟ දෙනෙක් හිතන්නේ මාසේගේ මොලේ නරකක් කියලා. එහෙම නැත්නම් නෝන්ජලෙක් කියලා. එහෙම නැත්නම් බය අඩු පුද්ගලෙක් කියලා. මොකද ඒ තරමටම අද ලෝකයා මේ කරනවටත් වැඩිය අන්ධහැර පාන ලෝකයක් තියෙනවා. නමුත් මේ නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව යනකොට මම මේ පෙන්වන්න දන්නේ දානියේ පවායේ නෛර්යානිකත්වයේ තියෙනවා ගැඹුරක්. සීලයේ පවා තියෙනවා ගැඹුරක්. ඒක කවදාකවත් සිල් නොරකිනේ කරන්න බෑ. සීලය ආරම්භ කරපෙන්නත් බෑ. සීලේ බොහෝ කොට නැවත නැවත කරනකොට තමයි මේ පුද්ගලයාට ඒකේ මේ බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද? ඔය අපි දන්න මෙරළ පැගුවට හරියන්නේ නැහැ. ගැඹුරේ මුහුද ඇතුළටම යන්න ඕනේ. එතකොට තමයි මුහුද මොකද්ද කියලා තේරෙන්නේ. එතකොට තමයි සර්වඥාන්සේගේ සර්වඥතා ඥානෙ තේරෙන්නේ. උන්වහන්සේ කවදාකවත් මේ වසංගල නැහැ. නමුත් ආධුනිකයට වැටහෙන්නේ. ආධුනිකයට විශේෂෝචර වෙන්නේ නැහැ. නමුත් සීලේ දන්නවා කියලා හිතන්න එපා. තාම ආධුනිකයි කියලා හිතන්න නැවත නැවත හොයලා බලන්න ඕනකොට විශාල දුරජනල් කවුළු විවෘත වීමක් සීලේ තියෙනවා. දැන් මේ දෙක කිව්වට පස්සේ දැන් අපි සමාජයට ගනිමු. සමාධිය කියලා කියන්නේ අපි වරින් වර කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච නැති අරමුණේ විතක්ක ਵਿਚාර දෙක හොඳට වැඩ කරන චිත්තක්ෂණයක් ලබනවා. මේකෙදිම මහ විශාලම ලාභයක්. මොකද ඒක මේ අර දාන සීල වගේ නෙවෙයි, මිනිස්සෙක් විදිහින් දේවත්වයකට බ්‍රහ්මත්වයකට කිට්ටු කරන තරම් ශ්‍රේෂ්ඨ චිත්තක්ෂණයක් තමයි ඒ පංච නීවරණ ධර්ම වෙනුවට ඒ ධානාංග తాවකාලිකව හරි ඇවිල්ලා ලබන මේ උපචාර සමාධිය පවා. හැබැයි ඒක ලොකු දෙයක් වෙනවා ඒ මේ යෝගාවචරණ. මොකද තේරෙනවා මේ භවයේ මට මේ නීවරණ නැති චිත්තක්ෂණයක් ලබන්න මම බහුවිය පුද්ගලෙ පිං ඇති කෙනෙක් කියලා තේරෙනවා. නමුත් ඒක නඩත්තු කරන්න හරි අමාරුයි. ඒක මේ මේ මහමුදා අයිනට ගිය කූඩැල්ලෙකුට වගේ ලුණු වතුරමයි හැම පැත්තෙම වදින නිසා ඒ සමාධියක් රකින්න අමාරුයි. අපි හිතමු මේ පුද්ගල කෙසේ හෝ සම්බ්‍රක්මචාරින් වාසල ආශ්‍රය කරලා බණ අහලා ඉරියව්ව සකස් කරගෙන සක්මනුත් කරලා කොහොම හරි කරලිවලා අපි සම්කිසි සමාධියකට ආවයි කියලා. එවනත උපචාර සමාධිය ටික වෙලා පවත්වන්න පුළුවන් තත්වයකට ඇවිල්ලා එක්කෝ විපස්සනා සමාධියක් ලැබලා නැත්නම් සමතේ වශයෙන් පළවෙනි ධ්‍යානෙ ලැබුවයි කියලා. එතකොට එයාට අදිස්ථාන පූර්වක විනාඩි 10 15 20 30 ඒ ඔපරේෂන් එකට ඉස්සලා හටියට ඉන්ජෙක්ෂන් එකක් දීලා මෙච්චර වෙලාවකට මේ ලෙඩා සිහි නැති කරනවා කියනවා වගේ හිත අපට පුළුවන් ධ්‍යානයක අර්පණාවකට බස්සලා තියන්න. ඉතින් ඒ කාලේ පුරාවට යාට වග වෙන්න පුළුවන් මේ හිත නිවර්ණ එන්නේ නැහැ කියලා. නමුත් මේ ඇති වෙච්ච ප්‍රථම ධ්‍යානයේ මතින් ඒ පුද්ගලයාට මාත් එක්ක මේ භාවනා පන්තියට ආපු කට්ටියගේ මම විතරයි දැන් මේ ධ්‍යානයක් ලැබුවේ, අනික් කට්ටියට බැරි වුණා. එනිසා මම හොඳයි, අනික් කට්ටිය හොඳ නැහැ. නැත්තම් මේ ධ්‍යානය මගේ. ඒක තමයි මගේ ආත්මය කියලා මේ ධ්‍යාන සුඛය මත ඇති වෙන්න පුළුවන් තණ්හාවක් මාන්නයක් දිට්ඨිය ඇති නොවෙනවා නම් තමයි බුදුවා. ඒ මොකද මේක නිර්ආමිෂ දෙයක් නිසා එතෙන් ගිය ඕනම කෙනෙකුට හිතෙනවා අපේ අත්තමුත්ත කාලෙවත් මෙහෙම දෙයක් වෙලා නැහැ මගේ ජීවිතෙත් වෙලා නැහැ ඒ නිසා අනිවාර්යයෙන් මේක සතුට වෙන ගතියක් එනවා. ඒක නැවත නැවත තමන්ට බුද්ධියද හින්න වෙනකොට අනුන් පහත් කළ සලකන තමන් උසස් කළ සලකන ගතියක් එනකොට බුදුරජාන් වහන්සේ මේ සප්පුරුෂ සූත්‍රය බොහොම ලස්සන කරුණු 20 ගාණක් ඉන්නලා පෙන්නවා. මේ වගේ ළඟා වෙන හැම තැනකදීම ළඟාවීමක් එනකොට අපි කොඩි දාන අන්ධහරපාන කියා පාණ්ඩයන් ඒ කෙලෙසල ස්වභාවය. නමුත් මේ නෛර්යානික සද්ධර්මයේදී ලැබෙන කොටම වග බලා ගන්න ඕනේ මයා තුලින් මේකට තණ්හාවක් හෝ මාන්නයක් හෝ දිට්ඨියක් එන්න පුළුවන් නම් බුදුජානනාසේ ලස්සන වචන පෙළක් පාවිච්චි කරනවා යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතං. යමක් යමක් පිළිබඳව මේ විදිහට තණ්හා මාන දිට්ඨි වශයෙන් මෙනෙහි කරන්න හදනකොටම ධ්‍යානෙ පිරිනවයි කිය. ධ්‍යානලාභයකට තරම් නොවෙන්නා වූ චිත්ත වීතිපත්තියකට යනවා. ඒක නිසා අතම් මේතා උත්තා භගවතා. මේ ධ්‍යානෙන් අඳුර පාණ්ඩ යන්නේපා. ඒක හේතු බල ධර්මයක් આવොත් කාටවත් ඕක වෙනවා. ඒක මගේ එකක් නෙවෙයි. මේ වැඩේ කරලා දුන්නොත් ඒ හේතුඵල එනකොට ඒ ධ්‍යාන එනවා. ඔක මගේ නෙවෙයි. ඒකෙන් මට ආඩම්බර වෙන්න දෙයක් නැහැ කියලා මේකේ අතම් මේතාවේ. මම මේ ධ්‍යානලාභිය කියන ඒ අනුන් පහත් කළ සලකන තමා උසස් කරන සලකන ගතිය නොඑන්න කටයුතු කරනවා කියලා කියන්නේ සමත භාවනාවෙන් එන එකක් නෙමෙයි. ඒක මේ ධර්මයේ වෙන කිසිම ආගමක නැති කිසිම ශාස්ත්‍රුන් වහන්සේනමක් පෙන්නපු නැති ධ්‍යානෙ එන්න පුළුවන් ආදීනවේ පෙන්ලා දීමක් වශයෙන් සරුවත් සංසේ පෙන්ලා දීලා තිනවා. ධ්‍යානයක් හරි ගියොත් අන්නේ තණ්හාමාන දිටි එන්න පුළුවන්. එන්නේ තණ්හාමාන දිටි එන්නකොටම දැනගත්තේ නැත්නම් හිතනවා ඉතින් ධ්‍යානයක් ලැබලා ඒකෙන් ආඩම්බර වෙන්නේ කොහොඳයිනේ, මොකද සතුන් මරලා නෙමෙයිනේ, වැරදි වැඩක් කරලා නෙමෙයිනේ, මේක ධාර්මික දෙයක්නේ, අම්මට අපටවත් තිබුණ නෑනේ, මම්ම හොයාගත්ත දෙන්නේ කියලා ඒකෙන් මේ සම්මේතාවයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ධ්‍යානයෙන් නිපන් තෘෂ්ණාවක් එන්නේ ඉඳී තියෙනවා, මාන්‍යක් එන්නේ ඉඳී තියෙනවා, එහෙම නැත්නම් දෘෂ්ටියක් එන්නේ ඉඳී තියෙනවා. නමුත් අපි සර්වඥ සාසනික වැඩ කරන නිසා සර්වඥන්සේ මේ මැප් එක ඇඳලා පෙන්නලා අපට කියලා තිනවා මෙන්න මෙතන බොරුවලවල් තියෙනවා, මෙතන හිටගෙන ඉන්නකොට කරුණා කරලා ඔන්න ඔය බොරුවලවල් වැටෙන්න එපා. වැටුනොත් අපිට හිතා ගන්න බැරි බරපතල අකුසල කර්මයක් සිද්ධ වෙලා අපි ආපහු කැරකිලා අර නයින් සයිනිමන් ක්‍රීඩාවේ නයාගේ කට ළඟට වැටුණා වගේ වෙනවා. ගිල්ලට පස්සේ කොතෙන්ද ඇලි කියලා කියන්න බෑ. ඉතින් ඉන්නේ නයින්සා ඉන්නේ මං ක්‍රීඩාවක දාදු කැටේ කැරගෙන කොයි අතරද දන්නේ කියලා හැම හරියෑමකදීම නැත්තම් තමන් ජයග්‍රහණය කරන උදම්මන්න හැම වෙලාවකදීම උදම්මැනීම නෙවෙයි කරන්න තියෙන්නේ. දැන් ඉන්නේ තණ්හාමාන දිට්ටි පැත්තෙන් බලන දුර්වල තැනක නැත්තම් සලකා බැලිය යුතු තැන කියලා ඒ පුද්ගලයා ඉදිරි ගමන වෙනුවෙන් නැත්තම් ප්‍රතිපදාවේ ඉදිරිය වෙනුවෙන් මෙයින් ඇති වෙන්න පුළුවන් තම්මේතාවේ මඤ්ඤණ පිළිබඳව සැලකිලිමත් වීම බුදුරජාන් වහන්සේට ඉස්සෙල්ලා නැත්තම් සර්වඥතා ඥානෙ පහළ වෙන්න ඉස්සෙල්ලා මනුස්ස දනුව සම්භාරයේ තිබුණේ නැහැ. දැන් සර්වඥයන්ට අපිට තිබු දෑවැද්ද තමයි, අපිට තිබු දැනුම තමයි මේක හරියනකොට මෙන්න මේ වගේ කොකු තුනක් වදින්න ඉඳී තියෙනවා. තණ්හාව ඇති වෙන්න ඉඳී තියෙනවා, මාන්නය ඇති වෙන්න ඉඳී තියෙනවා, ditthi ඇති වෙන්න ඉඳී තියෙනවා. ඒක උඹේ නෙවෙයි, ඒකට උඹට ගෙවන්න වෙන්නේ උඹට. නිසා එන්නකොටම පරිසං වෙන්න තණ්හා මාන ditthi නොවෙන්. උනොත් දෙවෙනි ධ්‍යානට යන්න හම්බෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි මේ තණ්හාව නිසා, මාන නිසා, ditthi නිසා ධ්‍යානයක් කෙලසෙනවා. ධ්‍යානලාභියෙකුට තරම් නොවෙන්නා වූ පහත් හිතවිලි පහත් වෙන්නේ පහළ වෙන්නේ ඉඳී තියෙනවා. එච දෙක ඉල්ලනවා නම් දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ එnde අර නිහතමානීකම ඒ ලැබිච්ච දේ කිරිවදින ගෝයන් කරලා පල්ලෙහාට නැමෙන්න වගේ, ඉස්සෙන් දුස්සෙන්ට උණ ගහේ දැල්ල පාත් වෙන්න වගේ නිතරම මේක මේ සාරුවච්චන් වහන්සේ කියලා දුන ක්‍රමයට ගිය නිසා මේ වෙච්ච දෙයක් මිස හේතුඵල ධර්මයක් මිස මගේ බුදුරයට සින්න වෙච්ච එකක් නෙවෙයි. එහෙම සින්නයි කියලා හිතපුව ගමන් ඒක Tamanට ඇණයක් වෙනවා. පිළිකාවක් බවටපත් වෙනවා. අර්බුදයක් බවටපත් වෙන නිසා ඒකට සරුවචනාංශි වග නොවෙන්නයි උන්වංශේ කියලා දීලා තියෙන මේ ධර්මයේ හැසිරෙනකොට මතු පිට වටිනාකම් විතරක් ගණ්ඩ යන්න එපා. ඔය හැම එකකම පිටිපස්සේ බොරු වලක් තියෙනවා. අපි ගියේ පාර නැත්නම් ඊට ඉස්සෙල්ලා ගත්ත ධර්ම දේශනාවේ තැනකටත් මේ කිට්ටු කරන්න පුළුවන්. ධ්‍යානයක තියෙනවා ඇත්තටම සතුට වෙන්න පුළුවන් කරුණ. මොකද නීවරණ නැහැ. අපි සීලය අරසවිච්ච බවට හොඳටම ලකුණක් තියෙනවා. ධ්‍යාන තියෙනවා නම් දානෙත් අපෙන් බය වෙන්න දෙයක් නැහැ. ඒ නිසා ධ්‍යානලාභියාට මේ ditta dhamma sukha viharane viveka de u priti sukhe pahala wenakota ඇත්තටම manussatwe උසස්තනකට වැටෙනවා. නමුත් මේ ධ්‍යානයේ පළවෙනි ධ්‍යානයේ මේ જાති සැප ටිකක් තියෙනවා කියලා ඔය මේ සාමාන්‍ය ඵල සූත්‍රයේ බුදුරජාණන්සේ විස්තර කරලා දෙනවා. මෙන්න පළවෙනි ධ්‍යානයේ සැප. මෙන්න මේක දෙවෙනි එකට යනකොට මෙන්න මේ විදිහට මේක බොහොම සියුම් තත්ත්වයකටපත් වෙනවා. තුන්වෙනි යනකොට මෙහෙම වෙනවා. හතරවෙනි යනකොට මෙහෙම වෙනවායි කියලා 1 2 3 4 කියලා එක එක ධ්‍යානයකදී ලැබෙන සැප වෙන්ගෙන් වශයෙන් විස්තර කරනවා. මේවට කියනවා ධ්‍යානයේ පෞද්ගලික ලක්ෂණ කියලා. එක එක ධ්‍යානට ඒක නීවරණ සහිත හිතින් උපචාර සමාධියට මෙන්න මේ ලකුණු කියනවා කියලා සෑහෙන දුරට විස්තරයක් වෙනවා. 100%ක් නෙවෙයි. ඊට පස්සේ උපචාරේ ඉඳලා පළවෙනි ධ්‍යානයට අර්පණාට යනකොට මෙන්න ලකුණු 1 3 4 කියලා පෙන්නනවා. නමුත් මතක තියාගන්න ඕනේ මේ ධ්‍යාන හතරටමත් පොදු ලකුණකුත් තියෙනවා. ධ්‍යාන නැති හිතටත් සමානයි. ඒක තමයි මේ ධ්‍යාන වල තියෙන අනිත්‍යත්වය. මේ ධ්‍යාන වල තියෙන දුක්ඛත්වය. මේ ධ්‍යාන වල තියෙන අනාත්මත්වය. එන් ධ්‍යානේ ලැබෙනකොටම මේක නෑ, මේක නිට්ටයයි, මේක සුඛයි, මේක සුභයි කියලා ගත්තොත් තමයි මේ අනුම් පහත් මං උසස් කියලා හිතේ. ඒ නිසා මතක තියාගන්න මේ ධ්‍යාන ලැබුණත් ඒ ධ්‍යානයේ පවා අනිත්‍යයි. ඒක නිසා මේක උඩ ධ්‍යාන කෑ ගහන්න පටන් අරගත් වෙලාවේ ධ්‍යානේ නැතුව ගියොත් අබැග්ග දෙකක් සිද්ධ වෙනවා. ඒක ලස්සන්ට ඔය අපි ගියේ පාර ගත්ත කස මේ අසජි සූත්‍රයේදී පෙන්ල දෙනවා. ඒ අසජි ස්වාමීන් වහන්සේ ධ්‍යාන ලාභිය ලස්සන මහානකම් කරගෙන ඕනි දුකක් කරදරයක් වේදනාවක් වෙනකොට ධ්‍යානයට සමවැදලා ගත කළා කියනවා. නැත්නම් අවසානයේ මරණ මොහොතේදී අවිල බරපතල වේදනාවක් ලැබී ආවට පස්සේ අර මේ කායපස් සම්බනේ හොයාගන්න බැරි වෙලා තියෙනවා. පස්සම්බයන් කාය සංකාරම් කියන ආනපනේ සංසිධීම වෙලා නැහැ. වෙලා නැතිකොට සමාධිය ආවේ නැහැ. එතකොට ඒ ස්වාමීන් විශාල බයක් ආවා. අයියෝ මරණ මොහොතේදී මං පිළිවුණා. දැන් මගේ හිත කොහෙයි දන්නේ නැහැ. කොච්චරක් බය වුණාද කියනවනම් ළඟ ඉන්න උපස්ථායකයන් වහන්සේ නමකට කතා කරලා කියනවා සරුවත් යන ළඟ වහන්සේට ගිල වැඳලා මං වෙනුවෙන් තුන් සැරයක් වැඳලා කියාපන් අස්සජියාම් දුරන්ට ආසන්නයි. සෑහෙන චිත්ත පීඩාවක ඉන්නේ දකින්න මනාපයි කියලා. පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට අඳ ගාවට ඇවිල්ලා එනකොට අස්සජියාම් දුර හොඳටම පිළිසරයි. එදී බුදුහාමරහණ කොහොමද අස්සජි වේදනාව දරන්න පුළුවන්ද යැපෙන්න පුළුවන්ද කියලා. අනේ ස්වාමීන් වහන්සේ දරන්න බෑ. අනේ යැපෙන්න බෑ කියලා කියනවා. මොකද අස්සජි හිත විපිලිසරද නැත්නම් අයිප්පට සාර්ථක කියලා. නෑ අන්තිම විපිලිසරයි ස්වාමීන් වහන්සේ. මගේ හිත කිසිම අර තිබුණු ඒ සමාධි ගතියක් නෑ කියලා. එතකොට නෝ මොකද අස්සජි උඹේ සීලේ කැඩලාද කියලා. නෑ ස්වාමීන් වහන්සේ සීලේ නම් කැඩලා නෑ. මං ඉස්සර භාවනා කරනකොට මට ලස්සනට ආනපන සංසිඳිනවා. කාය පස්සම්බනේ සිද්ධ වෙනවා. කාය සංකාර සංසිඳන මට සමාධියක් එනවා. මං ඒ සමාධිය ඔක්කොම මිදගෙන නිට දැන් ස්වාමීන් වහන්සේ මට ඒ සමාධිය නැති වෙලා තියෙනවා. එනිසා මං ඒ කාන්තෙම පිටීලා මේ යන්නේ මරණාසන්න වෙලාවට මට විශාල විපිලිසරකමක් ඇති වෙලා. ඒකට බුදුරජාණන් චහනවා අස්සජී උඹත් මේ අනිකුත් ශ්‍රමණක් බ්‍රහ්මණයේ වගේ මේ ශාසනයේ සමාධියම සාරයයි සමාධියම පිළිසරණයි කියලා හිතනවා. උඹ සමාධියම සාරයයි සමාධිය පිළිසරණයි කියලා හිතනනම් ඇත්තටම පිරිහීමක් තමයි. නමුත් මම එහෙම කියලා නැහැ. බසීලේ තියෙනම ඕන වෙලාවක මේ සමාධිය ගන්න පුළුවන්. මේ සමාධිය කියන්නේ මේ වගේ ඇති වෙන්නේ නැති වෙන එකක් බව ඔබ දැකලා නැහැ. ඔබ හිතාන විට මේක බුද්ධියට සින්න වෙලයි කියලා ඕන දැන් පේනවා නේද කියලා. ඒ ස්වාමීන් වහන්සේට නැවතත් ආත්ම ශක්තිය ආත්ම ධෛර්යය ඇති කළ දෙනවා විතරක් නෙවෙයි අපිටත් පණිවිඩයක් තියෙනවා. මේ ධ්‍යාන කියන එක අමාරු දෙයක් තමයි. නමුත් ලැබුවට පස්සේ අර කටුසය කරේ රත්තරම් බැඳා වගේ ඕක උඩ දාන්න යන්න එපා. මොකද ඕකේ තියෙනවා අනිත්‍යත්වය දැක ගන්න බැරි වෙනවා. අඤ්ඤ තත්ත්වයටපත් වෙනවා. යේනේ මඤ්ඤත්‍ති තතෝ තං හෝති අඤ්ඤතා කියලා මේ ධ්‍යානයේ නම්බුවට ගන්න ගිය ගමන් ඒකේ අනිත්‍යත්වයේ විසින් අපේ පෙළනවා. දුක්ඛත්වයකටපත් කරනවා. ඒ නිසා ධ්‍යානයේදී පවා පිළිගන්න ඕනේ මේ වෙලාවේදී හරි. මේ හේතුඵල සම්පාදනය නිසා හරි. මම මේක සාක්ෂිකාරයක් විතරයි. හෙට වෙනකොට නොලැබෙන්න ඉඩ තියෙනවා. ඒක තමයි ධර්මය කියන්නේ. ඒක තමයි අනිත්‍ය කියන්නේ. ඒක තමයි දුක කියන්නේ කියලා දන්නවනම් අපි ධ්‍යානයේට කැපයි. එහෙම නැත්නම් ඒක අපිට උරුමයි. මොකද ඒකෙත් අනිත්‍යත්වයේ දන්න නිසා. මෙන්න මේ මට්ටම් තුන දන්නේ නැතිව ඉදිරියට යන්න පටන් අරගත්තොත් දානයක් දුන්නත් අකුසල කර්ම රැස්සෙන්න ඉඩ තියෙනවා. මම මේ බං කියන එක වරදොලා තේරුම් ගන්න එපා. සීලේ හරියන්නත් හරියනකොට සීල අකුසල කර්ම වගේක් එන්න ඉඩ තියෙනවා. අකුසලයක් වෙන්න ඕන කරන ප්‍රපංච තියෙනවා. අකුසලයක් වෙයිද නැද්ද කියන එක වෙනම කතාවක්. ධ්‍යානකින් පවා වෙන්නේ ඉතින්. මේක බුදුරජාණන් කියනවා නේව සංඥා නා සංඥා දස්තන දක්වාම එක එක ධ්‍යානයක් පෙන්ලා කියනවා. සෑම අභිඥාවක් පාසාම සෑම ඊර්ති ප්‍රත්‍යාරයක් පාසාම මේකේ ඉන්න නිසා ඒ මෝඩයා මේකෙන් මාන්නකාරකම් වලින් අකුසල කර්ම රැස් කර ගන්නවා. හොඳම නිදර්ශනය තමයි දේවදත්ත. දේවදත්ත කියන්නේ උංගක් ධ්‍යාන වශී කරගත්ත කෙනෙක්. නැට ඕන වෙලාවක වැස්සක් මවන්න පුළුවන්. ඕන වෙලාවක භූමි කම්පාවක් මවන්න පුළුවන්. ඕන වෙලාවක මේ කාලගුණය විනාශ කරලා මවින් කරන්න පුළුවන්. නිසා මොකද්ද කෙරුවේ? අජාසත් රජුගේ ගාවට ගිහිල්ලා මැජික් දෙකක් පෙන්නකොට අජාසත්තුතු කෑවට පස්සේ කොච්චර දුරද ගියාද කියලා කියනවනම් එච්චර තුච්ච තත්ත්වයකටපත් වෙනවා. උඹ පියාමල්ල රජ වේ මම බුදුන් මරලා බුදු වෙන්නම් කියලා තන්ට ගියා. මේ ධ්‍යානලාභී ඒක හොඳ දන් දීලා තියෙන්නත් එපායි, හිල්ලා කළා තියෙන්නත් එපායි, හොඳේටම සමතේ කරලා තියෙන්නත් එපායි. මෙතෙන්ට ගියා. ඒ තරමටම අර ධ්‍යානේ මම මේ මාගේ කියා මම ආයෙ නැටි කරගත්ත නිසා. ඔදි මේක පුළුල් විශයක්. කෙසේ නමුත් කොච්චර උසස් තත්ත්වයකට ගියත් ඒ තත්ත්වර ගැළපෙන්නේ නැති පුද්ගලයා ඒක හානියක් කරගන්නවා. බුදුරජාණන්සේ කියනවා තචසාරංව තම්පලං කියලා. තචසාර කියලා කියන්නේ පොතුහරගස්. පොතුහරගස් කියලා කියන්නේ ඔය තේකන දුඹුරුත කරුවර වගේ මැද හරේ නෙමෙයි තියෙන්නේ පොත්තේ හරේ තියෙන්නේ. ඒවට කියන්නේ උණ, තල්, පොල්, කිතුල් වගේ පිට පොත්ත විතරයි හරේ තියෙන්නේ. මැද පුස්, මැද නැත්තම් බඩේ විතරයි. එවැනි ඕනම ගහක පළ හට ගැනීම ගහේ විනාශය. ඒ වගේ මේ ශාසනයේ මේ ලාභයට සත්කාරයට අඬ හැරේට වැඩ කරන කට්ටියට හරියනවා කියලා කියන්නේ වැරදුනයි කියන්නේ. ඒ මනුස්සයා ඒක කෑමටමයි පාවිච්චි කරන්නේ. ලාභයටමයි පාවිච්චි කරන්නේ. ඒ වගේ මේ තචහරගස් පොතුහරගස් වල මල්පල ගත්තයි කියලා කියන ගහ විනාශයි. ඉන්සා අපි යන්න හදන්නේ දුර ගමනක් නම් අපි මේ පොතුහරගසක මල්පල ගත්තා වගේ නෙමෙයි. අපි නිකන් සාමාන්‍ය හරගහක තීක ගහක බුරුම් ගහක නැදුම් ගහක කරුල ගහක මල්පල ගන්න ගහ මෝරනවා. ඊවැනි පළ ලක්ෂ ගානක් හරි ගන්නවා මල් ලක්ෂ ගානක් හට ගන්නවා ගහේ වර්තනයේ දෙක බාධාවක් නැහැ. ඒ නිසා අපිට හරියන සෑම දෙයක්ම සාසනීය අලංකාරයක් මිස මගේ එකක් කියලා ගත්තොත්. ඒ මනුස්සයාට ওই බුදුහාමුදුරු පෙන්වන දන අනුපතිශේෂ නිර්වාණ ධාතුවෙන් කවදාවත් නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. ওই සාසනේ ওই කියන ගුණේ පවතින්නේ. ඒක නිසා ඒ අවසානයේදී නිවන් ලැබුවට පස්සේ ඒ පුද්ගලයා නිවන් දැක්කයි කියලා සාසනයට හෝ නිබ්බාන ධාතුවට කිසිම දෙයක් එකතු වෙන්නේ නැහැ. එවැනි කෙනෙක් පිරිනුවම් පෑවයි කියලා ශාසනයට හෝ නිර්වාණ ධාතුව කිසිම අඩුවක් වෙන්නේ නැහැ. ඒකේ තියෙන පුදුමාකාර සමතුලනය. ඒ සමතුලනය දාණයෙන්, සීලෙන්, සමාධියෙන් දිගට ඉදිරියට වැඩේ. මේක හදාගෙන මම එන්න හදන්නේ මේ විපස්සනාදී අපි කොහොමද මේක අහුවෙන්නේ, මේක කන්නේ කොහොමද කියලා කියන. කෙටියෙන් මතක් කිරීම සඳහා මම මෙහෙම කියන්නම්. අපි මේ වැඩසටහන හඳුන්වලා දුන්නේ සත්‍ය පැවැත්ම සඳහා කරන සතිපට්ඨාන භාවනාවක් සඳහා. එහෙම නැත්නම් සතිපට්ඨාන වැඩමුළුවක් කියලා. එනිසා අපි ශ්‍රද්ධාවටත් වැඩිය, වීර්යයටත් වැඩිය, සමාධියටත් වැඩිය, ප්‍රඥාවටත් වැඩිය සතියම ඉස්සර කරගෙන සක්මනේත් පුළුවන් තරම් වම දක්න වශයෙන් සතිය පාත්තන්න උත්සාහ කරනවා. පරියංගකට ඇවිල්ලා ආනාපාන සතියෝ පිම්බීම හැකලීම වශයෙන් සතිය පාත්තන්න උත්සාහ කරනවා. එදිනදා වැඩවලදී පුළුවන්තරම් සතිය පාණ්ඩ උත්සාහ කරනකොට අපි අර දානයක් දීලා පින් බලාපොරොත්තු වෙන්න වගේ සීලයක් රැකලා තමන්ගේ දඛාය දුස්චත්ත වචී දුස්චත්ත නතර කරන්න හදනවා වගේ මේ භාවනා වැඩමුළුවේදී සතිය වැඩෙන්න අපේ සාර්ථකත්වය, එහෙම නැත්නම් ක්‍රියාශීලීත්වය, කර්මණීයතාවයේ ප්‍රගතිය අපි මනිනවා. නමුත් දවසක සතිය නැතුව ගියොත් මෙච්චර වටින සතියට කැඩුනොත් ඕනම කෙනෙකුට මේ මානසිකත්වයේ ඉන්න කෙනෙකුට පශ්චාත්තාපයක් එනවා. අයියෝ මම මෙච්චර කරලා නිවාඩු දාගෙන දවස් 10ක් ඇතට ඇවිල්ලා මෙහෙම කරගෙන මෙහෙම කරගෙන ඇවිල්ලා සතිය වැඩව ඊයේ තිබ්බා දැන් නැහැ. ඉතින් ඒකට ඒ සතිය දුක පිණිස හිටිනවා. එතෙන්ද එනකන් අපි හිතුවේ දුක නැති කිරීමේ ප්‍රතිපදාවේ ප්‍රධානම අවිය සතිය කියලායි. ඒ නිසා ඒ අවිය අතින් ගිලිහිච්ච වෙලාවක් එනකොට ඒ පුද්ගලට අනිවාර්යයෙන්ම පශ්චාත්තාපයක් ඇති වෙනවා. එහෙම නැත්නම් හිත සැලෙන ගතියක් එනවා. මේකට කොහොමද මේ අපි මේ ගත්ත තේමාව දිගේ උත්තරයක් සපයන්නේ? ඒ දේශනා මාලාවේදී මැදදිත් අපි මං හිතන්නේ මතක් කරයි කියලා මේ සත්‍ය සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවල අටපොලක සඳහන් වෙනවා. සායදී සතර සතිපට්ඨාන හතරයි, සති ඉන්ද්‍රයයි, සති බලයයි, සත් බොජ්ජංග සතියයි, මාර්ගංග සතියයි කිය. ඉතින් මේ සතියේ මේ අටපොලේම තියෙන එකක්ද, එහෙම නැත්නම් මේ අටපොලේදී වැඩිගෙන යනකොට යෝගාවචරයා මේකේ ක්‍රමික වර්ධනයක් තියෙනවද කියන ප්‍රශ්නේ මට මතකයි. මම නිල්ලඹින්දද්දිම ඒ සුදු මහත් එක්ක අහලා මේ ප්‍රශ්නේ අපි සාකච්ඡා කරා. අපිට එදා දැනුමක් තිබුණේ නැහැ. මේ සතිපට්ඨාන සතියෙමද මාර්ගංගයේ තියෙන සම්මා සතිය වෙන්නේ කියලා. ඉතින් අපි හිතුවේ ඇත්තටම ඒක එහෙමමයි කියලා. එතෙ හිටිය උන් තලතුණා සුද්දෙක් එයත් කිව්වා මේ සතිය එහෙම පරිණාමයක් වෙන්නේ නැහැ ඒක දිගට තියෙන්නේ කියලා. නමුත් මේ ඔය එදා මේ දාතුර දැන් අවුරුදු 22ක් ගත වෙලා තියෙනවා. මේ වෙනකොට පේන්න තියෙනවා මේ සතිපට්ඨාන සතිය ඒකෙත් ඇත්තට වර්ධනයක් තියෙනවා. කායනුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියනකොට ධම්මානුපස්සන අන්තිමන කොහොමඩක්වත් ආර්ය අෂ්ටාංග මාර්ගය කතාත් කරනවා. කොහොමරි මෙතෙන්දී අපි සතිය යන්තම් හඳුල්ලා දෙන එක විතරයි කරන්නේ. අසතියට විරුද්ධ සතිය හඳුල්ලා දෙන්න. ඒක නිසා අපි ඒ සඳහාම ඇත් දෙක වහගෙන සද්ද නැත් තැනකට ගිහිල්ලා ගන්ධ රස බලන්නේ නැතුව එකම තැනක හිත පිහිටවගෙන සතිය කියන මූල ධර්මය හඳුන්ලා දීලා ඒක තහවුරු කරගන්නවා. සති පဋාණ හොඳට ඉෂ්ඨවර කරගන්න. ඉෂ්ඨවර කරගෙන යම් කිසි වෙලාවක චිත්ත පීඩාවක් එනවා, අලාභයක් සිද්ධ වෙනවා, පාඩුවක් සිද්ධ වෙනවා, නිନ୍ଦාවක් වෙනකොට සතිය යොදවලා, සති ධර්ම යොදවලා, ඌ කොහොම තමයි අෂ්ටලෝක ධර්ම හැටි හොම තමයි කියලා අර සතිය වාංගුවට තියාගෙන අඩුගානේ අලාභේ වුණා දන්නවනේ සතිමත්නේකට, නැත්නම් අතිරේක ලාභයක් ලැබුණා දන්නවනේ සතිමත්නේක ගැන, වේදනාවක් ආව දන්නවනේ දැන් සපක් වේදනාවක් ආව දන්නවනේ කියලා අපි සත්‍ය වාංගු කරගෙන වැඩ කරන ගියාම අපි කියනවා සත්‍ය ඉන්ද්‍ර වෙනවායි කියලා, නායකත්වේ ගන්න බලමුලුවක නායකත්වයක් වෙලා එයා කියනවා මොනවා කැඩුනත් අඩු ගන්න සත්‍ය තියෙනවනේ කියලා. නමුත් මේ සත්‍ය ඉන්ද්‍රිය මට්ටමට ආවට පස්සේ යෝගාවචරයට අතන මෙතන වැඩ ගන්න පුළුවන් උපකරණයක් වශයෙන් පාවිච්චි කරනවා. නමුත් සත්‍ය බලයට යනකොට මේරීමක් වෙනවා, පන්නරයක් හිටිනවා, රේන්ෆෝස්මන්ට් එකක් එනවා. ඒක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සඳහන් කරලා තියෙන්නේ පමාදේන කම්පතිචි සති බලං කියලා. මෙහෙම සතියේ නානා තැන්වල යොදමින් යොදමින් කටයුතු කරන යනකොට එයාට තේරෙන පටන් ගන්නවා සමානට සතිය අහන්න නැති තැන් වෙනවා, සතිය කැඩලා යන තැන් වෙනවා. කැඩලා යනකොට හැමදාම අනිවාර්යයෙන්ම පශ්චාත්තාපයක් වෙනවා. දැන් මේක ගත්තේ පශ්චාත්තාපේ නැතිකරන්න සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවාණං සමතික්කමයි දුක්ඛ දෝමන සත්තකමයි ඥාය සත්තිකමයි නිබ්බාන සත්‍ය කිරියයි කියලායි මේ සත්‍යපට්ඨානේ වැඩුවේ. දැන් සතිය නිසාම දුකක් එන්න පටන් ගන්නවා. ඒ මොකද සතිය තිබිලා නැති උනායි කියලා. ඉතින් අපි මේ සතිය ආශේවනය කරන්න ඕනේ, භාවිතා කරන්න ඕනේ, බහුලීකත කරන්න ඕනේ. නැත්තම් සතියින්දිය සති බලයක් වඩපත් කරනකොට කැඩුනත් නොසැලී සිටීමයි සති බලය කියන්නේ කියන මේ සාරිපුත්‍ර සාන්තික වචනේ ක්‍රියාවත් වෙන තැනට යන්න ඕනේ. පමාදේ, පමාදේ කියලා කියන අසතිය සතිය නෑ කියන එකයි අප්‍රමාදයයි. සතිය කියන්නේ පමාදේන කම්පතිදී නොකම්පා නොවීමයි සති බලය කියන්නේ. ඒ නිසා අපිට භවනා කරනකොට අපිට හොඳට පේනවා හිත සද්දයක්දි කියනවා, වේදනාවක්දි කියනවා, හිතවිල්ලක්දි කියනවා. එතකොට අපි දන්නවා මූල කර්මත්තානේ නැතිකම නිසා මේ හිතවිල්ල නිසා සමාත රාගය ඇති වෙනවා, වේදනාව නිසා ද්වේෂය ඇති වෙන්න පුළුවන්. සද්දකේ හිත ගියාට පස්සේ ඕනේ පැත්තකට නන්නත්තර වෙන්න පුළුවන්. එතකොට හිතට කෙලෙස්ෙන්න පුළුවන් පවා එන්න පුළුවන්. එතකොට යෝගාවචරය දෙනවා මම කොච්චර උත්සාහ කරා. මේ නන්නත්තර වෙන හිත. අර හේතු වුණා මෙහෙ දුණායි කියලා ඒ වේදනාව විශේෂ ශබ්ද විශේෂ හිතවිල්ල විශේෂ ද්වේෂ කරනවා. කොච්චර ද්වේෂ කරනවද කියනවනම් හිතවිල්ලක ගිහිල්ලා හිත නැවත ආනාපානට ගෙනාවත් සතුට සිටින් ආනාපානි කරගන්න බෑ. අර පශ්චාත්තාපය නිසා. ඉතින් මෙතනදී පුංචි තර්ක ඥානයක් දාලා අපිට මේ සාරිපුත්‍ර සාංශ කියන කච වචනය සාධාරණීකරණය කරන්න පුළුවන්. අපි මේ ඉරදිගේ යන්න ඕ. ඒ කියන්නේ ආනපන දිගේ යන්න ඕ. නැත්නම් බිම්බි මැකිලිම් දිගේ යන්න ඕ. ඕන ඉරදිගේ යනකොට සද්දයක් ඇවිල්ලා හිත කඩලා යනවා. ඉතින් අර පාරෙන් පිටපයින්වනේ. වාහනේ පාරෙන් පිටපයින්. ඉතින් පිටපයින් එක නම් ඇත්තටම පශ්චාත්තාප වේිතත් තමයි. ඒක නම් කවුරක්වත් නැහැ කියන්න බෑ. නමුත් දැන් පිටපැනලා දැන් හිතවිල්ල දිගේ යනකොට සද්ද අධිගේ යනකොට වේදනා අධිගේ යනකොට එක පාරට මතක් වෙනවා හා මම මේ ආනාපාන කර කර ඉන්න ඕන කෙනානේ දැන් මේ මොකද හිත හිත ඉන්නේ දැන් මේ මොකටද මේ සද්දයක් දිගේ බලන්නේ මොකද මේ වේදනා දිගේ යන්නේ කියලා ඒ සද්දේ හෝ වේදනාව හිතවිල්ල හඳුනා ගන්නවත් එකම හිත ඒ අරමුණ අබිරමණය කරන්න තුවාපව සතියට එනවයි කියලා හිතුව ආනාපානට එනවයි කියලා ඒක හොඳට සතියෙන් ඉන්න කෙනාට අල්ලන්න පුළුවන් නැත්නම් මේ සති මේ විපස්සනා භාවනා වැඩමුළුද අල්ලන්න පුළුවන් එහෙම වැරද්ද වැරද්ද වශයෙන් දැක් ගන්නකොට ආපහු එන ගතිය තියෙනවා කිව්වා. එනවනම් යනකොට නරක දෙයක් වුණාට එන එක සතුට වෙන්න ඕන එකනේ. හිත පිටිගේ බව දන්නවා. කෙලසිච්ච බව දැනගත්තට පස්සේ නික්ලස් තැනකට එන එක අම්මා පදීපු බුදුලයන් නෙවෙයිනේ. මේ සත්‍ය පිළිබඳ අපේ ජීනේ යම් අත්තරදි කර 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 ඇවිල්ලා දැන් දන්නවා. ඒ නිසා ආපහු එන එකේ වටිනාකම යන්නේ එකට කියන පශ්චාත්තාපයට වැඩිය එන ආපහු නැවත පාරට ආපු එක වටිනා දෙයක් විදිහට කල්පනා කරන්න පුළුවන් නම් ඒ යෝගාවචරයට පශ්චාත්තාපයේ පැත්තක තියලා වහාම නැවතත් ආනාපාන දිගේ ඉස්සරහට යන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් මේක අල්ලලා දෙන්න හරි අමාරුයි. මොකද මේ යෝගාවචර මනසට මේක පේන්නේ අතාර්කික දෙයක් වගේ. හිත පිට ගියහම සතුට වෙන දෙයක් තියෙනවා කියන්නේ මම මේ හදාගන්න ඉත පිට ගියට ආපහු එන එක සතුට වෙන්න ඕන. ඉත මේකටම හරියටම එන එක අහන සූත්‍රයක් තියෙනවා සරුවචනාංශිකේ එක මේ උදාන මේ ඉති උත්තක පාළියේ තියෙන්නේ ද්වේමේ භික්කවේ පරියායන ද්වේමේ භික්කවේ සම්මා සම්බුද්දෙන දේශනා පරියායන භවಂತಿ. මහණනි මේ සම්මා සම්බුද්දජානාංශිකේ දේශනාව දෙතවරයි එහෙම නැත්නම් දෙආකාරකින් දෙනවා අච්ඡං අච්ඡේතෝ පස්සත අයම් පඩම ධම්මදේශනා අච්ඡං අච්ඡේතෝ දිස්වා තත්ත නිබ්බින්දත විරජ්‍යත විමුච්ඡත අයන් ဒုတိය ධම්මදේශනා මහණ මේ ධර්ම සාර්වඥන් වහන්සේගේ ධර්මදේශනා දෙවිදිකින් අපිට මේ කෙලස් කපන්න උදව් වෙනවා එකක් තමයි වැරද්ද වැරද්ද වශයෙන් දකුව කෙන උඹම දැකපන් බුදුහාමුදුර දැක්කට වැඩන්නේ අල්ලපු ගෙදර මීයා දැක්කට වැඩකුත් නැහැ කර්මස්ථානයේ දෙන හම්තුර දැක්කට වැඩකුත් නැහැ. උඹම වැරද්ද වැරද්ද වශයෙන් දැකම ඒක වටිනාම ධර්මයි. ඒක හරියට වෙදෙග්ගේ පැත්තෙන් කියනවනම් හරියටම රෝග නිర్ణය කරගත්තා වගේ. දැන් මං ඉන්නේ මෙන්න මෙච්චර වැරද්දගෙන. ඊට පස්සේ බලුවම් ප්‍රතික්‍රමණය කරන්න. ලෙඩකට බැරි වුණොත් එහෙම මෙතනයි ඇටේ බිඳලා තියෙන්නේ මෙතනයි විෂ බීජ ගිහිලා තියෙන්නේ මෙතනයි පටලවිලා තියෙන්නේ කියලා හරියට අල්ලගන්න මොන ජාජිකරවත් වේදනයි ලෙඩාට හරියට දැනගත්තට පස්සේ නම් ලෙඩාට වේදනා දුන්නත් සුව වීමට යන ඒ නිසා ඉතලා වැදගත් දෙය තමයි මේ ආධ්‍යාත්මික ගමනේ තමන්ගේ වැරද්ද ප්‍රමාණ කරන්නේ වැරද්ද ප්‍රමාණ කරන වැරද්දක් තියෙන්න පාය කියන එකයි මම මේ පෙන්වන්න හදාන්නේ අනේ දෙයියන්ගේ පිටින් ඇටි වෙන්න වැරදි තියෙන කාටත් ඒක ගැන කනගාටු වෙන්න දෙයක් නැහැ නමුත් මේක හරියට දාගන්න හැටි දන්නේ දාගත්තොත් එතකොට අපිට සතුටක් ඇති වෙයි. සතිය තියෙනවනම් සතිය තියෙන බව දන්න සතිය හොඳයි. සතිය නැති වෙලාවේදී ඒ බව දන්නවනම් අසතිය පිළිබඳ තියෙන සතිය සතිය තියෙන බව දන්න සතියට වැඩිය හොඳයි කියලා හිතාගන්න එකයි තියෙන්නේ. මුචි මට නිතර මතක් වෙනවා අර මම නිතරම කියන විහිළුව මිනිස්සු එක්ක ගිහිල්ලා පන්සලේ හාමුදුරන්ට ආරාධනා කරනවලු අවසරයි ස්වාමීන් වහන්සේ අපේ ගෙදර දානයක් තියෙනවා 15 නමකට විතර දාන දෙන්න අපි බලාපොරොත්තු වෙනවා දැනටමත් 15 නමක් විතර ඉන්නවා ඔබ වහන්සේත් වැඩියොත් හොඳයි නොවැඩියත් හොඳයි කිව්වා නොවැඩියත් වැඩියත් හොඳයි කිව්වා දෙරට ආමතුරු තේරුම් ගන්න ඕනේ මේ මොකෙන්ද බෙදන්න හදන්නේ කියලා. එහෙමද කියන වැඩියත් හොඳයි සන්ත නොවැඩියත් හොඳයි නොවැඩියොත් වැඩියත් හොඳයි කිව්වා. ඒ වගේ සතියේ කතා කරලා කියනවනේ ඔබ මයෙත් එක්ක ඉන්නවනම් හොඳයි. නැත්තම් ඒත් හොඳයි. නැත්තම් වඩා හොඳයි. මේක කවදද අපි මේ තියෙන තලතුණකට එන්නේ? කවදද අපි මේ සතිය විනෝදාංශයක් කරගන්නේ? කවදද අපි මේ සතිය උසුළු විසුළු කරලා සත්‍ය 16ක් බාටපත් කරගන්න. සත්‍යර දාසකම් කරනවා නෙවෙයි. මෙන්න මේක පිළිබඳව මේ ළඟදී අර බණකදී අපි කේමනන්ද සාංශයේ ලස්සරට කිව්වා. ඇඟට නොදැනෙන්න කිව්වේ. නමුත් ඒක හරි ලස්සනට කියුණා. උන්වහන්සේ දේශනා කරනවා මේ විජේ සූත්‍රය ගැන කියනකොට දෙවෙනි කොටසේ ඔය කියුනේ සත්‍ය අහුවෙන දුක්ඛ සත්‍යයට සත්‍ය පිළිබඳ ආසාව සමුදේ සත්‍යයි. සතිය කැඩෙන වෙලාවේදී සතිය කැඩෙන වෙලාවේදී දැක දැක දන දන නොසලෙන්න පුළුවන් නම් ඒක සතිය නිරෝධයයි. ඒ නිරෝධේ නැවත නැවත භාවනා කිරීම නිරෝධ මාර්ග ගාමිනී ප්‍රතිපදාවයි. දැන් සතිය කැඩනකොට විවසිල්ලෙන් බලාගෙන ඉන්න පුළුවන් නම් තීනවත් හොඳයි නැති එකත් හොඳයි. ඒක හරියට ආස්වාස ප්‍රසවාසයේ ප්‍රසවාසයේ ඉවර වෙනකොට ගෙවෙ නැටි හොඳට බලන ඉන්නවා. එතකොට රූප ධර්මයක් ටික බලන්නේ. ඊට පස්සේ අපිට වෙලාවක් හම්බ වෙයි නිතර නිතර සතිය කැඩෙනවා. ආ කැඩෙනකොට තිබිච්ච සතිය නිරුද්ධ වෙන හැටි බලන්න ගියොත් මෙන්න මෙතන අයෝ බුදුහාමුදුරෝය පහරාද අසුරේන්ද්‍රයාට කියපු එකේ එතකොට අපිට සතුට වෙන්න කාරණාවකුත් නැහැ, දුක් වෙන්න කාරණාවකුත් නැහැ. අපිට අහුවෙනවා සමතුලිතතාවයක්. අපි මුළු ජීවිතේ නෙවෙයි සංසාරේ කපකට හම්බෙච්ච නැති එක. ප්‍රශ්නයක් මතුවේ අපිට මේක කොහොමද කාටවත් කියලා දෙන්නේ කියලා. මෙච්චරම රජකිත රජ කෙනෙකුගේ ඔටුන්නේ තියෙන මිනි කොණ්ඩල වගේ රැකපු සතිය අපි දැන් පාවිච්චි කරනවා ධිමුණත් එකයි නැත්ත් එකයි කියන්නේ. මේක මං හිතන්නේ ඔය සමත භාවනාවේදී හෝ සීලේදී හෝ දානදී කවදාක සාකච්ඡා කරන්න පුළුවන් මාතෘකාවක් නෙවෙයි. ඔය විපස්සනා භාවනාවේදී අපි මේක සාකච්ඡා කරාට පස්සේ දානයත් අපි විනෝදාංශයට කරමු. සීලයත් අපි විනෝදාංශයට කරනවා, සමාධියත් විනෝදාංශයට කරනවා, සතියත් විපදාංශ කරනවා, විපස්සනාවත් කරනවා. එකක්වත් කරට ගන්නෑ, ඇඟට ගන්නෑ. ඒව නිකන් කරලා පුරුද්දට කෙරෙන මට්ටමට යන්නalé. එනිසා සතියත් අයිති වෙන්නේ දුක්ඛ සත්‍යයටයි. ඒ මොකද ඒක වෙනස් වෙන සුළුයි. ඒක පිළිබඳ ආශාවක් තියෙනවා අඛණ්ඩ සතියක ඉන්නවයි කියලා. මතක තියාගන්න ඒකත් තෘෂ්ණාව වෙනවා. ඒකෙන් තමයි ඔය සතිය ගන්නවට කනගාටුවක් වෙන. එනිසා දවසක් ඇයි දැන් සතිය කැඩෙනවා. මේ දැන් තිබුණ දැන් කරනවා. මේ දැන් තිබුණ දැන් කරනවා. බලාහන් ඉන්නවා කැඩෙන හැටි. නිරෝධය. ඒ කියන්නේ ප්‍රස්වාසය ගෙවි යන හැටි. ආස්වාසය ගෙවි යන හැටි. වම ගෙවිලා යන හැටි. දකුණ ගෙවිලා යන හැටි. පිම්බීම ගෙවිලා යන හැටි. හැකිලිම ගෙවිලා යන හැටි. නිරෝධය දැකලා පුරුදු වෙච්ච කෙනෙකුට මේ නාම ධර්මයක් වෙන සතියක් ගෙවි යන හැටි දැකලා නොසැලී ඉන්න පුළුවන්. පමාදේන කම්පතිති සති බලං කියලා. ඒ මනුස්සයාට එනේ ගතියද කියන්නේ තාදී ගතිය කියලා. තතතාවේ කියලා කියන්නේ. තථාගත කියලා සරුවත් යන අසට වචනයක් පාවිච්චි කරනවා. එහෙව් කියන වචනේ අපි සිංහලට දානවා. එතන ගියාට පස්සේ දැන් සතිය කැඩෙනවා, කැඩෙන බව දාන්නවා. කැඩෙනකොට මොකද? හිතන රක් කරගන්නේ. ඒතර මේ මනසට හම්බෙලා තියෙන මොකද්ද? මොකක්වත් හම්බෙලා නැහැ. නැති උනේ මොකද්ද? නැති වෙලත් නැහැ. ඒ උනොට මොකද්ද නෛර්යානිකත්වයක් තියෙනවා. මොකද්ද ඉතාම සියුම් ගැඹුරක් නැත්තම් සමතුලිතතාවයක් තියෙනවා. ඉතාම සියුම් තමන්ට අයිති නැති බුදුහාඳුර අපිට රහසෙන් කියපු රහසක් අම්මා අප්පා කියලා දුන්නේ නැති ඉතිහාසෙන් භූගෝලෙන් කියලා දීපු නැති රහසක් අපිට sannivedana වෙන්න පටන් අර ගන්නවා. මේකට කියනවා මෝරච්චකම කියලා. මේකට කියනවා උපේක්ෂාව කියලා. මේකට කියනවා තත්‍රමජ්ජත්තතාවය කියලා. ලස්සනටම කියවෙන්නේ තතතාවය කියලා. එහෙව් ගම මේකමයි මම ඔය කියපු සමයට ඉස්සලා කියපු මේ දානෙත් තියෙන්නේ. දානි දීලා දානි දුන්නා කියන කඳහර පහන් නැත්තම් ඒ පුද්ගලයාගේ එහෙව් කමක් වෙනවා, තතතාවයක් වෙනවා, තථාවාදී ගතියක් වෙනවා. ඒක සීලේ දිටෙදි ටිකක් පන්නර හිටිනවා. සමාධියේ නම් බෙල්ල ගහලා යන තරමටම ඒක මේ කඹේ ඇවිදිනකොට කඹේට කවුරු හරි ගහන්නා වගේ මුළු ඇඟම කිලිපොළලා යනවා. මේ සමාධියේදී එන සමාධියයි නැති යන සමාධිය දෙකටම සමහිත පවත්තන්. ඒ මොකද ඒ තරම්ම සමාධියට කැම කෑදරයි අපි. මේ සමායි චෛසිකේට මේ සමතේට පුදුමාකාර කෑදරකමක් තියෙනවා. ඉතින් මන් දැන කොහෙන්ද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒක මේ මොන කර්මයක්ද දන්නේ මයි ළඟ නැහැ. මට කොච්චර සමාධිය තිබුණා කිව්වත් නැහැ කියලා කිව්වත් එදා ඉඳලා මම දැකලා තියෙනවා. මම දැන ඒක මම ආශ්‍රය කරපු වෙයි ගිහි පන්තියට පින් සිද්ධ වෙන්න සමාධිය ගැන කවුරු හරි ආඩම්බරයෙන් කතා කරනකොට මට තරහ යනවා. ඒ මනසට පොට වැරදිලා කියලා මට හිතෙයි. ඒක මගේ වැරදිලක් වෙන්න ඇති. කවදාකවත් තිබුණේ නැහැ. හැබැයි මට සතිය කියලා කියන්නේ දුක්ඛ සත්‍ය කියපු දවසේ නම් පපුවට පිහින් යනවා වගේ චා. මං හිතා හිටියනම් අම්බෝ මේ සතිය අන්තිම කෙලවර දක්වම ගෙනියන්න තියෙන එකක් කරඬුව තැම්පත් කරලා නිවන් දැකලා පස්සෙත් වඳින්නද වෙන එකක් කියලා හිතා හිටියේ. ඒ නිසා නිල්ලඹේ එහෙම ඉන්න කාලේ මෙහෙත් ඇවිල්ලා ගොඩාක් කල් යනකම් මං කවදාකවත් හිතේ නැහැ සතියට ටටා කියන්න වෙයි කියලා. ටටා කියන වෙනුවට අනේ පශ්චාත්තාප වෙනවා. මෙච්චර භාවනා කරපු උඹටත් සතිය නැති වෙනවනේ කියලා හැම වෙලාවෙම දෙස්තිති හිටියේ. හැබැයි මම අර පොත පරිවර්තකයට මහසි සයිඩෝ ස්වාමීන්සේ පැහැදිලිවම කියලා තිබුණා අමාරුම දේ තමයි අපිට මේ සත්‍ය වැටෙන්නේ දුක්ඛ සත්‍යට කියලා තේරුම් ගන්න එක. ඒකද ඒ තරම් අපි ශ්‍රද්ධාව පාවා දීලා, වීර්යය පාවා දීලා, සමාධිය පාවා දීලා, ප්‍රඥාව පාවා දීලා සත්‍ය ඉස්මතු කරගන්න. ඉස්මතු කරගත්තට ඒකත් ඇති වෙන දවස. ඒක දැනගෙන අපි ගියොත් ඒ තතතාවේ යථාවාදී ගතිය ඒ පුද්ගලයාට සති සම්බොජ්ජංගය ගැන බුදුරජාණන් වහන්සේ බොජ්ජංග මට්ටමේදී කියන්නේ සති සම්බොජ්ජංගම් භික්කවේ භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පටිනිසග්ගානු පස්සේ සති සම්බොජ්ජේ තේරුම් අරගනි. මේ සතිය කියලා කියන්නේ ධම්මවිචේ නෙවෙයි කියලා තේරුම් ගනි. වීරිය නෙවෙයි කියලා තේරුම් ගන්නවා. සමාධිය නෙවෙයි කියලා තේරුම් ගන්න. ඒකලලා වඩන්න ඕනේ. සති සම්බොජ්ජංගේ වඩන්න විවේකී ඕක තිබුණත් එකයි නැතත් එකයි. ඔබ හැදුවෙත් මම කඩන්නෙත් මම. අපි මැටික් පිටක් අතර ගත්ත කුඹලා ඒකේ ලස්සන කට නමපු මුට්ටියක් හදුවයි කියලා හිතමු. මුට්ටිය කදර පස්සේ මම හිතුණා නෑ නෑ මේ මැටි කොට ආයෙ කඩලි වල මට ගුරුලෙත්වක් හදන්න ඕනේ කියලා විවිධ වෙලාවක් යනවා. සික් වෙ තිබ්බා අනිත් පැත්තට අල්ල කරම ඕන ගුරුලෙත්වක් කරගත්ත. ඒ නිසා ආයෙ මැටි කරගත්තම කලයක් හැදුවා. නමුත් මේක පිච්චුවාට පස්සේ මොකද වෙන්නේ? කොනේ පුච්චන එක තමයි තකතිරුකම කියන්නේ. පිච්චුවාට පස්සේ නම් ආයෙ වෙනස් කරන්න බෑ. ඉතින් සතිය නැති වුණාට පස්සේ පශ්චාත්තාප වෙන එක ස්ථිරසාර කරගත්තොත් පෘථග්ජන වෙනවා. මේක මැටි පිට වශයෙන්ම තියානිලා ඕනේ පැත්තට මේක අඹන්න පුළුවන් තත්ත්වයට ගත්තොත් අපිට තේරෙනවා මේ ප්‍රස්තාව නැති වෙලා නැහැ. සතිය කියන එක කැඩෙනවා. ආය අඹන එකයි තියෙන්නේ. මේ තරමටම අපි තතවාදී වෙන්නේ. තතවාදී වෙන්නේ. මේ තරමටම අපි තතතාවේ කියන එක තේරුම් ගන්නවා. අනිත්‍යද කියලා කියන ඕන ඔහොම එකක්. එතෙ ඒ විදිහට මේ සති වගේ ධර්මතාවයක මේකේ තේරුම් ගන්න ඥානකොට අපි ගෙනාවු රුචි අරුචිකම් පෞරුෂත්වයේ මැටි පිට මට්ටමකට බහිය. අපි මේ හදලා තින සේරම කඩන්න පුළුවන්කම තියෙනවා. කඩලා ඕනේ වෙලාවක හදන්න පුළුවන්කම තියෙනවනම් අපිට මේකට දාස වෙන්න ඕනේ නැහැ. අනේ මේක නැති වුණොත් නැති වෙයි කියලා බය වෙන දෙයක් නැහැ. පොල්ලට ලොකු වළම්මනවාද? ඔය සුමානක පොලුකාරයක වැඩ සුමා අලංකාරයක පොල් සුමානක වැඩ පොලුකාරයට වරුවයි. නෙලන එකයි කියන්නේ කෙලවරක ඉඳලා. ඔය පුළුවන් නම් හිටපන් බැටනම් හිටපන්. සති එන්නේ වරෙන් යන්නේ ඵලයක්. මොකද හදන්නේ මම. ඒක ධර්මතාවකට යන්නේ කියලා. අන්න එතෙන්ද ගිය මිනිස්සෙකුට තමයි මේ නැත්නම් උපේක්ෂා මට්ටමට සත්‍ය වඩපගෙනුන තමයි මේ ස්පොඤ්ජංග මට්ටමට සත්‍ය වඩගෙනුන තමයි මේ සත්‍ය පිළිබඳ උපේක්ෂාව කියන එක. ඇති කර ගන්න පුළුවන් වෙන්නේ එහෙම මට්ටමකට යන්නේ නැතුව සෝවන් ආදී මාර්ග වලට යන්න බෑ. එතකොට අන්තිමටම ඉතුරු වෙන්නේ මොකද්ද? උපේක්ෂාව තමයි. බොජ්ජංග ධර්ම වලත් අන්තිමට තියෙන උපේක්ෂාව තමයි. උපේක්ෂාවට ගියයි කියලා කියන්නේ කොච්චර ලැබුණයි කියලා සතුටකුත් නැහැ, නොලැබුණයි කියලා සැබිල්ලකුත් නැහැ. ඒක පුද්ගල ભેදයෙන් තමයි සරුවත් චන්දසේ මෙතන මතක් කරන්නේ. නිවනට රහත් වෙච්ච යත්‍ය අපවත් වුණා පිරුණම් වුණයි කියලා නිවනට බාධාවකුත් නැහැ, අඩුවකුත් නැහැ, නිවන පිරෙන්නේත් නැහැ කියලා. ඔය සර්වඥාන්සේ දේශවනාරාමේ ඉඳද්දී දවසක රාත්‍රී මැදම රාත්‍රියේ දේවතාවෙක් ඇවිල්ලා ඉදිරිපත් වෙලා අහනවා නන්දසි සමන කියලා. මහාන ඔබ සතුට වෙනවද කියලා අහනවා. අභිනන්දනය කරනවාද කියලා. කිං ලද්දාවුසෝ බුදුඥාන්සෝ මම මොනව මට ලැබුණාද මං? එතන අසෝචති සමන කියලා. ඔබ කනගාට වෙනද? කින් ජීතාවුසෝ මගේ මොනව නැති වුණාටද කියලා අහනවා. එහෙනම් මේ සතුටත් නැහැ කනගාටුවත් නැහැ කියොත් ආ ඒක තමයි කියන්න වෙන්නේ. ඒ කියන්නේ බුදු වුණත් බුදුහාමුදුරන්ට ලැබිච්ච දෙයක් නැහැ. නැති වෙච්ච දෙයක්වත් නැහැ. මෙහෙ තත්ත්වයක් තියේදී බුදු වෙන්න කොහොමද ප්‍රාරමිතා පුරන්නේ? කොහොමද අදිෂ්ඨානයක් ගන්න? කොහොමද මම්මික කලේචි කියලා දැඩි කරගන්න කියන එක දර්ශනයේ කද්දාකත් විසඳන්න බැරි ප්‍රශ්නයක්. ඉතින් ප්‍රතිපදාවේ මුලදී අපිට දැඩි අදිෂ්ඨානයක් ඕන. දැඩි චේතනාවක් ඕන. දැඩි අම්මා අප්පා නැති කරන වස්තු භෝගේ ඕනේ නැහැ. ගීගී අතහරිනවා, මේ සියලු දේ අතහරිනවා කියලා බුදුමාකාර එළොන් ශක්තියක් අවශ්‍යයි. ඒක ඔලොමලකමට තියෙනවා හොඳ වෙලා. නමුත් භාවනා කරගෙන කරගෙන යනකොට මේ එළොන් ශක්තිය එnde අඩු වෙනවා. මේක පේන්නේ නිබ්බිදාවක් විදියට. මේක පේන්නේ නීරසකමක් විදියට වැඩක් කරන්න කිසි ධෛර්යයක් නැහැ, ගැම්මක් නැහැ, එපා වෙන ගතියක් වගේ තමයි පේන්නේ. මගට එනකොට ඒ කියන්නේ වෙනදා ඉතාම ආශාවෙන් සල්ලි හම්බ කරනවා, ප්‍රිය වස්තු එකතු කරනවා, එහෙමම කරන ඉන්නේ කරන මේ භාවනා කරන යනකොට යා කැමති වුණත් අකමැති වුණත් මේවා නිකන් හුදු මැටි පිටක් විතරයි. ඔක ඕනේ විදිහට එහාට වට ඇඹෙන්න පුළුවන්. මේවා නිකන් පෙන බබුලක් විතරයි. මේක නිකන් මිරිඟුවක් විතරයි. මේක කෙහෙල් කඳක් විතරයි කියලා තේරෙනවා. තේරෙනකොට හරියට මධ්‍යම ප්‍රතිපදාව අල්ලගත්තේ නැති, තතතාවේ නැති කෙනා ඕක අත්තකිලමත අනියෝගයට දාගෙන ද්වේෂයට පත් කරගෙන මේවත් එක ගැටෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ නිබ්බිදාව දකින්නේ ද්වේෂපද නෙමෙයි. නිබ්බිදා ඥානයක් බවට පත් කරන හැටි දන්නේ නැහැ. මේක අවශ්‍ය ශක්තියක්. නමුත් මේක කාගවත් වැරද්දක් නෙමෙයි. ඒ නිසා කවදා හෝ ද්වේෂෙන් තොරව මේ නිබ්බිදාව ඥානයක් බවට පත් වුණාට පස්සේ ඒ පුද්ගලයා ලෝකේ න්‍යාය ධර්මයන් අනුව ජීවත් වෙනවා මිසක් මේ න්‍යාය ධර්ම වෙනස් කරන්න කැසපට ගහ ගන්න යන්නෙත් නැහැ. කවුරු න්‍යාය ධර්ම කැඩුවයි කියලා තමයි පශ්චාත්තාප වෙන්නෙත් නැහැ. එහෙම නැත්නම් න්‍යාය ධර්ම හරියටම කරගෙන යන්න ඕන කියලා පෙරමුණ අරගෙන හටන් කරන්න යන්නෙත් නැහැ. ඇති හැටි දැකලා අෂ්ටලෝක ධර්මේ කම්පා වෙන්නේ නැහැ කියලා වචනේ අපිට හොඳ වෙලාවට සිංහලයා කටපාඩම් කරගෙන තිනවා. දැකලා කරබනේ ඉන්න පුළුවන් ගතියක් එනවා. අර ආදුනික වෙලාවේදී නැත්නම් ප්‍රතිපදාට පිළිවන්න පෙළපෙන වෙලාවේදී ගම් කෙනෙක් කතා කරොත් අෂ්ටෝක ධර්මේ කම්පා වෙන්නේ නැහැ කියලා ඒතුළු වෙන්නේ නෝන්ජල් කමක් කියලා. ඒක බය ආදුකමක්. එහෙම නෙමෙයි අතපය තියනවනම් ගහන්න ඕන, අරක කරන්න ඕන, මේක කරන්න. මැදට යනකොට මේක ආස්තික වාදයට නාස්තික වාදයට ගියහම සමාර්ථලාවට පෙරලිසයිත වෙනවා. නමුත් කවදා හෝ මේ විපස්සනා ඥානවල නම් නිබ්බිදා ඥානෙ පෙන්නට පස්සේ නැත්තම් සතියේ නම් ඒක බොජ්ජංග මට්ටම පෙන්නට පස්සේ ඒ පුද්ගලයා තුළ එහෙම එළවුන් ශක්තියක් වේගයක් නැහැ. හැබැයි නොකර නිකන් ඉන්නේ. ගත්ත දිනචරිය හැමදාම කරනවා, භාවනා හරියට කරන නැත් කරනවා. හම්බු නැනේ පහුවෙන්දා ඒක අල්ලලා කරනවා. සතත අභ්‍යාසය යනවා. ඒක නිසා අපි අර කජ්ජනීය සූත්‍ර පිළිබඳව මුල් කරගෙන මේ වගේ වැඩමුළුවක් කරුවා. ඒ කජ්ජනීය සූත්‍රයේ අවසානයේදී සරුවචනසේ සඳහන් කරනවා ඒක සංග්‍රහ ගාතාවක් විදිහට නමෝතේ පුරිසාජඤ්ඤ නමෝතේ පුරිසුත්තම යත්තසේ යානාපි ජානාමි යම්පි නිස්සය ජායති. දිව්‍ය බ්‍රහ්මේ වන්දනා කරනවලු අනේ මේ ආජඤ්ඤ වූ පුරුෂයාට මාගේ নমස්කාරය වේවා. එහෙම නැත්නම් මේ උත්තම පුරුෂයාට මාගේ নমස්කාරය වේවා. මේ මිනිස්සයා භාවනා කරනවා මොකටද කරන්නේ කියලා තේරෙන්නේ නැහැ. ඒ ඉසලන සතිය වඩන්න නේද කරන්නේ. දැන් සතිය කැඩුණත් ඒත් භාවනා කරනවා. තිබුණත් භාවනා කරනවා. ධ්‍යානයක් ලැබෙන්නත් නෙවෙයි, ධ්‍යාන කැඩුණත් අරහා සමානම වේගයෙන් භාවනා කරනවා. ධ්‍යාන ලැබුණත් සමාන වේගයෙන් භාවනා කරනවා. අන්න එතෙන්ද අනුර තමයි දෙයයන් බ්‍රහ්මයන්ට තේරෙන්නේ නැතුව යන්නේ. මේ මනුස්ස හිත දැන්නම් පුපුර මෝටලා තියෙනවා කියලා. අර්ථයක් සඳහා වැඩ කරනවා නම් ඉතින් ඒක ආර්ථික විද්‍යාවට කියලා දෙන්න පුළුවන්. මේක නෑ. මේක ආර්ථික විද්‍යා සීමා කඩ කඩලු සේරම කඩාන යනවා. ඒ නිසා ආදර්ශයක් වශයෙන් සරුවචනාංශේ නැත්තම් ওই මහකාශ්‍යප මහ රහතන් වහන්සේලා වගේ සාරිපුත්ත මොග්ගල්ලාන මහා ස්වාමීන් වහන්සේලා නිවන් දැකලා පස්සෙත් අපිට වැඩි භාවනා කරා. මොකටේ? නිමලේ බඩ පස්සේ මොකටේ? බුදු දෙනස් කිය කිසි කෙනෙක් එන්න එපා මං යන පාර්ලිමේන්තේට වින්න පාත ආහාරක භික්ෂුවක් කරා වින්න කෙනෙකුට එන්න දෙන්න එපා මට විවේකය අවශ්‍යයි. කීපතාවක් සරුවචනාංශේ කැලේට ගිහිල්ලා භාවනා කරා. ඒ මොකද ඒ හවල් දේ සඳහා භවලා කරනවා කියනවනේ නිවන් ලැබුවට පස්සේ භවනා කරන්න ඕනකමක් නැහැ. ඉතින් මේක හරි අමාරු තර්කයකට කියලා දෙන මේක හරි අමාරු අර්ථ ශාස්ත්‍රයට දාන්න මේක අමාරු දේශපාලන විද්‍යාවට දාන්න මේක අමාරු මේ සමාජ විද්‍යාවකට දාන්න නොත් මනුස්ස මනසේ තියෙන පුංචි ඉඩක් මේ පෙන්වන්න ප්‍රයෝජනේ පිටිපස්සේ යනතා කල් බුදුහා කියන ලස්සන වචනයක් ලස්සන කැත වචනයක් තුච්චයි අසුචි කියන අත්තට වඤ්ඤා අසුචි මනුසා නික්කාරණා දුර්ලභාජ්ජ මිත්තාය ඔය හරිම ලස්සන සූත්‍රයක් තමයි කග්ගවිසාන සූත්‍රයේ අවසාන කරනවා අත්තට වඤ්ඤා අසුචි මනුසා යම් කිසි කෙනෙක් කාර්යයක් වෙනස පිටිපස්සේ එළවනාන මිනිසෙගේ යයි මනුෂ්‍යත් අසුචි කෘත්‍යත් අසුචි ලබන ඵලයත් අසුචි නික්කාරණා දුර්ලභා අජ්ජමිත්තා කිසිම හේතුවක් නැතුව ඒත් නිතිපතා චාරිත්‍රයට භාවනා කරනවා චක්මන් කරනවා සිල්වත් වෙනවා දන් දෙනවා සමාධි භාවනා කරනවා අන්න එහෙම ආධ්‍යාත්මික මිත්‍රයෝ දුර්ලභයි කියලා. මෙසම් මුලින් නම් අපි ඉතින් හේතු කරුණු පෙන්නලා මේ 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 ලාභ ලැබෙනවා මේ මේ ප්‍රයෝජන ලැබෙනවා මේ මේ තෑගි ලැබෙනවා කියලා තමයි මේකට බහින්නේ. මොකද කරගෙන කරගෙන යනකොට අපිටම උත්තර දී ගන්න බැරුව යනවා නැත්නම් මට උත්තර දී ගන්න බැරි වෙනවා මේ දේ කොහොම වෙනවද දන්නෙත් නැහැ. ඇයි මේක කරන්නේ කියලා දන්නෙත් නැහැ. හැබැයි හේතු බල ධර්මයකට නම් වැඩේ යන බව තේරෙනවා. ධර්මතාවයක් නැත්නම් න්‍යාය ධර්මයක් අනේ එතෙන්ද ගියාට පස්සේ ඒක මමත් නෙවෙයි ඒක මගේත් නෙවෙයි ඒක මගේ ආත්මයත් නෙවෙයි ඒකට තෘෂ්ණා කරන දේකුත් නැහැ ඒකේ මාන්නකාරකමක් ගන්න දේකුත් නැහැ ඒකේ ධිට්ඨියක් ගන්න දේකුත් නැහැ. ඉතින් මේක මම පටන් ගන්නකොට කිව්වා අමාරු දෙයක් අපිට මේ පැයක් ඇතුළත එකමාරක් ඇතුළත මේක සාකච්ඡා කරන එක. නමුත් මේක තර්කයට අල්ලන්න පුළුවන්. නැත්නම් මේක සුතමේ වශයෙන් හිතට දාගන්න වෙනවා. දාගෙන ඒක ඔය පැත්තක දිවිච්චාවයි. හැබැයි පුරුදු තාලෙට හරියට මේ ඔලිම්පික් දුවල ගෝල්ඩ් මෙඩල් එකක් ගන්න දඟලනවා වගේ දඟලනවා. අපි දන්න ලැබෙන ගෝවගෙඩියක්වත් හම්බෙන්නේ නැති බව දන්නවා. කමන්නේ ගෝල්ඩ් මෙඩල් එකක් ගන්න වගේ දඟලනවා. ඉතින් දඟලනකොට දේවිය බ්‍රහ්මයේ පවා එහෙම නැත්නම් සම්මැද්දුසික හැම කෙනෙක්ම වන්දනා කරන ඈත ඉඳලා අනේ මේ ආජඤ්‍ය පුරුෂයාට එහෙම නැත්නම් මේ මහා පුරුෂයාට වන්දනමාන වේවා. මොකද මිනිස්සුයෝ දුවන්නේම ප්‍රෝජෙනයක් වෙනස මේකේ එහෙම එකක් පේන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා එහෙම කෙනෙක් නිවන් දැක්කයි කියලා නිබ්බාන ධාතුවට ලැබෙන අමතර ලාභයක්වත් නැහැ. එහෙම කෙනෙක් පිරිනුවම් පෑවයි කියලා නිවනේ හිස් අඩු වෙන දෙයක්වත් නැහැ. නැත්නම් බුදුහාමරෙන් අහන ඔබ මේ සතුරු උනාද බුදු උනායි කියලා? කනගාටු උනාද නැති වෙන දෙයක්වත් නැහැ. මේ නිසා මේක තේරුම් ගත්තර සුද්ධ කියලා තියෙන පොතක මේ නෛර්යානික සී සද්ධර්මයේ මේ ගෞතම සිරි සම්බුද්ධ සාසනේ පොතේ සඳහන් කරලා තියෙනලු 84000ක් මේ ගෞතම සිරි සම්බුද්ධ සාසනේ නිවන් දැක්කයි කියලා. අනන්ත ප්‍රමාණක ප්‍රමාණයක් අනාගාමි අරියත් මේ සකදාගාමි සෝවන මොකද එක එක්කත් මේ වෙනකම් පාටියක් දීලා නැහැ කියලා ලීලා තියෙනවා. කිසිම කෙනෙක් නම් විශාල ළඟාවීමක් වෙයි ලබා ගන්න. මොකද කිසි කෙනෙක් මම නිවන් දැක්කේ කියලා පාටියක් දාන්නේ නැහැ. මොකද පාටි දාන මිනිහත් ඉවරයි. ඉන්නම නම් පාටියක් දාන්න ඒ කියන්නේ පැහැදිලිම අසුචියක් තමයි. ඊසමික අන්ධහැර පාණ්ඩ දෙයක් නැහැ. අපි මේ දෙක කරනවා කියන වත බුදු වත එහෙම නැත්නම් ශාසනික බාරදාර කර්තවයක් අපි කරන්නේ. ඉතින් නොකර බෑ. අපි මෙතෙක් ආපු ගැම්මෙන් ආපු දේ තමයි. නමුත් ඒක ඉතින් අර බාහිර ශාසනයෙන් බලනකොට නම් මේ ඉදිරි પરම්පරාව සඳහා මන්තරින් දින પરම්පරාව සඳහා ආදර්ශයක් පිණිස අපි කරන දේ පහන් කණුවක් වාගේ තේන තම්පෙර ගමන් කරුවෙක් වශයෙන් වටිනා සේවයක් සිද්ධ වෙනවා. මොකද මේ අවුරුදු 2600 ගිනාවේ අපේ අම්මත් නෙවෙයි තාත්තත් නෙවෙයි අත්තත් නෙවෙයි මුත්තත් නෙවෙයි කිත්තත් නෙවෙයි කිරිකිත්තත් නෙවෙයි දත්තත් නෙවෙයි පණත්තත් නෙවෙයි කිරිකැමුත්තත් නෙවෙයි. දන්නේම නැති කෙනෙක් කරලා අපි ළඟට ඇවිල්ලා තියෙනවා. බාහිර සාසනෙ බැලුවත් අපිට සතුටු වෙන්න පුළුවන්. ඒ වගේම අභ්‍යන්තර සාසනෙ බැලුවත් මේ දේ සුද්ධ කරගන්න තුරන් කද්දාවා නිවන් ලබන්න නම් බෑ. අපිට මෙහෙම කියලා අරිඹුක තරංගවත් දෙයක් හම්බ වෙන්නේ නැහැ. නිවන කියන්නේම කිංචනයක් නෙවෙයි අකිංචනයක්. නමුත් දානෙදිත් තියෙනවා ඒ නිවනේ ලක්ෂණ. සීලෙත් තියෙනවා ඒ නිවනේ ලක්ෂණ. සමාධියෙත් තියෙනවා ඒ නිවනේ ලක්ෂණ. භාවනාවෙත් තියෙන ලක්ෂණ. ඒ ලක්ෂණේ දැනෙන්න කවදාකවත් හිතට ආතතියක් එන්නේ නැහැ. ලැබුණා කියලා සන්තෝෂයක් හෝ ඒ දෙකේ ආතතියකුත් නැහැ. නොලැබුණයි කියලා පශ්චාත්තාපයකුත් නැහැ. ඒ නිසා ඒ තියෙන පෙළන ගතිය, තවන ගතියේ මූල ධර්මමේ උත්තරයක් මේක තියෙනවා. නැත්තම් චින්තාමේ උත්තරයක් තියෙනවා. ඉතින් මේ ධර්මදේශනා අඩුගානේ ඒ අංශ දෙකට මේ සුත්තමේ පැත්තෙන් හෝ චින්තාමේ පැත්තෙන් හෝ වුණත් ළඟා වෙන්න පුළුවන් නම් මම හිතනවා ඒක මේ වගේ යෙදී ගත කරන පිළිවෙතට හරි වටිනවායි කියලා. නමුත් භාවනා කරන හැම චිත්තක්ෂණයකම සතිමත් චිත්තක්ෂණයකම ඒ ලක්ෂණය සතියට සතියේ සුව ලක්ෂණක් විදිහට තේරුම් ගන්න පුළුවන් නම් හැම සති චිත්තක්ෂණයකම තදංග නිබුතියක් තියෙනවා. ඒ චිත්තක්ෂණේ නිවන් රස තියෙනවා. ඉතින් ඒක තේරෙන්න එක චිත්තක්ෂණයක් සතිමත් වෙලා බෑ. සති චිත්තක්ෂණ 4 5 6 7 8 9 10 ගැම්මට යනවා. ගැම්ම කියලා කස කැමුණට පස්සේ තේරෙනවා මේක මට අයිති ධර්මයක් නෙමෙයි මේක පුරුද්දෙන් අබ්බැහියෙන් විනෝදාංශයක් විතර දිගට දිගට කිරීමෙන් කරන දෙයක්. ඒක කාටවත් දෙන්නත් බෑ, කාටවත් ගන්නත් බෑ. නමුත් මේක තමයි අපි මෙතෙක් සංසාරේ නොකරපු සෙල්ලම. නොකරපු විනෝදාංශේ හැමෝටම හරියන්නේ නැහැ. හරියගේ කිනාට තේරෙනවා මේ ගඟ දිගේ ඉහළට යන කට්ටිය ගඟ දිගේ පහළට ගහගෙන යද්දි ඉහළට යන ගමනක් කියලා. අන්න එමෙ තේරෙන මට්ටමට ප්‍රත්‍යක්ෂයක් තියෙනවා නම් උත්කෘෂ්ටයි. ඉතින් අද ධර්ම දේශනාවත් ඒ සුතමේ ඥානේ, චින්තාමේ ඥාන සහ ප්‍රත්‍යක්ෂ ඥාන පිණිස 100 හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි පැයකමාරක් විතර කාලය අරගෙන තිනවා. ඉතින් මම පුරුදු පරිදි ආරාධනා කරනවා මේ ඉදිරිපත් කරපු මතිමතාන්තර අදහස් පිළිබඳව සාකච්ඡා කළ යුතු, ප්‍රශ්න කළ යුතු, විචිනේ කළ යුතු යමක් තියෙනවා කරුණාකර සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්න.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ, සම්මා සම්බුදුන් වහන්සේගේ සම්බුද්ධ ඥානයට වැඩිලත් නෙමෙයි, ඒ වගේම ඔබ වහන්සේ තුල තිබෙන මේ ගැඹීර ගැඹුරු ධර්මඥානය අනුව බලනකොට ඔබ වහන්සේට වැඩිලත් නෙමෙයි. නමුත් මේ ධර්ම දේශනාව තුල සවන් දීගෙන ඉන්නකොට මගේ නුනුවත්කම නිසාම ඇති වූ දෙයක් පැහැදිලි කරගන්නයි මම මේ ප්‍රශ්නේ නගන්නේ. ඔබ වහන්සේගේ ධර්මඥානය අනුව කල්පනා කරලා බලනකොට මම තාම පොඩි පුතයාවක් දන්නේ නැහැ. දැන් ඔබ වහන්සේ දානය ගැන සඳහන් කරමින් කිව්වා මේ දානය දෙන්න පෙර ශ්‍රද්ධාව තියෙන්න ඕන, දානය දෙන අතර ශ්‍රද්ධාව තියෙන්න ඕන, දානය දුන්නට පස්සේ ශ්‍රද්ධාව තියෙන්න ඕන කියලා. ඒ වගේම අනග්‍රහිත හිතකින් දානය දෙන්න ඕනක් කියලා කිව්වා. ඒ වගේම දැන් කර්මඵල විශ්වාස කරමින් දාන දෙන්න ඕන කියලා කියලා තියෙනවා. එතකොට මේ කර්මඵල ගැන විශ්වාස කිරීම තුලක් දානය දුන්නට පස්සේ ඇති කරගන්නා ශ්‍රද්ධාව තුලක් ඒ වගේම අන්ධහර පාන්න පා කියන වචන පුත් බෝහන්සේ සඳහන් කළා. සමහර අය විශාල පරිත්‍යාග කළා. ඒ පරිත්‍යාගයේ සඳහන් කරමින් යම් යම් ලාංඡන පිහිටවනවා. ඒ වගේම සමහර වෙලාවට සම්මා සම්බුදුන් වහන්සේ පුණ්‍යං වන්දනාව කරන්න කියලා දේශනා කළ තියෙනවා. නමුත් සමහර වෙලාවට අද අපේ පන්සල් වල පුණ්‍යං වන්දනාවක් වශයෙන් නැවෙයි හතර පහ පාරක්ම ස්පීකර්ගෙන් නම ප්‍රසිද්ධ කරනවා. එතකොට අර මිනිස්යාට යම්කිසි පොදු මිනිසෙන් වශයෙන් පොඩි ආඩම්බර හැමකුත් ඇති වෙන තත්ත්වයක් තියෙනවා. ඒ නිසා ස්වාමීන් වහන්සේ මේ අනග්‍රහිත හිත මේ සිහිය නිසා වෙනස් වෙනවා කියලා මට හිතෙනවා. ඉතාල බගෑපත් ඉල්ලාසිකිනවා මට මේක පහදා දෙන්න කියලා.
මේකට උත්තරයක් ප්‍රශ්න දිහා අහගෙන ඉන්නකොට මට හිතුනේ සම්මාදිට්ඨිය විස්තර කරනකොට සරුවචනාංශයේ විස්තර කරලා තියෙනවා සම්මාදිට්ඨි අවස්ථා පහක්. කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය, සමත සම්මාදිට්ඨිය, විපස්සනා සම්මාදිට්ඨිය, මග්ග සම්මාදිට්ඨිය, ඵල සම්මාදිට්ඨිය කියන. ඉතින් අපි ඇත්තටම සම්මාදිට්ඨියට බැහැගන්නේ ඉස්ලාමයේ කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය කියන මොන්ඩිසෝරි පන්තියෙන් තමයි. කලකල දේ ඵලඵල දේ. ඉතින් ඒක නිසා මිනිස්සේ සදාචාර සම්පන්නිනවා සම්මාදිට්ඨිය නැත්තම් මේක ඒ මිනිස්සු උච්ඡේදවාදයට වැටෙනවා. කපල බිපල ජොලි කරපල කියන මූල ධර්මයට වැටෙනවා. ඉතින් ඒක බුදුරජාණන්සේ නිග්‍රහ කරනවා. ඒක නාස්තිකයි කියලා. ඉතින් කම්මසගතා ඥාන සම්මාදීත්‍යට ගියාට පස්සේ මනුෂයා හොඳ දේ කෙරුවොත් හොඳ ප්‍රතිඵල, නරක දේ කෙරුවොත් නරක ප්‍රතිඵල කියලා මේ මූලික සදාචාරයක් සාස්වත පාදයට වැටුණාට සදාචාරයක් තියෙන නිසා සර්වඥාන්සේක අගය කරනවා. ඒ වුණා මේකත් අටුවචාරණ වංශ කියනවා කවදාකවත් මේ කම්මසගතා ඥාන සම්මාදීත්‍ය සර්වඥාන්සේ ලෝකේ හිටියත් නැතත් නැති වෙන්නේත් නැහැ කියලා. අබුද්ධෝත්පාද කාල පවා ඒක තියෙනවා ඉවයි තමයි බෝසතාන් වංශේලා වැඩ කරන්නේ. උන්වහන්සේලා ඒක තමයි කරගෙන යන්නේ. ඒ වගේම කතාවක් තියෙනවා අපිට බර නිදහස් කරන්න පුළුවන්. කවම කවදාකවත් මේ කම්මසකතා ඥාන සම්මාදීත්‍ය පිළිගන්න පිටිස බහුතරේ වෙන්නේ නෑමයි කියන්නේ. හැමදාම සුළුතරයක්. බුදුහාමුදුර පහළම සුළුතරයක්. ඒ නිසා අපිට ওই බෞද්ධ රාජ්‍ය පිටිලා කොලෝකේ බුද්ධඝම් කියලා කියන එක ඒ බුද්ධඝම අවතක්ෂේපයක්. ඒක අපි වැත්තක තියමුකෝ. මේ සමත සම්මාදීත්‍ය කම්මසකතා ඥාන සම්මාදීත්‍ය ඉන්නකොට තමයි එයාට ඊට වඩා හොඳ සම්මාදිටියක් වශයෙන් සමත සම්මාදිටිය පේනවා. සමත සම්මාදිටිය දි කරන්නේ නීවරණ ටික අයින් කරලා ප්‍රතිපක්ඛ විගමනේන ගම්බීරෝපි ධම්මෝ සුපාකටෝ භවයේ කියලා ප්‍රතිපක්ෂ වූ නීවරණ ටික අයින් කරමයට ගැඹුරක් පේන්න පටන් අර ගන්නවා. මනුස්ස මනසකට යන්න පුළුවන් අදිමානසික තත්ත්වවලට. එහෙම නැත්නම් අභිඥා වලට යන්න පුළුවන් ඉඩ ලැබෙනවා. එතකොට යාර කම්මසගතා ඥාන සම්මාදිට්ඨියම දියුණුවක් විදියට සමත සම්මාදිට්ඨිය යනවා. සමත සම්මාදිට්ඨිය ගියාම කම්මසගතා ඥාන සම්මාදිට්ඨියදී හොඳ දේ කළා හොඳ සතුට වෙනවට වැඩිය බරපතල කාන්දන් ශක්තියක් සහිත නිකාන්ති ශක්තියකට අහුවෙන්න ඉඩ තියෙනවා සමතේ හරි ගියාම. සමතේදී හම්බෙන අභිඥා බියහන් ලැබුණාට පස්සේ මේ මිනිස්සු පිරිහෙනවා කිව්වම කෙලොරක් නැතුව පිරිහෙනවා. ඒ මොකද බර ගාණක් යව මේ අනුගාමනය කරන්න පටන් අරගෙන තමන්ගේ භවනා පැත්තක තියලා අනුන්ට පේන කියන්න පටන් ගන්නවා. ඉතින් අන්න ඒක නොදෙන්න නොවෙන්න විපස්සනා සම්මාදිටිය පහල කරගන්න කියනවා. මේ සමත සම්මාදිටිය පහල වුණාට ඕක අඳුරට යන්න එපා. උඹ ඒක උඹේ වාසියට තියාගෙන අනිච්ච දුක්ඛ අනාත්ම වටහා ගන්න උත්සාහ කරපන් කියලා සමත සම්මාදිටිය හරහා විපස්සනා සම්මාදිටිය යනකොට එයාට මාර්ග සම්මාදිටිය ඵල සම්මාදිටිය පේනවා. නැතුව සමත සම්මාදිටිය හිටියට විපස්සනා සම්මාදිටිය හැරුණ නැත්නම් මාර්ග ඵල ලැබෙන්නේ නැහැ. මුත් ලෝකයා අතර මේ වටිනා කෙනෙක් බාටපත් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා සද්ධාසිතක මූලික පුංච පූර්වචේතන අප්‍රචේතන අප්‍රචේතන නිසා කල්පනා කරන්න කරන්න දාන එක දෙනවා වගේ ආනිසංස ලැබෙනවා කියන එක කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය ඉඳගෙන කරන විග්‍රහයක්. ඒක තමයි බහුතරයේ ඉන්නේ. මෙතන ඉන්නේ ලෝකයේ බෞද්ධයන් අතර 99%ක් විතර මේ ඉන්නේ කම්මසගතා ඥාන සම්මාදී. බොහෝම කලාතුරකින් එක්කෙනෙක් තමයි ওই සමත සම්මාදීට යන්නේ. අනේ අපිට භාවනා කරන්න බෑ, අපිට වෙලා නෑ, අරකයි මේකයි කියලා ඒ දෙන භාවනා නොකරන දෙන නිදර්ශන දැක්කොත් බිමන දාපු බත් බල්ලෝ කන්නේ. ඒ තරම්ම තුච්ච කතාවල් කතා කරන්නේ. ඒ කියන්නේ ඇත්ත ඒ තරම්ම මේ 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 එදිනදා ජීවිතවල තියෙන ප්‍රශ්න. ඉතින් සමත සම්මාදීට ගියාට පස්සේ කම්මසගතා ඥාන සම්මාදීත්‍ය සෙල්ලංගයක් වෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි මේ පැයට හැතපුම් 600ක 800ක වේගයෙන් අඩි 33000ක් උඩින් යන ආසන්තරාවකට මේ පාරේ තියෙන රෝඩ් ට්‍රැෆික් බලපාන්නේ නැහැ. එතකොට පේනවා ට්‍රැෆික් ජෑම් එක වාහන කරගන්න බැරුව හිර වෙලා දඟලනවා. ඒක ප්ලේන් එක යන එක නෙවෙයි යන්න පුළුවන්. අපි තිබුවා බලපාන්නේ නැහැ. ඒක නෙව නෑ කියන එක නෙමෙයි. එතන පේනවා යට පේනවා මේ හොඳටම අමාරුවක ඉන්නේ. නමුත් අපි යන්නේ වෙනම මේ තලයක වෙනම ස්පීඩ් එක වෙනම හැබැයි ඒකට ඇවියේෂන් වල නීති බලපාන. ඊට පස්සේ ඇස්ට්‍රොනෝට් කෙනෙක් මේ කක්ෂෙන් එළියට ගියාට පස්සේ ඒ මනුස්සයාට ආසියාන්තර වලට ප්ලේන් එකේ බානකොට තියෙන නීති බලපාන්නේ නැහැ. ඒ වගේ එක එක තලව ඉඳලා බලනකොට අපිට පේනවා රෝඩ් ට්‍රැෆික් වල ඉන්න මනුස්සයයිදී හැම එකටම තද වෙලා ඒ මොකද මේ මනුස්සයා ඉන්නේ මේ පොළවේ ගුරුත්වාකර්ෂණයේ වාත ගෝලයේ යටම. ඉතින් එයා අහුවෙලා තියෙනවා. ඉතින් කම්මසගතා ඥාන සම්මාදීත්‍යයේ ඉන්න අපට පුළුවන්. ඔත ඒකේ ඉඳද්දිම සමත සමාධියට ගියාට කම්මසගත සමාධියට ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ, නිෂ්ප්‍රභ වෙන්නේ. නමුත් එයා වෙන දෘෂ්ටි කෝණයක ඉඳලා බලන. එතකොට පේනවා මේක නඩතු කරන්න අමාරුයි. අමාරු වුණාට මේක අභව්‍ය හෝ සෞඛ්‍ය සම්පන්න නොවෙන්නා වූ අතාත්වික දෘෂ්ටි කෝණයක් නැහැ. බුද්ධ හදිස්සියෙන්සලා දැකලා කතා කරන්නේ. මීටත් උඩ තව තියෙන මට්ටම්. බර්ඩ්ස් අයි වීව් එකේ බලනකොට වෙන වෙන දේවල් පේනවා. ඒක නිසා අපිට මේ ඔක්කොටම ගැළපෙන එක න්‍යායක් හදන්න බෑ. හැදී යුතුයි අපි ප්‍රජාතන්ත්‍රවාදී වීතු කම්මස කතා ඥාන සම්මාදිටියට මාර්ග ඥානදී අවබෝධ වීතු ඵල ඥානෙ අවබෝධ වීතු කිව්වොත් මේක වෙන්නේ නැහැ. මොන්ටිසෝරි පැත්තියට බෑ PhD කරා. කරගෙන කරගෙන යනකොට මේක තමයි ආනුභූපී ප්‍රතිපදාව කියලා කියන්නේ. තමන්න පුළුවන් තරම් පටන් ගන්න කරගෙන යන්න බෑ මතක තියාගන්න. තව ගොඩාක් යන්න තියෙනවා. හැබැයි මේ ආපු ටික උනත් මගේ පුද්ගලික ශක්තියෙන් මම මේ කරගත්තේ. කවුරු දීප එකක් නෙවෙයි ඒ නිසා ඒ ටික පුංචි කරන්න එපා. ආන්නෙම කරගෙන යනකොට අපිට ප්‍රශ්නේ වෙන්නේ අපි මේ මගේ මට්ටමේ සමාජ මනින්න හදනවා. මේ පන්සල්වල ප්‍රශ්න විසඳන්න හදනවා භාවනා කරන්න වෙයි. කරන්න බෑ. ඒ පන්සලේ හැමදෙම වේරගත්තා. අපි ওই පුළුවන් විදිහට සතිය පිටවගෙන ඉන්නේ. මම එනකොට ආවේ කොක්පිට් එකේ. පයිලට් හම්බෙලා කිව්වා මම මේවා බණම්මණන් කියනවා බණ කියනකොට පොඩ්ඩක් මට කියලා දීපන් මේ බොරු කියන්න බැරි කියලා. ඊට පස්සේ ඌ දාලා පෙන්නුවා හරි ගැස්සලා පෙන්නුවා මෙහෙමයි මෙහෙමයි ස්වාමීන් වහන්සේ කියලා මේ පැපිලියන්නේ කොල්ලෙක්. මොකද මං ගෝ මේව කියන්න ගියාම මිනිස්සු මාව පයිලට් කෙනෙක් විදිහට සලකනවානේ සමහරවිට. ඇස්ට්‍රොනොට් කෙනෙක් විදිහට. ඉතින් මම ශා කිව්වා සාන්ත ලැජ්ජයි මට අපි නෝන නම් භාවනා කරනවා මන්නම් භාවනා කරන්නේ. හැබැයි මේ සබ්ජෙක්ට් එක මම දන්නවා. කියලා මට පෙන්නලා
දුන්නා. ස්වාමීන් වහන්සේ දේශනාවේදී කියවුණා මේ සම්පපාපස්සකර ලංකත්තෙන් බදලා අර සතුන් නොමරණ එක හිම සතුන් මැරීමෙන් වැළකීමෙන් සිටීම දානයක් වෙනවටත් වඩා හොඳයි කියලා දැන් ස්වාමීන් වහන්සේ දැන් සතෙක් මැරෙන්න මේ දැන් ඊට බඩගින්නේ ඉන්න දුන්නොත් මැරෙන්නද කියන හින්දා දානෙ දෙන්න තෙලඹෙන්නේ පංචශීලයක් නේ ඒක සම්හාර තැන්වලදී දෙන්න සීදේ පුලින් තෙලඹෙන්න පුළුවන් දානෙ දෙන්න තියෙන එක විනවස්සක් දෙන්න පුළුවන්
මොකද මොකද ප්‍රශ්නේ එතකොට
මම කියන්නේ තමයි සිස්සෙම දානෙ
නෑ මයිකේට කතා කරන්න ඕනේ හැබැයි.
සයින්ස් මා කියන්නේ දානෙත් එතනදී කියන්නේ සීලයක් රැකගෙන දෙකම කෙරෙනවා.
එච්චරයි. ඒක තමයි මේ මුළු කතාවේම එච්චරයි කියන්න හදන්නේ. කිසියම් තැනක අරකට තුච්ච කරලා කතා කරන්න කියන්නේ නැහැ. අපි වැඩි ප්‍රස්තාවල් ලැබෙනවා හොඳ වඩා හොඳ. ඒකට වඩා හොඳ කරනවා කියලා කියන්නේ හොඳ අයින් කරවයි කියලා කිය තුච්ච කරලා නීච කරලා චි කියන්නේ නැහැ. ඒකට අපේ අතීතෙන්නේ අපි නීච කරා. භාවනා කරන කෙනාට පුදුමාකාර ප්‍රස්තාවල් හම්බ වෙනවා. වඩා හොඳ ලීස් ෆ්‍රික්ෂනල් පාත් කියලා තියෙන. අඩුම ෆ්‍රික්ෂන් දෙන පාත් එක හම්බ වෙනවා. හම්බුණාට පස්සේ අපිට තියෙනෝනේ ඔපචුනිටිස් වෙන්න ඕනේ. වහාම යන්න ඕනේ. ක්ෂණ සම්පත්තිය වාගේ කියලා ඒකට යන්නේ. ඒකට අනිත් ඒවා ඉබේම සිද්ධ වෙනවා. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් නායකත්වයේ දීගෙන ඉස්සරහට ගියොත් එයා කලිත ප්‍රධාන දේ කරනකොට අනිත් ඒවා ඉබේම ඊටත් ටික සිද්ධ වෙනවා. අපි ඒකේ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා හටන් කරන්න ඕනේ. අපිට බලන්න තියෙන්නේ මේ ඇරෝ හෙඩ් එකේ මේ එජ් එක බලන්න. එජ් එක බලනකොට අනිතව පුදුමාකාර විදිහට සිද්ධ වෙන්න පටන් ගන්නවා. මගේ ජීවිතේ මම හරිම අඩුයි දන් දීලා තියෙනවා. හොරකම්නම් කරලා තියෙනවා. ආය මොකුත් නැහැ. කඩේකට ගිහිල්ලා සල්ලි ගෙවන්න නැතුව කන්න පුළුවන් වුණොත් මට දවස් 3ක් විතරනකම් පුදුම සතුටක් තියෙනවා. ඔය ට්‍රිප් එකක් ඕගනයිස් කරා යුනිවර්සිටි එකේ ඉඳද්දී ඔන්න තමයි බැටරි එක තැනක තල්ලි කිව්වේ නෑ ඒ කට්ටිය එකතු කරන ගිහිල්ලා ඔක්කොම හරි ගැසී හැම කෙනාම මට සලකනවා ඉතින් මට ඒකේ ලැබෙන දේට වැඩිය හරි ලොකු ත්‍රිල් එකක් තියෙනවා ඒක මුස්ලිම් මිනිස්සුගේ දෙමළ මිනිස්සුක එක්කම තව සන්තෝෂයි ඒකෙන් පුස්තකාලෙකින් පොතක් උස්සන එක හොඳ නීචි දාලා හරි ගැසලා තිබ්බොත් එම් හොරගම් කරන්න බෑ කියලා කිසුවා මේ යුනිවර්සිටි එකේ මේ මෙඩිකල් ෆැකල්ටි එකේ අපරාධ පරීක්ෂණ අංශේ පෙන්ල තිබුණා මයික්‍රොස්කෝප් එකක් හයි කරලා බුලට් එකක් ඔලුවට වැදිච්චාම මේමයි එකට වෙන ඩැමේජ් එක ඇඟට වැදිච්චාම මේමයි කියලා බුලට් හෙඩ් එක මයික්‍රෝවේව්. මයික්‍රෝවේව් යට කන්නඩි උසගෙන ආවා. අරක බලන්න ගියලා හරියට මේක කරගෙන ඉන්න ගම ගිනල්ලවන් හරියට කනගාටුන ඇති වැඩකුත් නැහැ. ඒ වුණාට මේ අපරාධාංශේ කරන්න හදනවා මට පුළුවන්. ඒ මා නටන කකුල ඒජ්ජි කපන හොරකමක් තිබුණේ මයික. හැබැයි දැන් මං දානෙද කියලා යන්නේ නැහැ. හැබැයි මං දන්නවා පුදුම දැන් මන්ද සතුටුනේ ධර්ම දානෙ දෙනවනේ දැන්. සබ්බ දානං ධම්ම දානං ජිනායි. මට හම්බ වෙන තරම් මෙතන ඉන්නේ එක්කෙනෙකුට හම්බ වෙන දවසකට දාන දෙන්න. පුදුමාකාර අවස්ථාවක් මට හම්බ වෙන්නේ. ඒ වනිකන් ඔය සිද්ධ වෙනවා මට ඒකට අඳහර පාන්න මොනවාක්වත් දෙයක් නැහැ. මං හිතනවා තව ඉස්සරහට ගියොත් එහෙම තවත් ඕනේ තරම් අතපහුව වෙච්චියවට එහෙම වන්දි ගෙවන්න දානේ හම්බ වෙනවා. යැයි සත්ත පහකට ගණන් ගන්න එපා. මොකද අපි ඊට වැඩි වටිනා දෙයකට අපි යන්න හදන මේ විපස්සනා කරන්නේ. අපි දීලා දාන්නේ ෘචි අර්ජු කණ්ඩේ. අපි දීලා දාන්නේ පෞරුෂත්වය. අපි දීලා දාන්නේ මගේ මම ආයනේ. ඒ නිසා මේ කියන එකෙන් මං කියපතේට විරුද්ධව යන්නේ. මං කියන්නේ වැඩි හොඳ අවස්ථාවල්. පොඩි වියදමකින් වැඩි පිනක්. නැත්තම් අධි කුසලයක් කරගන්න අවස්ථාවල් තියෙනවා. ඒක නිසා මේ මුල් ටිකේ ඉච්චර දඟලදකල ඉන්න බයි යන්න ඉස්සරහට ගියාට පස්සේ එවුව තොග වෙලඳාමට ගංස බා බිස්නස් නේ නගර සභා බිස්නස් ඊට පස්සේ මහා නගර සභා බිස්නස් වලට යන්න පුළුවන්. ඒක ඒ පුදුමයි ඒ ශාසනයේ තියෙන ඒ කස කැවෙන ගතිය එන්නේ කස කැවෙන ගතිය යනකොට තේරෙනවා මෙතන පුද්ගලෙක් මොකක්වත් නැමේ ධර්මතාවයක් තියෙනවා. ඒ ධර්මතාවය වැඩ කරන්න පටන් ගත්තට පස්සේ අර කරවපව ඔක්කොම ඇත්තට මිනිස්සු අනුකම්පත් කරනවා. ඒක හැදිච්ච ගෙදර නැහැදිච්ච එක වගේ හිටියට මොකද දැන් එන්නේ හැදෙනවන මන්ද නැ මං හිතුවට වැඩිය මිනිස්සු මේ ඒ පව් වලට සමා කරන ගතියක් තියෙනවා. ඒ නිසා ඒ දෙයි කරාට දැන් හොඳට ඉන්නවනේ කියලා අනුකම්පා කරනවා. හැබැයි ඒ හෙලිදරව් කරන්න මේමයි මම කරලා තියෙනවා වසන් ගන්න යන දැන ඒ හිතල කරපුවා නෙවෙයි මේ කොඩුකම. දැන් උනත් කරනකොට කියන්න තියෙන්නේ මෙහෙමයි මේ කරන්නේ නම් මම මේක තමයි මෙහෙම වෙලා තියෙන ඉතින් මොකද එතකොට ඒක සමාජයේ පිළිගන්න මේ මනුස්සයගේ වැරද්ද ඔක්කොමගේ වැරද්ද අපි මේ හදන්න ඕනේ අපි මේ හරි ගැස්සලා දෙන්න ඕනේ කියලා ඔක්කොම මේ වැරදි හරි වැරදි ඔක්කොම හදා බෙදා ගන්න තැනට යනවා. ඒක එතකොට මේ සෝෂල් ෆිනොමිනා එකක්. ඒක නිකන් සමාජයේ සංසිද්ධියක් වෙනවා කෙනෙක් නෙවෙයි. ඒක තීරුම් ගත්තට පස්සේ තියෙනවා මේ මුළු ලෝකයේ මේ තදතාවයට මේ න්‍යාය ධර්මයට ඉඩ දෙන්න පුළුවන් නම් හොඳම දේ තමයි අත දාන්න යන්න එපා. පැනලා දෙන්න යන්න එපා. අවස්ථාවල එන ඕනේ තරම් කරගෙන කරගෙන යනකොට ඒක නිකන් අර මල පිපෙනවා වගේ එහෙම නැත්නම් ගෙඩියක් ඉදලා වැටෙනවා ඇඹුල් රස පැන් රසට හැරෙනවා වගේ වැඩ පිළිවෙලක් තියෙනවා. නිබ්බිදා කියන වචනේ තේරුම කියන්නේ නිර්වින්දන කියන වචනේ තමයි නිබ්බිදා කියලා වෙලා තියෙන්නේ. අපි දැන් ලෝකේ රසවින්දනේ නෙදුවන්නේ. අපි ලෝකේ දුවන්නේ රසවින්දනේ දිගේ වඩා හොඳ එකට වඩා හොඳ සැපට අරගෙදී හොඳයි නරකයි දෙකටම සමාන වෙනකොට ඒ වින්දනය නිකන් මේ හිරි වැටිච්ච එකක් වගේ නෑ. ඒකේ මේ අරක ලැබෙන්න ඕනේ මේක නොලැබෙන්නේ ගන්න දෙකම එක සමාන ගතියක් වෙන. නිබ්බිදාව කියලා කියන්නේ නිර්වින්දන කියන එකෙන් ආපු එකක්. ඒ නිසා ඒක පේන්නේ රසකාමීන් දකින්න ඒක නෝන්ජල්කමක් කියලා. රසලෝලියායක දකින්න මේ විනහට කිසි හරපද්ධතියක් නෑ. මේකට තේරෙන්නේ නෑ. හරකයි පිටේ මේ බූරුයි පිටේ හකුරු බැඳ වගේ කියලා හිතෙනවා. නමුත් නිබ්බිදාව ඉන්නේ කෙනා දන්නවා මම කුප්පන්න බෑ කාටවත් දැන් කියලා. අරක දෙන්නම් කියලා පගාවක් දීලා අල්ලන්නත් බෑ. තෝ මරනවා කියලා පීයක් එල්ලුවට දෙයක් නෑ ඉතින්. ඒ නිසා නිබ්බිදාවින් එක නෑ සැලෙන්නේ නෑ. කලකිරීම කියන වචනේ එනවා නිබ්බිදාවේ ද්වේෂ තහගතව මේ නාස්තික පැත්තට ගියාම. නමුත් කලකිරීම කියන වචනේ තමයි උකටලි බව කියලා කයි කලකිරී කියන එක. උකටලි කියන වචනේ සිංහල වචනයක්. එතකොට නිබ්බිදා ඥාන නිබ්බිදා ඥාන කියලා කියන්නේ මම රිමෝට් කන්ට්‍රෝල් එකට අහුවෙන්නේ නැහැ. කවුරුත් එහිඳලා බොත්තම් මිරිකුවට අහුවෙන්නේ නැහැ. මේ කිපෙන්නේ නැහැ. කුප්පන්න බෑ. කාටවත් ඇවිල්ලා නලවන්න පිනවන්න බෑ. එතකොට මේ පුද්ගලයාගේ තල තුනක්මක් තියෙනවා. ඒ නිසා දේවල් දකින්න නතුව නෙවෙයි, බුද්ධි බින්ද නතුව නෙවෙයි. නමුත් ඒවට නික වාල් ගතියක් නැහැ. ඒ වත් නිකන් මේ දැඩි සංවේදීකම් නැහැ. දැක්කට මොකද නොදැක්ක වගේ ඉන්න පුළුවන්. ඇහුණට මොකද නෑ ඇහුණා වගේ ඉන්න පුළුවන්.
තනික මේ නිබ්බිදාව කියන එක වෙනම විස්තර කරනකොට ඒක විදියක් කොයි නිබ්බිදා ඥානය කියන ගන්නකොට තව විදියක විස්තර උනාද කියන එක මට ගැටලුවක්.
ඇත්තටම කොයි වචෙන් වුණත් පසු විමුත සාපේක්ෂව තමයි ගන්න තියෙන්නේ. නිබ්බිදා ඥානයේ තෙක්ම ආදීනව භංග දැන් නිබ්බිදා ඥානයේ යනකම්ම අපි මේ කොහොම හරි දවල් මිගිල් රෑදෙල් ඩැනියෙල් සෙල්ලමක් දාලා මේ කාමයටම තමයි කාමයෙන්ම තමයි සැප විඳින්න හදාන්නේ. එදාට තේරෙන පටන් අරගන්නවා මේක සර්පෙක්. මේකට කැඹිරිල්ලක් තියෙන්නේ. ඒ නිසා මට කවදද මේකෙන් තොර වෙලා කියලා කියන කාමයට වෛර කරනවා කියන එක නෙවෙයි. මෙහෙම කියමු අපේ හිත මතු පිටට ගිහිල්ලා රූප බලමින් ඇහත් එක සෙල්ලම් කරනවා සද්ධාමෙන් කනත් එක සෙල්ලම් කරනවා. ඒ නිසා අපේ හිත තියෙන්නේ අද්දර නිකන් එලිපත්තේ ඉන්න බලලා වගේ එළියට පනින්න බලාගෙන. නමුත් කවදා හරි සමත සමාධියකට අවයි කියලා කියන්නේ බාහිරට යන වෙනකොට ඇතුළට යනවා. ඇතුළට ගියාම හම් වෙනවා විවේකයෙන් හටගත්තා වූ ප්‍රීති සුඛයක් අර රූප සද්ද ගන්ධ වලින් කවදාකවත් විඳ ගන්න බැරි එකක්. එතකොට එයාට දෙකක් තියෙනවා දැන්. ඉන්ද්‍රිය ප්‍රතිබද්ධව විඥාණයෙන් ලබන්න පුළුවන් ත්‍රිසංහා සමාන පු탁ජන සුඛේ. එහෙම නැත්නම් සමතයෙන් ඇති කරගත්ත නිරාමිෂ සුඛේ. ඉතින් මේ දෙක දකින්න පේනවා මේ ආමිෂ සුඛේ සඳහා මිනිස්සු කොච්චර ඊර්ෂ්‍යා කරනවද, වෛර කරනවද, දේශපාලන කරනවා, අනම් මනම් කරලා මොකද්ද ලබන්නේ? ඊටදී මේක කොච්චර හොඳද? මේක නිරාමිෂ ලැබෙන නොමිලේ ලබන්න පුළුවන්, අනිත් එක නිතරගෙන් හම්බෙන්නේ කීච රණ්ඩුවකුත් නැහැ. එතකොට එතන මේ කාමකදී හරියටම බල්ලෙක් අසුචිත දඟලන්න වගේ. කබරේ මේ බලුගුණකට දඟලන්න වගේ තියෙන බොරු නෙවෙයි. නමුත් අර සබ්බෙත් මිනිසෙ ඉතන චි කියලා. අන්න ඒ වගේ එතකොට කාමවස්තු පිළිබඳව යම් කිසි විදියක පේනගේ තුච්ච පහත් ගතිය. ඊට පස්සේ සමතිට ගියේ කරනට වැඩි විපස්සනා කරපෙන්න තීරුම් ගන්නවා නොසලින ගතිය හොඳයි. සමතේ ලැබෙන නිරාමිෂ සපේටත් වැඩිය. නිසා අවේදිත සුඛේ දකපෙන්නට නිරාමිෂ සුඛයත් පේන්නේ අර සාමාන්‍ය සමත සුඛේ දකුණට කාමවස්තු දැක්කා වගේ තමයි. ඒකත් අතාරිනවා. මේ හැම එකටම හේතු වෙන්නේ මෙව කෙනේ අභිරමණය කරන්න නැති කතිය. අභිරමණය කරපු එකන සාපේක්ෂ දෙයක් දැකපු නිසා වඩා හොඳ දෙයක් ලාමක දෙය පැත්තක දානවා. ඊට පස්සේ ඊට දෙවිය සාපේක්ෂ සියුම් දෙයක් දැක්නොත් මේකත් පැත්තකට දානවා. පැත්තකට දැමෙනකොට ඒ වස්තු පිළිබඳව ඒ කාම වස්තු හෝ සමත සමාධි පිළිබඳව වින්දනය, අභිරමණය, රසාස්වාදය හැලෙන්න පටන් ගන්නවා. ඒක තමයි නිබ්බිදා ඥානයක් වශයෙන් බෙන්නේ. ඒකට ඒ පුද්ගලයා වැටෙන්නේ උපේලා මහන්සියලා හම්බ කරන සැපයකින් නෙවෙයි. එනිකම්ම ධර්මමය සැපක් එන්න පටන් අර ගන්නවා. නිර්ආමිෂ සැපයක් හරියට දිව්‍ය ලෝකෙ ගිය දෙයියන්ද පෙරකල පින් ආනුභවයෙන් ලැබෙන මේ නිර්ආමිෂ සුඛය වගේ. භාවනා කරන්න අරව නොලබනවා නෙවෙයි මූලික අවශ්‍යතාවයන් සඳහා උපයෝගීතාවයට පාවිච්චි කරන නමුත් අල්ලබදාන කරේ බැඳගෙන බඩේ බැඳගෙන මේක මම මේක මගේ කියාගෙන නටන දෙයක් නැහැ. ඒ හැලෙන ගතිය තමයි නිබ්බිදා වෙනවා. නිබ්බිදා කියලා පාවිච්චි වෙයි. නිබ්බිදාව
කියන්නේ භාවිතා නොකිරීම භජනේ නොකිරීම කියන එකයි භාෂා නිරුක්තියන්නේ.
ඔව් ඒ කියන්නේ භජනේ කරනවයි කියලා කියන්නේ භජନ୍ତି සේවନ୍ତି ච කාරණත්තා නික්ඛාරණා දුර්ලභා අජ්ජමිත්තා. අපි භජනේ කරන්නේ සේවනය කරන්නේ අර්ථයක් පිණිස.
නිබ්බිතාව කියන්නේ නොකිරීම.
එහෙම අර්ථයක් නෑ යාට. ඒක නිසා මේක නැති වුණොත් මේිට වැඩිය හොඳ එකක් හම්බෙන බව දන්නවා. එතකොට මේ කියන්නේ නිරුක්තියතුව ගන්නත් පුළුවන්. නමුත් මේ නිරුක්තිය යන්නේ චින්තාමය ඥාන දක්වපමණයි. ප්‍රත්‍යක්ෂ ඥානට යනකොට විමුක් නිරුක්තියත් අසරණ වෙලා තමන්න තේරෙන පටන් ගන්නවා. බුදුරජාන් වහන්සේ දැකලා අත්දැකලා මේ කියන දේ අපිට මේ සුතමෙන් අහන්නත් පුළුවන්, චින්තාමය යන්න පුළුවන්. අත් දකින්නේ උදාහරණයක් වශයෙන් කියනවනම් ආස්වාසයේ හිත තියාගන්න උත්සාහ කරන කෙනා හොඳට ආස්වාසය එනවා නැති වෙනවා, ප්‍රස්වාසය එනවා නැති වෙනවා දකින්නට සතුටක් ඇති කරනවා. දැන් මගේ හිත සද්ද වේදනා හිතුරු නැහැ, ආස්වාද ප්‍රසවාසයේ තියෙන්නේ. ඒක හොඳට බලාන ඉන්නකොට මේ ආස්වාද ප්‍රසවාසයේ ටිකක් මේ නිවෙන්න පටන් ගන්නවා. සීතල වෙන්න පටන් ගන්නවා. ඒක උදේට චි මෙච්චර ලස්සන කනවල අල්ලගෙන යන තිබුණු අත්වල දැන් තුනී වේගනේ යනවනේ. දැන් මේක මේ ලැබිච්ච ලාභයක් නැති වෙන්න වගේ තමයි හිතෙන්නේ. ඒකට ආමිෂය ගැන හිතන එක නාලා හිනවා. අකෝ මේ කනවල අල්ලගෙන තිබුණු නැත්තම් අත්වල අල්ලගෙන තිබුණු අත්වල නැති වෙනව නේද කියලා. නිබ්බිදා ඥානය ගැන හාංකාවක්වත් තියෙන කෙනෙකුට තියෙනවා. දැන් මම කාමවස්තු අයින් කරන්න මේක අල්ලගත්තら දැන් මේකත් ගෙවෙනවා නම් හොඳයි නේ කියන. ඒක අමතර ඥානයක්. දැන් අල්ලගත් එකත් ගෙවීමෙන් පවතින්නේ. කාමවස්තු ගෙවන්න මේක ගත්ත මේකත් ගෙවීමෙන් පවතිනවා. එතකොට යාට ආශාසී ඇතිවීම දකින්නට වඩා ආශාසී නැතිවීම ප්‍රසවාසී නැතිවීම නිබ්බිදාව පැත්ත මේ Nirodhe පැත්ත දකින්නකොට ඒක මේ නිර්මාණශීලී ප්‍රගතිශීලී මනුෂයාට වෙන්නේ අවමංගල්‍යයක් වාගේ. නිබ්බිදා වලචි කරන තේරෙන පටන් ගන්නවා. දැන් මම මේක ගිවිල යනවා දකින්න බොහෝම ලස්සනට ඒක දිහා බලන ඉන්නවා. හරියට මේ මංගල කාරණාවක් දැක්කා වගේ. භද්‍ර දෙයක් දැක්කා වගේ. ගෙවන් කිරීම, ඡය වීම, වැය වීම, නිරුද්ධිය, නිරුද්ධ වීම මේ සුභයක්. භද්‍ර දෙයක් විදිහට බලන්න පටන් අර ගන්නවා. මේක තමයි බුදුජානන්සේ කියන්නේ පටිශෝතගාමී කිය. ගංගාදිගේ පල්ලෙහාට යන එක නෙමෙයි. ගංගාදිගේ ඉහළට යන ගතියක් තියෙනවා. ඉතින් මේක මේ භාවනාවේ ප්‍රශ්න නෙමෙයි, මේ තියෙන්නේ දෘෂ්ටි ප්‍රශ්නයක්. භාවනා කෙරුවත් මේක එනකොට ඒක හරිද කියලා තේරුම් ගත්තේ නැත්නම් ඉතින් මේ මනසයි තින් අර මං කියපු විදිහට ගුරුුරු මාරු කරනවා, භාවනා ක්‍රම මාරු කරනවා, කර්මතහන මාරු කරනවා, අයියෝ මට හරියන්නේ නැහැ කියලා පශ්චාත්තාප වෙනවා. ඒ නිසා නිබ්බිදාව පහළ වෙච්ච කෙනෙකුට නම් ගෙවන් කිරීම, ඡය වීම, වැය වීම යට තියෙන මේ පුදුමාකාර මේ තෙදක් පුදුමාකාර මංගල ලක්ෂණයක් භද්‍ර ලක්ෂණයක් පේන්න පටන් අර ගන්නවා. ඉතින් මේ මිනිස්සුන්ට කියන්න බුණා මේ මිනිස්සු පෙර ආත්ම ඉඳලා ගෙනල්ලා තියෙනවා. අම්මල තාත්තල කොච්චර කිව්වත් මේ ඇති වෙන පැත්ත බලපන් කියලා මේ මිනිස්සු බලන්නේම නැති වෙන පැත්ත තමයි. බලලා ඒකෙන් මොකද්ද මේ ආධ්‍යාත්මික සුඛයක් ලබනවා. වේද කියලා කියන විඳිනවා. නිබ්බිදා කියන වචනේ ඔය ඉඳ මහත්තයා පෙන්වන විදිහට නිරුත්තියකුත් තියෙනවා. වින්දන විඳිනවා, නිර්වින්දනය කරනවා. නිර්වින්දනය කරනවා කියලා කියන්නේ විඳීම, අභිරමණය කිරීම, එහෙම නැත්නම් රස ආස්වාද කිරීම. එච්චරම කරන්නේ ප්‍රයෝජනෙ සලකලා පාවිච්චි කරනවා. ඒකෙන් තියෙන මේ අත්දැකීම ලබනවා. අපි කියන්නේ මේ සාහිත්‍යයේ වශයෙන් යමක් අලංකාර භාෂාවෙන් හුවා දක්වනවා. එහෙම නැත්නම් මොකද කියන්නේ එක්සජරයිස් කරනවා කියලා. මේ අතිශෝක්ති කරන්නේ මේ මුළු ලෝකෙම තියෙන අතිශෝක්තියක් විතරයි. තන්නිකර අතිශෝක්තියක් තියෙන විතරක් තියෙන එක කියනවා අතිශෝක්තිය බොරුවගේ මල්ලි කියලා කියනවා. බොරුවම නෙමෙයි, බොරුව නම් අපාගාමි. අතිශෝක්ති ලස්සන පැත්තක් තිබුණට ඒකෙන් කරන්නේම පුම්බල පෙන්නනවා. එනිසා සරුවචනාංශික ආව අතිශෝක්තිය නෑ. උන්නාංශිත ඕන්නම් උඹලා වෙන්නන්න පුළුවන්, ඕන්නම් අව탁සිරු කරන්න පුළුවන් කවදාකවත් නෑ උන්නාංශි ඇති හැටි කතා කරනවා. එනිසා උච්ඡාදනන්ත ජඤ්ඤා අපසාදනන්ත ජඤ්ඤා නේව උත්සාදේති න අපසාදේති. සාහිත්‍ය කියලා කියන්නේ තන්නේ කර මවාපෑමක් තමයි. අතිශෝක්තියක් තමයි. එනිසා අපි භාෂා විද්‍ය අපි උදේ ඉඳලා හැඳ වෙනකන් කවදාකවත් ඇතිදේ ඇති හැටි කියන්න අපට බෑ. අපි අනිත්‍ය කරන්න හිතවදින්න පොඩ්ඩක් ඒක උපදාලා කියනවා. පොඩ්ඩක් ඒක අඩු වැඩි කරලා කියනවා. ඉතින් අන්තිමට තේරෙන්නේ නැහැ අපේ අදහසකුත් නැහැ එහෙම කියන්නේ. නමුත් කියලා බලනකොට මේ කළු පාට වමන කරපුවා කිව්වහම කපුටු තට්ටක් වගේ වමන කරුවයි කියලා කියනවා. අරමංශා කියලා කියනවා මේ කපුටු තට්ටක් වමන කරන්නේ. පල්ලෙයයි යකෝ යන්නේ එහෙම නෑ මං ඇහුවනේ මේ හරියට කිව්වනේ. ඊමංශා කියලා කියනවා අනේ ඔයා දන්නේ කපුටු තට්ටු දෙකක් වමන කරලා. තාටියක් ගියාට පස්සේ කියනවා කපුටෙක් වමන කරලා කියලා. අන්තිමට කපුටු හතර දිනක් වමන කරුවයි කියලා. අතින් අතට යනකොට ගිහිල්ලා එක්කෙනෙක්ව බලු ගිහිල්ලා නැහැ.
අසර්සනන් තමයි දැන් මේ වගේ මේ භාවනා වැඩසටහන් වලට ඇත්තටම සහභාගී වෙලා දවස් කිහිපයක් ඉන්නකොට අර මෙතන තියෙන පරිසර සාධක වාගේ දේවල් සාර තියෙන සීල පිළිවෙත හොඳ මත්තමක් කියන්නේ සීල පිළිවෙත හොඳ තමන්ට හොඳ ආත්ම විශ්වාසයක් තියෙනවා. මම නම් මගේ අනිත් මුලවුන්ට මම සීලය පිළිබඳව මට සහතිකයක් ගන්න පුළුවන් කියන අර නිත්‍ය සංඥාවට එනවා. කොහොම කරත් ඒක ඇති කරගන්නවා. නමුත් අර ඇත්තරම මෙතන එළියට ගිහින් පස්සේ පරිසර සාධක වෙනස් වෙනකොට අර තියෙන සීලයේ තියෙන පිරිසිදුකම ටිකෙන් ටික අඩු වෙන්න පටන් ගන්නවා. ඒක අපි කැමතුණත් අකමැතුණත් වෙනවා. කොහොම හිට අපි ඒක උඩ ඇත්තටම අවට පරිසරයේට තමයි මේ චෝදනාව අපි දාන්නේ. ඒ නිසා තව සීලයක් ගන්නවා. තව සීලේ අපිරිසිදු වෙනවා. ඒ නිසා මෙන්න මේක ඒතර සීල අඩු වුනහම අර භාවනා පිළිබඳව තියෙන අර වාඩි වෙන ප්‍රමාණය එහෙම නැත්නම් ඒකත් ටික ටික අඩු වෙනවා. මේකට මම අහන්නේ ඇත්තටම මේකට එක පැත්තකින් ඇත්තටම කරගන්න පුළුවන් එක දෙයක් තමයි නිතරතර කල්යාණ මිත්‍රාශ්‍රේ වශයෙන් මෙතෙන්ට විල්ලාවිලා පුහුණු වෙන එක. නමුත් ඒකත් හැම දිනාටම සමාහිත කරගන්න බැරි වෙනවා. ඒ වගේම මේක සතිය තියෙනවා නම් සතිමත් නම් ඇත්තටම ප්‍රශ්නයක් නෑ. වාචික ආකාරයට සති දුක සත්‍යක වශයෙන් දැකගත්තන් පස්සේ ඒක ප්‍රශ්නයක් නැති වෙනවා. නමුත් ඒකත් එහෙම සතිමත් වෙන්නත් සෑහෙන කාලයක් මේ අභ්‍යාස වල යෙදුණුන් පස්සේ තමයි ওই මට්ටමට එන්නේ. ඒ නිසා මේ ආධුනික මට්ටමේ ඉන්න එහෙම නැත්නම් මේ ඇවිල්ලා දවස් කීපයක් භාවනා කරලා යන අපිට භාවනා කරන යන ආයතන මෙන්න මේ සීලය පිළිබඳව වඩා හොඳ ක්‍රම 100% සාර්ථක වෙනන් දෙන්න බෑ. නමුත් මේ සීලය ඉස්සරහට ගෙනියන්න නම් අපි මොන ආකාරයකද මේක තහවුරු කරගන්න 100% තහවුරු කරගන්න බැරුණාත් කොහොමද අපි මේක ඉස්සරහට ගෙනියන්නේ? මේ සීලය තුළින් සමාධිය ඉස්සරහට යන්නේ කොහොමද? මේ GestureDetector කියන
නෑතර මේකට සර්වසාධාරණ උත්තරයක් නෑ, සර්වසාධාරණ උත්තරයක් නෑ. නමුත් අපිට මෙහෙම ගන්න පුළුවන් අබුද්ධෝත්පාද කාලෙක නම් මෙහෙමවත් අපිට සීලයක් තියෙන තරම් දකින්න හම්බ වෙන්නේ අත් දකින්න වෙන්නේ. ඒ නිසා මුළු ලෝකෙම තියෙන්නේ එකම தත්ත්වෙ නම් අපිට මොන සරණද, අපි මොන තරම් අසරණද, අපි මොන තරම් අනාථද කියන එක කල්පනා කරපයි. දැන් අපිට යන්තම් අඳිලා හිටලා කිල්ල නාලා ඇඟ හොදගෙන ඉන්න පුළුවන්. ආයෙත් ආවම කක්ක ගා ගන්න. ආයෙත් ඇඟ හොද ගන්න තැනක් තියෙනවා. නමුත් අබුද්ධෝත්පාද කාලයක් ගැන හිතන්න. අපි තීසං ආත්මයකට වැටුණා කියලා හිතන්න. අපි ප්‍රේතනිකායට වැටුණායි කියලා හිතන්නේ. අපි කාටද මේ අවනඩුව කියන්නේ? ඒ නිසා අපි හිතන්න ඕනේ මේ මට්ටමේවත් දැන් මේ තියෙන සීලෙවත් මොන යකෙක්වත් මට දීප එකක් නෙමෙයි, මගේම හැකියාවෙන් මම ගොඩගත් එකක්. ඒ නිසා මොන જાති නැති වුණත් මට මැරෙනකොට මේක සීපත් කරන්න පුළුවන්. නම්බුකට නෙමෙයි, මේක ප්‍රත්‍යක්ෂයක් නේ. මේක අද්දුරු දෙයක්. ඒක නිසා උත්සාහ කරන්න ඕනේ මට කොන්දක් තියෙනවා, මට පෞරුෂත්වයක් තියෙනවා, මට ආධ්‍යාත්මික පසුබිමක් තියෙනවා නම් ඥානයක් තියෙනවා නම් ඕක තමයි සීල කියන්නේ. දැන් එnde උත්සාහ කරන්න ඕනේ. ඒක තව ඩිංග දවසකට මේ අබමල් රීණුක තරම් පොඩ්ඩක් වැඩි කරන්න. මහා ලොකුට කරන්න යන්න එපා. මොකද මේ සමාජයත් එක්ක එහෙම මේ කාගෙන යන්න බෑ. මේ වානේ කට්ටක් වානේ තහඩුවක් විදිහන වගේ වැඩක්. කට්ට කඩලා යනවා. ඒ නිසා ගහනට බර දාලා අල්ලගෙන 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 ටික ටික හැමදාම සීලෙට සන්තෝෂයෙන් ඉන්න එපා. අදි සීලයකට හිතන්න. මේ දෙවිය වොඩක් මේක තල්ලු කරන්න පුළුවන් කිව්වොත් අඩු ගන්න මේක හරි රැකෙනවා. මේක රකින්නයි කියලා කිව්වොත් අනිවාර්යයෙන්ම පිරිනේනවා. එන්නේ පිරිනේනවා. ඒ නිසා අපිට භෞතික විද්‍යාව උගන්වන සර් කිව්වේ අපි පන්ති එකක පාස් වෙන්න තිබව හොඳටම දන්නවා. ඒ තරම පිසු ගිනින පන්තිය. දුවා උඹලට 33 ලකුණු ගන්න හිතාන ගියොත් නම් ඔක්කොම ෆේල් වෙනවා. 50 ගන්න පන්තියේදී මහන්සි වුණොත් විභාගෙදී 33 එන්න ඉඩ තියෙනවා. පන්තියේදී 33ක් ගන්න හිතාන ගියොත් නම් ෂුවර් ගන්න බැරි වෙනවා. ඉතින්සල් පොඩ්ඩක් ඉස්සරහා එල්ලයක් තියාගෙන ඉන්න මම මේ ජීවිතේ මෙච්චර කරලා මම මෙතෙන් හරි යන්න ඕන කියලා. එතකොට අඩු ගන්න යෑම කෝකෙතත් අර තියෙන එක අල්ලගෙන යන්න පුළුවන් තත්ත්වෙ තියෙනවා. ඇත්තටම බලනකොට මේ සීලේ පිළිබඳව විශ්වාසයක් ගන්න පුළුවන්කමක් තියෙනවනම් එදා ඉඳලා මේ මනුස්සයාට මේ ශාසන කැහැගීමක් එහෙම නැත්නම් තමන්ට තමන් අනුකම්පා කරගත්තයි කියලා තමන්ට තමන් මේ අත්ත කුසලයක් කරගත්තයි කියලා ඔච්චරමයි ඉතුරු වෙන්නේ. නැත්නම් මරුණන් පස්සේ යහපැතර කියලා වෙන්නේ මොන මගුලක්ද ඉතුරුනේ? ඔය අපි දන් දුන්නේවා, දරුවෝ හැදුවා, අම්මට සැලකුවා, තාත්තට සැලකුවා, ඔය මොන දෙයක්වත් ඉතුරුනේ. ඒ ඔක්කොමත් කරන්න පුළුවන් සීල් එක ඉඳගෙන ඒකට අත තියන කවුරුත් දෙන්නේ. අත තියන්න බෑ. ඒක නිසා පුළුවන් තරම් බලන්න කියනවා ආත්මනුකම්පාවක් ඇති කරගන්න, අත් කුසලයක් ඇති කරගන්න. මේ අනික් කෙවුව අඳුහැරපෑ. ඒ නැත්නම් මේ මරණේ මේ මැරණකම් කරන සෙල්ලම් විතරයි. එහාට යන දෙයක් ගැන කතා කරන නැත්නම් ගමන් ගාස්තුවක් එකතු කර ගන්න ඕනේ නම් තමයි දැනගන්න ඕනේ මේ ඔක්කොම අල්ලපන්න ලස්සේ මේ ඔක්කොම සෙල්ලම් ඇස්සේ මට පුළුවන් ද මේ කොඳු යට පෙලක් තියාගෙන ඉන්න. එහෙම නැත්නම් චරිචයක් ඇති කරගෙන යන්න කියන එක ලේසි නෑ. ඒ නිසා මේක හරි විචිත්‍රයි. අපිට ලොකු අභියෝගයක් තියෙනවා. අපි ඇති සතුටු වෙන්න ඕනේ. අපිට ඇත්තට ඒකට ඇති වෙන්න තෑහෙන උපකරණ මල්ලක් තියෙනවා. රකින්න ඇත්තෝ ඉන්නවා. ඊයාගේ ප්‍රශ්න නගනවා. අපි මේ වෙනකොට යම් කිසි තැනකට ඇවිල්ලා තියෙනවා. ඒතියෙදි කැඩෙනවා, හදනවා. ඒ නිසා මම හිතනවා අපි ඉන්නේ යුද බිමේ කියලා. අපි මේ තරණ පාවා දීලා පිටිපස්සට ගිහිල්ලත් නැහැ. හැබැයි දිනයි කියලා ෂුවර් එකකුත් නැහැ. ඒ නිසා ෆයිට් එකම තමයි තියෙන්නේ.
ගුරුනේ ස්වාමීන් වහන්සේ මේ කියන්නේ අද ධර්ම කරුණට අදාළ නැහැ මගේ පෞද්ගලික ප්‍රශ්නය. ධර්මානුකූල ප්‍රශ්නය. අපි වෘත්ති විවසයෙන් ඔබ වහන්සේ දන්නවා උදේ ඉඳලා හැන්දෑව වෙනකම් දුක්ක දෝමනස් එක ජීවත් වෙන්නේ. මිනිසුන්ගේ හැරව කුමි සරවත ගන්නවා, අතපය කඩනවා, මිනිසුන්ට වේදනාව දෙනවා, සූපත් කරන් යනවා. අන්තිමේට උදේ ඉඳලා හැන්දෑව වෙනකම් වැඩ කරලා අපි හවසට පුදුමාකාර විදිහේ මේ ජීවිතය පිළිබඳ කලකිරීමක්, අපි ගැනම කලකිරීමක්, දුකක් වේදනාවක් ඇති වෙනවා. ඒ කලකිරීම ආශ්‍රව ධර්මයන් වලට නතු වෙනවද, එහෙම නැත්නම් ඒක වෙනත් පැත්තකට යොමු වෙනවද කියන එකයි දැනගන්න.
මම එදත්තර කතා කරපු විදිහට මේකට අපි ගන්න තියෙන්නේ සංසාර සංවේගය කියන වචනයයි. ඒ කියන්නේ මේ මොන වෘත්තිය කෙරුවත් හොඳට ඇසරන කවුරු හරි ගත කෙරුවොත් ඒකේ තේරෙන පටන් අර ගන්නවා. අපි මේ රජකුමාරක රජපෞලක උපදිලා නැහැ, අපිට වෘත්තියක් කරන්න ඕන. උච්චකරණ කියලා කියන අපිට ශ්‍රමයේ වියදම් කරලා ඕනේ හම්බ කරගෙන යන්න. ඒ හම්බ කරන්න යනකොට මේ සමාජ පද්ධතියට, නීති පද්ධතියට, න්‍යාය පද්ධතියට, න්‍යාය ධර්මයකට විරුද්ධව තමයි යන්නේ. ඒක ඉතින් ආය කාටවත් නැහැ කියන්න බෑ. ඉතින් ඒ න්‍යාය ධර්මයකට ගිහිල්ලා අපි යම් කිසි ජොබ් සැටිස්ෆැක්ෂන් නැත්නම් ආමිෂේ ලැබලා ඒක ලැබෙන සැපක් නැත්නම් අපි මූලික අයිතිවාසිකම් මූලික අවශ්‍යතාවෙන් සම්පූර්ණ නොකරනව නෙවෙයි අන්තිම වැඩි යොරනට පස්සේ බලනකොට මණ්ඩි වශයෙන් මිදලා තියෙන පශ්චාත්තාපය විතරයි. අදියට ගිහිල්ලා බලපුවාම පශ්චාත්තාපය විතර. නමුත් මේ සංඝ වශයෙන් මම හිතනවා, එම වේද වශයෙන් එහෙම හිතනවා, ගුරු වශයෙන් එහෙම හිතනවා, වේද කම්කරු කොයි කෙනා හිතුවත් අන්තිමට net result එක බලනකොට පශ්චාත්තාපය තමයි. ඒ නිසා බුදුසසුන කිව්වා දුක්ඛේ ලෝකෝ පටිච්චිතෝ. දුකේම තමයි පිටලා තියෙන්නේ. මේක ආශ්‍රවයක් වෙනවද නැද්ද කියලා දැනගන්න නම් මේ සංවේගය බුදුජාණන් වහන්සේ පෙන්නලා තිනවා ශ්‍රද්ධාවක් ඇති කරන්න ආසන්නම කාරණා. මනුෂ්‍යකර ශ්‍රද්ධාවක් ඇති වෙන්න ආසන්නම කාරණාව සංසාර සංවේගය. සංවේගය නැති මනුෂයාට ශ්‍රද්ධාවක් එන්නේ නැහැ. ශ්‍රද්ධා ඇති වුණාට පස්සේ තමයි ඊතුරු ක්‍රියාවලිය ගිහලා නිවන් දකින්නේ. ඒ නිසා දුක නැත්තම් සංවේගය නැත්තම් ශ්‍රද්ධාවක් එන්නේ නැහැ. දුක ඇවිල්ලා සංවේගය ඇවිල්ලා ශ්‍රද්ධාව ඇති කරගත්තේ නැත්තම් ඔලොමලයි. ඒක මේ කියන්නේ මනුස්සය Tamanට හානි කර ගන්නවා, මෛත්‍රී කරුණාවක් නැති. ඉතින් අපි බලන්න ඕනේ මේකෙන් අපිට මට අවශ්‍ය කරන ශ්‍රද්ධාව ඇති කරන්න අමුද්‍රව්‍ය ටික තමයි මේ ලැබෙන්නේ. ඒ ශ්‍රද්ධාව ඇති වුණාට පස්සේ දිගින් දිගට යන වැඩ පිළිවෙල ශ්‍රද්ධාවෙත් තියෙනවා. අර ඔය අපි එදා කිව්ව අර මුහුදේ මලකුණක් ඉපදෙච්චාම රැළ ගහලා ගොඩට ඒකල්ලු කරනවා. ඒ ශ්‍රද්ධාව දෙන අකලොසිය පච්චපත්තානා කියලා එකක්. ශ්‍රද්ධාව ඇති වෙලා ඒ ශ්‍රද්ධාවට නිතර අපි අවශ්‍ය ඉන්ධන සපේනවා නම් ඒක නිවන් ලැබල මිසක නතර කරන්නේ. ඒ ශ්‍රද්ධාවේ තියෙන ගතියක් ඔහේ ගහ කොච්චර හරි නිවන් දක්ව ගෙනියනවා. ඒ ඇත්තට මේක උසල ඡන්දයක් වෙන්න ඕනේ මන්ටම දෙන්න. නමුත් මේ ශ්‍රද්ධාවට අවශ්‍ය කරන ජවය වේගයනේ සංවේගය කියන වචනේ තුලින්. ඒ නිසා අපි මේවා කරනකොට දැනගන්න ඕනේ මේක නොතිබුණා නම් මේ දේ අපිට මේ අද්දකීම් ටික නොලැබුණා නම් අපි මත් වෙලා එක්ක තරුණ මදෙන් එක්ක යොබ්බන මදෙන් එක්ක නිරෝග්‍ය මද ආරෝග්‍ය මදෙන් එහෙම නැත්නම් ධන මදෙන් නැත්නම් කුල මදෙන් පමාදයට යන්න ඉඩ තියෙනවා. දැන් මේ නිසා අපිට පේන තියෙනවා මොන සෙල්ලන්ද කුමන නැටුම් කෙලි කවට සිනාදා විදාගෙත් කැඩුන කකුල මේ ළඟදී. එන් ඉන්නේ දැන් පුතාගේ කකුල කැඩලා ඉන්නේ. ඒසකොට හොඳටම තේරෙනවා ඒක මේ මට විතරක් වෙදකම ඌට විතරක් ලෙඩකම නෙවෙයි අපිට හම්බ වෙනවා. ඒ නිසා මම කියන්නේ මේ හැම වෙලාවකදීම මේක නැවත ආයෝජනයක් කරන්න ඕන නැළඹුණා නම් අපි කරන්නේම මදයටපත් වෙනවා. ආරෝග්‍ය මදේ ආදී මද වලට මෙතෙන්දී අපිට තියෙන පොඩි ඉඩක් එච්චර සිල්ලම් කරන්න බෑ. අපිට කොයි වෙලාවෙ මේක වෙයිද දන්නේ නැහැ කියන එක. ඒක පේන්නම් තියෙන ජීවිතේ දුකක් කාලකන්නික වන්න නැත්නම් අපේ බැරිකමක් කියලා. බැරිකමක් නෙවෙයි ඒක ඇත්තට නිවන් දොරටුවක් කරගෙන නිතරම අද මම මෙතන හිටියට හෙට කොතන ඉඳිද දන්නේ නැහැ. කොයි කෙනාටත් ඒක ඇති කර ගන්න පුළුවන්. ඒක නිසා ආශ්‍රව ධර්මයක් වෙනවා පශ්චාත්තාපයක් ආවොත්. පශ්චාත්තාපයක් නෙමෙයි මේ කරණ තියෙන එක ශ්‍රද්ධාවක් ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේ මේකටත් අදාළ කරලා තමයි කිව්වේ දුකේ ලෝකෙ පිටලා තියෙනවා. හැබැයි දුකේ තියෙන උපනිෂා සූත්‍රය කියලා තියෙනවා දුක්ඛ උපනිෂා සද්ධා. එනිසා මේ දුක්කම ප්‍රතිචක්‍රීකරණය කරලා විසිකන කුණු වලින් අපි කොම්පෝස්ට් හදනවා වගේ ශ්‍රද්ධාව ඇති වෙනවා නම් ඉතර මතක තියාගෙන ඉන්න ඕනේ මේ මිනිස්යාගේ තන තමයි මම ඉන්නේ. තමන් ළඟට උදව්ව හොයාගෙන ඉන්න මිනිස්යා ළඟ තමයි මම ඉන්නේ. ඒක නිසා හිඟන්නේ gedette එනකොට ප්‍රඥාවන්තයා කල්පනා කරනවලු ඔන්න නොදින්නේ කේ වැඩි. උඹ අද ඌට නොදුනොත් උඹ හෙට උතෙන්ට එන. එيشානි ඒ හිඟන්න දේව දූතෙක්. ඒ මනුෂයාට පිළිතන හැටියට උඹ හෙට උඹ ඉල්ලගනි. අද මේ මනුෂයාට සලකරන්නේ ලොකු වාස්තාවක් මට දුන්නේ උඹට මොනවද අවශ්‍ය කරන්නේ මෙන්න ගණින් කියලා දෙන්න පුළුවන් නම් අපි ඒකෙන් ලොකු පිනක් කරගන්නවා. එහෙ නැත්නම් උඹ හම්බ කරන්න දැන කාල කන්‍යාව ඔහොම ඉරකක් හරියන්නේ නැහැ කෝ කියලා. මේ මනුෂයාට මේ උණු අතුරක් කරන්න ගත්තොත් අපිට අපිට කැපෙනවා. ඒ නිසා මේක ජීවිතේ සජීවීකම තන් ජීවිතේට පිබිදීමකීට මුණ දීමට අපිට අදාළ දේවල් ලැබෙනවා. සරුවචනාචෝය සතර පෙර නිමිති දැකීමේ බුදුමාකාර වෙනසක් ඇති වුණා. දැන් අපිටත් මේ සතර පෙර නිමිති තමයි ටික ටික දේව දූතයෝ හතරපස් දෙනා මාර්ගේ නිතරම මතක් කරලා දෙනවා. දැන් මේ යම රජුරු ගියාම අහනවලු මොකෝ දැ මෙහි ආවේ කියලා. මේවා දැක දැක මොකද මේ හරිය කියලා. ඒ නිසා අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ අපේ දුක අපිට මේ මේ ජීවිතයේ තියෙන මේ නිසාරත්වයේ පෙන්වන දේවල් වල නරකක්ම නෙමෙයි තියෙන්නේ. ඒකේ තියෙනවා මේ බුද්ධෝත්පාද කාලෙක අපි ඉපදිලා තියෙනවා. manussවත්ම භාවයක් අපිට ලැබිලා තියෙනවා. ක්ෂණ සම්පත්තිය කියන ඉදරන් ටික හරියට පිළිහිදලා තියෙනවා. ධර්මය ඇහෙනවා. වන්නම් පැවැද්දත් පැවිද්දත් තියෙනවා. සත්පුරුෂයොත් කලාතුරකින් දකිනවා. ඒක නිසා මට මේක උපකරණයක්. මට මේක අමුද්‍රව්‍යයක් බාටපත් කරගෙන මේ නාස්ති කරන්න එපා. නාස්ති කරන්න නැතුව පාවිච්චි කරන එකයි තියෙන්නේ. මේ අතින් බලනකොට නම් මම හිතනවා මේ වටිනා මේ මේ වාසනාවන්ත අවස්ථාවක් කියලා මේ. අපිට ලැබිලා තියෙන මේ අමුද්‍රව්‍ය සහ පරිේශන අමුද්‍රව්‍ය බලනකොට ඕනේ පැත්තට හරවහර වැඩ ගන්න පුළුවන් කාලයක් තියෙන කියලා. මන්ද මම විතර බලන දෘෂ්ටි කෝණයක් ද අනික් කොල්ලන් එකක් තිය තමන් නැහැ කියලා. මොකද මේ අර මුල් කාලේදී මට උනේ අවුරුදු 25ක් විතරක් යනකම් ඒ තරම්ම නොසන්ඩාල කඩප්පුලි නොකෑමනා දහවතුරව පට්ට පඳුරු වැඩ කරාම. ඊට මේකට ආවට පස්සේ ඒකට සාපේක්ෂව රංගුලි මාලට වගේ නිකන් හිටියත් මං හිතනවා ලොකු ලාභයක් මම මේ නිකන් හින්නේක. මොකද සැලසුම් කළා කෙරුවනම් කරන්නේ අර වගේ වැඩ තමයි. නිසා හැමදාම බණ අහන්න දෙන්න. එච්චරයි කියන්නේ.
නතු ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්න කිව්වම තියෙනවා. මේ දානේ සම්බන්ධ ප්‍රශ්න තමයි ඉස්සෙල්ලාම තියෙන්නේ. දැන් ඔබතුමා කිව්වා, වහන්සේ කිව්වා මේ අබේ දානේ ගුණ උසස් කියලා. මේ අබේ දානට වැඩිය මම අහලා තියෙනවා ධර්ම දානේ ගුණ උසස් කියලා. ඒ සම්බන්ධ පැහැදිලි කිරීමක් කරන්න. දෙවෙනි එක තමයි අපි හොරකම් කළා හරි සම්මාදම් කළා හරි මකර දානයක් දුන්නොත් එහෙම ඒකේ මකර ඥාන සංසයක් තියෙනවද? තුන්වෙනි එක තමයි අපි තුම බිලෝපික සතෙක් ඇවිල්ලා සතෙක් මරා ගන්න පස්සේ යනකොට අපි එක බේරනවා. බේරුවාට පස්සේ ඉතින් එකක් වෙනවා සතා බේරෙනවා අනික අර බිලෝපිකයට කන්න නැති වෙනවා. බඩගින්නක් ඇති වෙනවා. ඒකෙන් මොකක් හරි අපිට පිනක් සිද්ධ වෙනවද කියලා මම ඉක්මනින් ඉල්ලා දෙනවා පැහැදිලි කරන්න
කියලා. මේකේ තියෙන ඇත්තටම සාපේක්ෂතාවාදයක් තියෙන්නේ ආමිෂ දාණයට වැඩිය දස දාන වස්තුන්ට වැඩිය අබේ දාණය හොඳයි. අබේ දාණයටත් වැඩිය ධර්ම දාණය හොඳයි. වයේ පෙළට ක්‍රියාස ගත්තාම අපිට තියෙන හොඳ මේකට අපි අනේකයි තියෙන්නේ. එහෙම නැතුව දානයකට කවුරු හරි උනන්දු කරවලා අඩු ගානේ එයාට ස්තුති කළා පින් ලැබෙනවා නැත්නම් ඔබේ නම උඩින්ම දානවා කියලා හරි කමක් නැහැ. දන්නේ නැති කෙනෙක් දාන්න හරව ගන්න පුළුවන් නම් ඒක ලොකු වෙනසක්. මගේ පැත්තේ නෙමෙයි මම බලන්නේ මේ මනුස්සය ඉන්න තැනින් මේ මනුස්සය මේ පැත්තට ගන්න හදනවා. එතන බුදුරජාණන්ස ඉන්න කාලේ මිනිසුකට ඇහිලා තියෙනවා දන් දෙනකොට සෙනඟ ගන්න ඕනේ දන් දෙනකොට පුළුවන් තරම් ප්‍රසිද්ධ කළ කරන්න ඕනේ. ඉතින් මේ මිනිස්සයා දැන් කාර්යාල ස්පීකර් බඳගෙන පාර්ලිමේන්තුවේ එකතු කරනවා වගේ වීජිට ගිහිල්ලා කිව්වලු මම දුප්පත් මිනිසෙක් මං හෙට සරුවචනන්සේ ප්‍රධාන පිරිසට දාන දෙනවා පුළුවන් තරම් කට්ටිය පුළුවන් තරම් දන් දෙන්නේ. ඉතින් අතන ඉන්න මුදලාලි කෙනෙක් කිව්වලු මීයා කඩ බැන්නම් පැත්තකටලා ඉන්නේ කියලා තියෙන්නේ මීයා කා මේ රට අවසන් පටන් අරගන්න මන් නම් ඕකට කැමති නැහැ. අනේ මේ මනුස්සයා එයාගේ සාප්පුවට ගිහිල්ලා තියෙනවා මේ කඩේට මම ඔයත් කැමති දාන දෙන්න මොනවද කියලා. මේ මනුස්සයා අර තරහට ඇඟිලි තුනකින් අල්ලලා මුං ඇට ටික ගන්න ආ කියලා දුන්නා. හාල් බයිකට දාලා ඇඟිලි තුනකින් අල්ලලා දුන්නා. තෙල් භාජනේ තියෙන අන්තිම කඳුලක් දැම්මට පස්සේ අර මිනිහේ මොනක්වත් නැතුළු බොහොම වටිනවා. ඒ අරගෙන ගිහිල්ලා පස්සේ මේ මිනිහට ඉස්සරහට දැන් ඔක්කොමලා මෙච්චර දාන දුන්නා මං විතරක් මේ වගේ පුංචි දෙයකින් සැලකුවයි කියලා මේ යක්ෂයා දැන් ওই ප්‍රභාවේ කෑ ගහලා කියයිද නැහැ කියලා. ඒ නිසා ඔත්තුකාරයෙක් කැටියලු දානි වුණ තැනට. අර මිනිහයා අර ගෙනිච්ච 83 විතරක් වෙන් කරගෙන ඉඳලා ඒක කුඩු කරලා මුංගට ගම් වලට ටිකක් දැම්මලු. ව්‍යංජන වලටත් දැම්මලු. හැම එකටම ටික ටික දැම්මලු. අර හාල් වල තියෙන එකත් අතිරහටක් ටිකක් දැම්මා. හැම දෙයකම දැම්මලු. තෙල් වලින්ම දැම්මලා වැඩි ඔත්තුකාර හේතුළු වැඩේ දෙන්නයි හදන්නේ. ඒකට විශේෂයක් කෙරුවා කියලා අරයට ගිහිල්ලා කිව්වලු ඔබ වහන්සේ ඔබතුමා දීපු ටික මෙන්න මෙහෙම කෙරුවා. ඊට පස්සේ මනුස්සයා කලවේ පීයක් බැඳගෙන ගියල් දාන පොළොට. මියා මේ වචනේ කිව්වොත් අනිනවා එතනදිම කියලා. ඉතින් දැන් බුදුරජාණන් වහන්සේ වැඩිය දාන බෙදුවා. දාන බෙදුවා පස්සේ බුදුරජාණන් වහන්සේට ඒක කළ දෙන්නේ කවුද මේ දාන සංවිධානය කෙරුවේ කියලා ඉතින් මිනිසුන්ට අදහස ඇති කරන්නේ කවරසේ ආරමණශයා කියලා අනේ ස්වාමීන් වහන්සේ කියන්න කරන්න දෙයක් ඇත්තේ නැහැ. මේකට යම් කිසි කෙනෙක් උස්සස්ම මට්ටමෙන් උදව් කරාද යම් කිසි කෙනෙක් අවම මට්ටමෙන් උදව් කරන සියල්ලන්ටම සමසේ පිං අයිති වේවා කියලා මිනිසයා කියනට අර මනුස්සයට රත් වෙන්න පටන් අරගත්තලු දරා ගන්න බැරුව. මෙයා කියපු වචනේ හැටියට ඕක ආතරවේ දීසුත් කියලා තිබුණා. ඔකෝස් ව්‍යාපාරය කරනකොට මගේ මේකට හතයක් දුන්නත් මට පොඩිත් නෑ ලක්ෂයක් දුන්නත් මට ලොකුත් නෑ. මම කරන්නේ ජාතික ව්‍යාපාරයක් කියලා. ඉතින් මම කියන්නේ විපස්සනාට කොයි දෙයක් පොඩිත් නෑ කොයි දෙයක් ලොකුත් නෑ. අර මනුස්සයා මේක කිව්වක මම අර තනි ඇටදීම මනසට පුදුමාකාර සංවේගයක් ඇවිල්ලා වැඳලා කියලා තිනවා අනේ කල්යාණ මිත්‍රයන් වහන්සේ මාව මට අනුකම්ප කරන්න නැත්නම් මගේ හිත හත් කඩ කර පැල්ල මැරලයි කියලා. ඒතරවලු ඔබතුමා කවුද කියලා. එහි මතක නැද්ද මම තමයි අර මෙහෙම කරලා හාල් ලැට් ටිකක් දුන්නේ කියලා. ඊට පස්සේ දැන් ඉතින් සිද්ධිය පේනවා අර මනුස්සයා මේ මරන්න ගිය මනුස්සයාට වැඳලා සමාව ගන්නවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ බණට කිව්වේ උදකුම්බෝපි පූර්ති උද බින්දු නිපාතේන උදකුම්බෝපි පූර්ති. අගුවක් අයින කලයක් තිබ්බොත් අගුවෙට කඳුර කඳුර වැටලා කලී පිරෙනසෙ පුංචි දෙය කෙරුවත් පිංගි සිද්ධ වෙනවා. ඒ මනුස්සයා ඊට ඉස්සෙල්ලා තද මසුරේ එදා මේ ඇඟිලි තුනින් අල්ලලා දාන දෙන්න තරමට අර මනුස්සයාගේ අර අඳුරේ උදා ප්‍රයෝජනක් තුන. ඊට පස්සේ තියාට කියනවා දැන් හරි උඹ දාන දෙනවා දැන් අහුරක්ම දීපන්. ඊට පස්සේ ටික 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 දීලා කියනවා දීලා නොකිය ඉන්න තරමට ඵලයන් කියලා. ඉතින් අපිට හුඟක් වෙලාවට මේ සාපේක්ෂතාවාදී මතක නැතිනවා අපි අර ඇබ්සොලියුට් විදිහට මනින්න හදන මේ හැම දෙයකම තියෙන ආනුපුබ්බි වැඩපිළිවෙලක්. බුදුසසුනංශ මේකේ මුලින්ම කියපු එක නැති මිනිස්සයා පෙරලා ගන්න කොහොම හරි දාගන්න ඊට පස්සේ මේ මාෂර ක්‍රමයෙන් ක්‍රමයෙන් වඩා හොඳ දක්ෂ ක්‍රම කියලා දෙන එකයි තියෙන්නේ. අන්තිම කැලල මොකද්ද ප්‍රශ්නේ? ඔය ඒකෙදි මේ මට මතකයි මේ නිල්ලඹ ඉන්න වෙලාවේදී කඩියෝ වට කරගෙන කනවා ගැඩවිලේ. ගැඩවිලන් නටනවා එහාට නටනවා මෙහාට නටනවා කඩිය ගිහලා මෙහෙන් අනිනවා එහෙන් අනිනවා. පස්සේ ડોක්ටර් ෆර්නෑන්ඩෝට බලහන් ඉන්න බෑ. ඒක දෙයකට වෙහෙසයි. කොටු කැල්ලක් කරන ගසලා කුඹිය විසි කරා. කුඹිය විසි කළා. ඊළ භාවනා කරනකොට කල්පනා දැක්කෝ දැන් කඩියන්න කැම නැති වුණාට දැන් මට පෞසිත වෙනවද නැද්ද කියලා. අය උන්ට කාලයකට හම්බෙච්ච රසමස උලක්නේ. න්‍යා හිතුවලු යකෝ මේ නිකන් හිතට ආව හිතවිල්ලක් මේක නැති කරන්න ඕන කියලා. බෑ. ඒකමලු වෙන්නේ. දිගින් දිගට එනකොට දැන් භාවනා කරලා වැඩක් නැහැ. දැන් මේකමයි හිතට එන්නේ. මම මේ අර අහිංසක සතෙකුට ඌට කර්මයක් සහ කර්මඵලයක් තේරෙන්නේ නැහැ. ඌට කාම දෙමනලා ෂෝක් මේ ගැදවිලි මාස නැති උනායි කියලා පස්සේ ගිහිල්ලා ලීලසෙන් ඇවිලු ක්‍රීම් කකරගෙන ආපුව නැද්ද කියලා. ඇයි සර් කියලා වුණා මට එකක් තියෙන දෙන්න කියලා ගිහිල්ලා අර කූඹි දඟන තැනට දාලා කුඩු කරලා දාලා ඇවිල්ලා භාවනා කරන්න බලවලු. ඒ කියනවා ඒත් අර අර නැති වෙච්ච කඩියෙන්ද මේ ක්‍රීම් කකර දීලා කොම්පන්සේට් කරන්න ගියත් මේ සැකයක් පහළුණයි කියලා කිව්ව මම මේ කරපු වැඩේ හරිද කියලා. ඉතින් හරි අමාරු අපිට කියන්න අමාරු ඕකෙත් නේද කඩියකින් ඇහුවනම් නැත්තම් ගැඩවිලකින් ඇහුවනම් අන්න টොප් එකට ඩ්‍රැමැටිකලි කියාවි. නමුත් බුදුජානක කියලා තියෙනවා මේ සතා මැරිලා නැත්තම් තාම උගුර බෙල්ලේ අහුවෙලා හිටියත් හානියක් නොකර ගලවන්න පුළුවන් නම් ගලවන්නේ කියලා. මෙයාට ආහාර නැති වුණාට බිඳට ප්‍රාණයක් ගැලවෙන්න ඉසක් කරන්න හැබැයි ඒ අවස්ථාවේ තියෙන හැටියට කරන්නයි කියලා. උගුලක ඉන්න සතෙක් නම් මැරිලා නැත්තම් ගලවන්න එපයි කියලා කියනවා. හෑන්ඩල් කරන්න වෙන්නේ මස්සද්ද එක්ක. මස්සද්ද දැක්කොත් උඹ මරනවා. මේ මස්සද්ද කියලා කියන්නේ අනාගුණක් නැති එක නෑ. උගුලක නෑ. තව කෙනෙක් ගලවන දැක්කොත් තමයි ඒ නිසා ඒක මස්සද්දටයි. ඒක උඹටයි තියෙන්නේ. සතෙක් සතෙක් කනවා දැක්කොත් එීම ගොදුර තාම මැරෙලා නැත්තම් බේරන්න. හැබැයි ඉතින් මැරෙන පැත්තක යනවා නම් ඉතින් වෙන කරන්න දෙයක් නැහැ කියලා හරියට ඒක එක එකට එකට පස්සේ ඉතින් අතරම විස්තර පෙන්නලා දීලා තියෙනවා. ඒ කටයුත්තේදී සාමාන්‍ය දැනුම පාවිච්චි කරන්න. ප්‍රයෝග ඥානක් තියෙනවා මෙතන. චේතනාව විතරක් නෙවෙයි ප්‍රයෝග ඥාන පාවිච්චි කරන්න ඕනේ. මොකද ජීවිතයක් මරණයක් අතර සටනක්. Taman විවේකීව හිටියට මෙතෙන්දී කොතනද අත දැමිය යුත්තේ කොතනද නැත්තේ යුත්තේ කියන එක ඒක හරි අමාරුයි මේ කල්ැතු විනිශ්චය කරන්න ඒ අවස්ථාව හැටියට තමයි බේරගන්න තියෙන්නේ.
අවසර ස්වාමීන් වහන්සේ කාල වේලාවක් දීලා සමාවෙන්න මේ අපි දැන් සංසාරයේ දුක තේරුණ හින්දානේ අපි මේ වගේ භාවනා වැඩසටහනකට ආවේ.
කවුද අපි කියන්නේ?
මම. දැන් එතකොට අපි දැන් ඇත්තටම මම නම් ගොඩාක් උවමනාවෙන්ම ආවේ මම ආපු දවසේ ඉඳන්ම සීලය රකින්න ඕන හොඳට සීල් ගන්න ඕන මේ භාවනා වැඩසටහනට හොඳින් සහභාගී වෙන්න ඕන කියන අවශ්‍යතාවය මත. එතකොට දැන් සමහර වෙලාවට අපිට පොඩි පොඩි අඩුපාඩුකම් හිතේ අතපසු වීම වෙනවා. ඒ වෙලාවට අපි කොහොමද ඒකට මුණ දෙන්නේ, ඒකෙන් කොහොමද ගැලවෙන්නේ කියලා විස්තර කරොත්.
නෑ ඉතින් අර වැඩියත් හොඳයි නොවැඩියත් හොඳයි නොවැඩියත් වැඩියත් හොඳයි කියලා වැඩ කරන එකයි. ඒ පශ්චාත්තාපයේ අනුගමනයේ පශ්චාත්තාපයේ මේ අභිරමණය කිරීම නීවරණය. පච්චත්තාපේ නැවත පච්චත්තාපේනවා කියලා කියන්නේ නීවරණයක්. ඒ නිසා ඒකෙන් පිනක් ඇති වෙන්නේ. ඒ නිසා ඊගාවට කරන්න තියෙන සති පිටවන එකයි. සතියක් නැති වෙනවා නම් තියෙනවා නම් හොඳයි නැත්නම් වඩා හොඳයි කියලා පෙරලගෙන යන එකට ඉතින් අර තම්බි කියප එක තමයි ඔරුව පෙරනුවාට පස්සේ මේිට පැඩියව තිබුණා පැඩිය හොඳයි තිබුණ පැත්ත කියලා යෝගාවචරය කියලා කියන්නේ මොන જાතික බිම දාන්න බෑ. අර අර බයින් ගන්නකොට නැගිනකොට සෙල්ලම් බඩුවක් තියෙනේ මන් දන්නේ. ඒකට මොකද්ද සිංහලෙන් කියන්නේ කියලා. ටම්බ්ලිං කෙලි කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ. ඒ පෙන්ගුයින් කෙනෙක් ඉන්නවා හදලා මයි ළඟක් තිබුණ දැන් හුලම් බහැලා එකගේ. ඌ කොච්චර ගැහුවත් උනා කිතිනේ. එහෙනම් දැන් මේ පහන් දැල්වල කොච්චර බිම්බත් හුලම් තියෙනකන් දැඟලුවාට ඉවරෙච්ච ගමන් නැගිටිනවා. එච්චරයි යෝගාවචරගේ හිත. ඒ බුරුමේ ඒක ජාතික වස්තුවක්. ටම්බ්ලිං කෙලි පිටයි නයින් කියලා හැම තැනම තියාගෙන ඉන්නවා. මේකට පයින් වදින එක තමයි සබහ ධර්ම නැගිටින්න එක උගේ වැඩි. ඒ උගේ හැටි ඒක තමයි සෙල්ලම් බඩුවේ හැටි ඒක විසිකරන එකයි සෙල්ලම් බඩුවේ වැඩි. පයින් ගාවට පස්සේ ඒ වැඩ නැගිටලා ගලින්. ඒක යෝගාවචරය මොනම තාලිකුවත් චරිචුරු ගන්න එපා. චරිචුරු ගෑවොත් නන්දනේ ඊගාව රිට්‍රීට් එකට එන්නත් එපා. එච්චරයි මට කියන්නේ. අපි ජොලිය යන්න ඕනේ මේ ගමන. අපි මම පෙන්වන්නේ මේ අබිරමණය කරන්න ඕනේ වැත්ත මේ මෑණියොච්ච ධමයට කිව්වා මේ මේ ඔහොම අබිරමණය කරනවා කොහෙද මේක දුකක් තියෙන්නේ කියලා. මම හිතන්නේ මම උත්තරයක් දුන්නයි කියලා. ඒ නිසා මම කියන්නේ මේක බුදුහාමුදුරගේ සුගත ගුණේ ගන්න දුක වුණත් බුදුහාමුදුරේ හිනා වෙවි කියලා. සුන්දර වූ ගමනක් තිබුණා. ගුරුවරයෙක් නැහැ, භාවනා මධ්‍යස්ථානයක් නැහැ, සිව්පස දායකයෝ නැහැ, භාවනා ක්‍රමයක් දන්නේ නැහැ. ඒත් කඩාන ගිහිල්ලා කිව්වා උඹලා වෙනුවෙන් විඟාක් දුක් මං අයින් කළා තියෙන උඹලට බැඳ මාවත පෙන්න තියෙන සතුටිය.
අලසරාපේ හඳුරන්නේ මම අදහස් කරේ ඒක වුණාට මට මේක දැන් සමහර මිනිස්සු කියන සිල් ගන්නකොට ඔය සිල් ගන්න ඕනේ නැහැ අපි සිල් රකින්නවා දැන් බුදුහාමුදුරුවොත් ආජීවස්තම සීල සමාදන් වෙලානේ බුදු වෙන්නේ ගියේ දැන් ඒ වගේ අපි ඊට පස්සේනේ අපිට මේ ඊට වැඩිය උසස් සීලවල බුදුරජාණන් වහන්සේ වදාළේ දැන් ඒ විදිහට අපි ඉහළින් ඉහළට යන්න ඕනනේ ඒක හින්දානේ අපි මෙතෙන්ට ආවේ කියලා. එතකොට දැන් මිනිසු කියලා ඔය සීල් වලින් වැඩක් නැහැ කියලා. මේක ගැනයි මට විග්‍රහ කරන්න ඕනේ.
කියන ගොඩාක් මිනිසු කියනවා. ඉතින් අපිට හැම කෙනාම කියන දේවල් අහගෙන කරන්න බෑ. එතකොට අර තාත්තයි පුතයි ඔටු ගුරු කරමින්ගේ කතාවක් තියෙන්නේ. එච්චර තමයි සිද්ධ වෙන්නේ. ඉතින් තාත්තයි පුතයි දෙන්නම බూరు අරගෙන යනකොට ඒ කඩිමණ්ඩි ඊටම කියනවා මීයා මහා බూరు එක නෙමෙයි අනේක එක නැගලපලේ අල්ලගො කිව්වලු. ඊට පස්සේ පුතයි තාත්තයි කරා ඇත්ත තමයි පුතේ කියලා තාත්ත නැගගලු. ඉතකොළු මී නාකියා පෙනදර පොඩි එකා පයින් යද්දි මේක උඩ යනවා මේක බూరుෙද්ද කියලා දන්නේ නැහැ කිව්වලු. ඊට පස්සේ කළු දැන් මිනිස්සු බයනවා පුතේ උඹ නැගපන් මම පයින් යන්න කියලා. ඊට පස්සේ කළු දැන් හැදෙන උන්ගේ වග පේනවද ඈ වැඩි මහල්ල පයින් යනවා මීයකා බూరు අපිට යනවා මුන්ට කවද හරියනවද කියලා. ඊට පස්සේ මේ ඒත් බහලා ගියාලු. ඊට පස්සේ කිව්වලු තව මිනිස්සු දැකලා මුන් දෙන්නගේ තියෙන බූරුකමට හරනම් බූරුවක් කුදලගෙන යන්න වටිනේ. මුන් දෙන්න තමයි බූරුවෝ කියලා. ඊට පස්සේ ඒ කුදලගත්තා. බූරුවක් කුදලන්නේ ඒ දණ්ඩක යනකොට බූරුව දඟලට පටක් ගත්තා. දඟලොඩ දඩබඩ ගාලා මේක වැඩිච්චාම කකුලුත් ගැට ගහලා මැරිලා ගියා. පොළට ගිනියා ගන්න උන්නේ මොකෝ පාර යන හැම කෙනාම කියන දේ අහන්න ගත්තොත් කියන්න කෙසේ කිව්වත් Taman ළඟ තියෙන්නේ ඒ යම් ප්‍රමාණයක මේ සීබුද්ධියෙන් අහන ගතියක්. ඒකට තමයි හිතුවක් ආරකම් කියන්නේ. තමයි ඒක පේන්නේ අපිට මේ බොහෝ දෙනා කියන දේ අපි අහන්නේ නැහැ. මෙච්ච ඒකට පේනවා. ඒකට කියනවා නෑ මම වග වෙනවා. මං කරන දේට මං වග වෙනවා. ඔය මං කියපු දේ මං අහන්න. මොකද මම මේ පරිශීලනය කරන්න මේක ඉවරලා ඔයාගේ පරිශීලනය කරන්න. මෙතන ඔය කවුරු කවුරුත් කෑ ගැහුවට බල්ලු බිරුවට කඳුපත් වෙන්නේ නැහැ කියලා අපි යන පාර හරිය කියන එක තමන්ගෙන විශ්වාසයෙන් තමයි යන්න තියෙන්නේ. දැන් ඊට පස්සේ ප්‍රශ්න තියෙනවද කියලා මං අහන්නේ නැහැ. මොකද වෙලාව 9යි. මේ පැය අපි එක අනිත් දවසට කල් දානවා. ඊගා සතිවාරයේදී අපි පාවිච්චි කරමු මේ ප්‍රශ්නේ බාර ගන්නවා. නමුත් මේ ඊගා සතිවාරයට දාමු. මොකද ඉදත් අහලා තිබුණා මං හිතන්නේ මේ මේ පස්සර දාපු ප්‍රශ්න ටිකේ තිබුණා. ඒකට එන්න වෙනවා. මොකද අද කරපු සාකච්ඡාවේදී ඒක වැදගත් වෙනවා. අපි උත්සාහ කර බලමු අනිත් දවසක ධර්ම දේශනාවකට එකතු කරගන්න.
මම දැන් පැය දෙකමාරක් කාලයක්. හයමාරයි හතමාරයි අටමාරයි. දෙකමාරක් කාලයක් හිටියා. නමුත් මම හිතන්නේ අපි ඒක අභිරමණය කරයි කියලා ධර්ම දේශනා ධර්ම සාකච්ඡාව. ඉතින් මේ විදිහට අපි මේ පිනක් ප්‍රීතියක් ප්‍රමෝදයක් ඇති කරගත්ත අවශ්‍ය ඒක සියලු දෙනාමත් එක්ක හදා බෙදා ගන්න එකයි. අනුමෝදනා කියලා කියන්නේ ඉතින් අපි මේ වෙලාවේ ශීපත් කරගනිමු. මේ වැඩි මෙතෙන් දෙනකම් කරගෙන යෑමට උදව් කර සිපෙන්නේ නැපෙන සියලු දෙනාටම මේ පින දකින් ලැබේවා සාදු කියලා යැත්තු පින්නම් මොදන් විත්වා කියලා අපි සාදු කරනවා. ඒ වගේම අපේ ඥාතීන් බන්ධු මිත්‍ර හිත මිත්‍ර සියලු දෙනාම හිතනම් හොඳයි. අමගේ වෙනුවෙන් අපි තම තමන් වශයෙන් නියෝජනය වෙනවා. හැම කෙනෙක්ම අපි හිතාගන්න මේ සියලු ඥාතීන් සියලු බන්ධු මිත්‍ර ආදී ඉන්න අතරක සිට මේ පින දැකලා අර වාගේම සාදු කියලා පින්නම් මොදන් විත්වා කියලා සාදු කරනවා. අපිටත් මේ පින හේතුවෙන් අපි ගමන් කරන මාර්ගය තවතත් ඍජු වේවා නැවත නැවත සීපත් වේවා. මේ මති චුක ප්‍රතිපදාවෙන් කිප්පා විඥාමේ බුද්ධ ආදි උත්මයන් වහන්සේලා පැමිණෙවට වඩාලේ ශාන්ත සුන්දර තත්ත්වයේ මේ ජීවිතයේදී මේ ගෞතම දේ සම්බුද්ධ සාසනය සාක්ෂාත් කරගන්න ලැබීවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු. ඒ අතින් අපි එක්තාවතා ජාති ගත සත්‍යහනා කිරීමේ දවසේ ධර්ම දේශනාවෙහි මාසතාංක
එතාතාචරම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එතාතාචරම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එතාතාචරම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදං වූ ධාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතියෝ ඉදං වූ ධාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතියෝ ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ වාග සමාදමෝ සතං සමාදමෝ තුයාව නිපාන පච්චයා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ වාග සමාදමෝ සතං සමාදමෝ තුයාව නිපාන පච්චයා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ වාග සමාදමෝ සතං සමාදමෝ තුයාව නිපාන පච්චයා සාදු සාදු සාදු